Order, please. Janadhipati Magin Labina Sunday, sir. Katanayaka Sri Lanka Parliamentuwa Hatharawena Adhikariyu Mahajana Araksha Aajñapanata Hatharawena Adhikariyu Mahajana Araksha Aajñapanate Dorasvena Vaganthayen Mavita Perunul Balatal Prakarawa Mahajana Samaya Paathyangayama Sandahawana අවශ්‍යතාවයේ සැරකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිරුක්කට ඇත. ඒ අනුව උත් ආඥා පනතේ 21.2 වගන්තිය සමග කිව යුතු 2.3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙමි. Meritvat, Garmaiti Parasit Sen Janantati. Deveni Nivedane, Sri Lanka Pajatantika Samajiva Janaja Anduka Vyatavi Kasi Viseka Eka Vyata Prakarava, Sri Lanka Ruhunu Artika Sangwadan Sangstava Nemati Manakirumpan Samanding, Sesadikar Nevati Dipatrada Pesam Deka Pilipat, Mavit Labiati Baba, Parliamentor Janum Dimata Kametemi. Tungweni Nimedania, Parliament is Tower Nyoga, Siakola, Vizdeka, Ah, Ibidan Prakara, Jasna, Daname, Ago to Visiting Engine, Tearing Karkasaba within Tirasar Sangwal Deniha, Parisaresa, Swabaki Sampat Pilimande, Archika, Anchika Addiction, Karkasaba is a magicat thing, Parliament to Mantri Garu Lakshman, Basanta Pere Mahata, Ivat Kotter, Parliament to Mantri Garu, TB, Ekanaka Mahata, Karkasaba is Savikin. Namkan Ladababa, Denun Dima to Kamatimi. Lipi Lekanadia Pilgan Mima, Garu Agrama to Samasa, Jatika Pajapat, Jatika Pimanamituma. Oh, Garu Sanguidaituma?
Garu Katana Gatumi Tamat, Vedagat, Karnegram, Vinadia Killa, Sidine, Merates, Shrest, Vidyatne Uno, Eva Gamer, Anagate, Dak. විශේෂ පුද්ගලයෙක් වෙච්ච මහාචාර්ය කාලෝ ෆොන්සේක මැතිතුමා ඊයේ දිනේ අභාග ප්‍රාප්ත වුණා. එතුමාගේ ඉල්ලීම පරිදි පැය 8ක් වගේ තම සුළු කාලයක් ඇතුළත එතුමාගේ දේහය වෛද්‍ය පීඨයට බාර දුන්නා. එතුමා ජීවත්ව සිටි කාලය තුල මේ රටේ අනාගතය පිළිබඳව දැක්ක ප්‍රඥෙක්, ඒ වගේම එතුමා මේ රටට බලදායි පුද්ගලයෙක්, ඒ වගේම ඔහුට නියමිත වෙච්ච කාර්යයට අමතරව රට ජාතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහු ඒ වගේම වමේ දේශපාලනයේ ක්‍රියාකාරී සමාජිකයෙක්, රටේ ඇති වුණු සියලුම අර්බුදකාරී තත්ත්වයන්ට මැදිහත් වෙච්ච පුද්ගලයෙක් වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉදමින් විශාල කාර්යභාරයක් කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහුගේ අභාවය සිදු වුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒ වගේම විරුද්ධ පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේත් අපේ කණ්ඩායමෙත් ශෝකය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්න වෙන අවස්ථාවක් නැති නිසා.
හොඳයි, බොහොම ස්තුති. ඒක කරුණු ගැන මාත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. අපි පාර්ලිමේන්තුවේ ශෝකයත් අපි ඒ වෙනුවෙන් මම ඉදිරිපත් කරන බලපොත්න පවුලයට ලිපිලේ කරන්දි පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 හයවැනි මාසේ 21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ 3 වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 7 දිනැති අංක 2122 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 21 දිනැති අංක 2124 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 21 දිනැති අංක 2124 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් සාදන ලදුව 2019 ජූලි 3 දිනැති අංක 2130 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජූලි 10 දිනැති අංක 2131 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩ බලන මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජූලි 18 දිනැති අංක 2132 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 235 අධිකාරිය රේගු ආඥා පනතේ 10 වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව, 2019 ජූනි 11 දිනැති අංක 2127 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 235 අධිකාරිය රේගු ආඥා පනතේ 19 ආ වගන්ති යටතේ ආනයන තීරු බදු නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජූලි 31 දිනැති අංක 2134-34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. එම වාර්තා නියමයන් සහ යෝජනාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
රජයේ ගිණුම් කාරක සභාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් 2019-06-21 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද 8 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ 3 වාර්තාවේ රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ විශ්‍රාම මැටුප් දෙපාර්තමේන්තුවේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනයේ සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනයේ හා සංනිවේදනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා
කථානායකතුමනි 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනයේ හා සංනිවේදනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නෝනගරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභා වාර්තා පිළිගැන්වීම නෛතික කටයුතු දූෂණ විරෝධී අමාත්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙත්තමා වෙතින් පිළිගැන්වීම
නෛතික කටයුතු දූෂණ විරෝධී හා අමාත්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත යොමු කරන ලද 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගයේ සම්බන්ධවන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු ගාමිණී ලොග්ගේ මෙත්තමා ගරු සුසන්ත පුංචිනෙල මේ මැතුමා
අපේ වැලියෙන සේනනායක මාවතට
පොඩයින ගරු යා කියන්නේ ගරු ගාමිණී ලොග්ගේ මෙත්තමා
මිනිමන් කොට වැලියෙන සේනනායක මාවතේ අංක 32 න් 6 දරන ස්ථානයේ පදිංචි RDSU ධනපාල මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නම.
හොඳයි ගරු සුසන්ත පුංචිනෙල මැතුමා
ගරු කථානායකතුමනි අනුරාධපුරයේ නුවරපාර නානකොළම් කන්ද උඩ යන දෙපනේ පදිංචි අනුර වැලිගමගේ මහතා සහ තවත් දෙදෙනෙකු ලැබුණු පෙත්සමත් කන්තලේ ආර්යවංශ මාවත අංක 28 එක දරන ස්ථානයේ පදිංචි ජී.ඩී. නන්සේන මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්වමි.
ගරු හඳුන් සුනිල් හඳුන් ඇති මැතිතුමා
ගරු කථානායකතුමනි දෙනියා ඉහළගම දංගොඩවැල්ල වත්ත යන ලිපිනේ පදිංචි ඒ.එල්. කරුණාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද මීරිගම ගිරිඋල්ල පාර වැරැල්ල වත්ත යන ලිපිනේ පදිංචි ATL සංජීව ධර්මසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වලස්මුල රාජපුර ගොඩ ඉහළගොඩ යන ලිපිනේ පදිංචි RP රාජාංගනි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුම්.
බොහොම ස්තුතියි. මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පරිණි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ මැතිතුමා ගරු දයසිරි ජයසේකර මැතිතුමා ගරු චමින්ද විජේසිරි මැතිතුමා
මහනගර කථානායකතුමා
කුචිකර්ම ගාමියාත්‍යක පිළිගැනීම ඇසිය මට
ගරු කථානායකතුමනි දීවර හා ජල සම්පත් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගමකට වැවක් වැඩසටහන අරමුණ කවරේද? මෙම වැඩසටහනේ නාමය වැවක් කලපුවක් වෙරළක් සමග ගමක් ලෙස නිවර්දි විය යුතුයි. පළවෙනි එක දෙවෙනි එක මිරිදිය වැව් කලපු මුහුදු ආශ්‍රිතව දීවර කර්මාන්තයේ නිරතන දීවර ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවීම ඒ අරමුණ වසර 3 කාලයක් තුළ දීවර කර්මාන්තය සම්බන්ධ ඍජු හා නව රැකියා අවස්ථා 11,000ක් ඍජුව දීවර කර්මාන්තය සම්බන්ධ නොමැති ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා 4,000ක් 400කට ජනනය කිරීමත් දීවර කර්මාන්තයට අදාළ සමාජ සහ ආර්ථික ගැටල් පහසුකම් සංවර්ධනය කිරීමත් වැව්හා කලපු ආශ්‍රිතව අනවසර ඉදිකිරීම හා පරිසර දූෂණය වැළැක්වීම තුළින් සුන්දර පරිසරය පද්ධතියට නිර්මාණය කිරීමත් දෙවැනි ප්‍රශ්නයට උත්තරේ එම වැඩසටහන සඳහා බදුළු දිස්ත්‍රික්කයේ එක් මැතිවරණ කොට්ටාසයෙන් තෝරාගෙන ඇති වැව් වෙන වෙනස කවරේද? එය මැතිවරණ කොට්ටාසයේ මයංගණය ප්‍රාදේශීය ලියන් කොට්ටාසයේ මයංගණය රන්කිඳ වැව සොරබෝ වැව දම්බරා වැව වියලුම කොට්ටාසේ මෙගා කිවුල ලොග්ගල් ඔය වැව වෙන්කරන ලද ප්‍රතිපාදන සීමාව තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණ පරිදි එක් දිස්ත්‍රික්කය තුළ ගම්මාන දෙකක් බැගින් තෝරා ගැනීමට නියමිත වේ. රචනම් මන්ද
ඇමතුවනි පිළිතුරු සැපීම වෙනුවෙන් මේ වැඩසටහනේ මිරිදිය කර්මාන්තයේ දියුණු උන්නතිය සඳහා යෝජනා කීපයක් ඔබතුමා යෝජනා කරා. එදී මම අහන්නේ ප්‍රශ්නකරු ඇමතුමනි අපේ දිස්ත්‍රික්කයේ මහියංග නිසා විලු ආසන දෙකේ සඳහන් කරපු වැව් කීපය තෝරා ගනිමින් මේ ව්‍යාප්තිය ආරම්භ කළා ක්‍රියාත්මක කරලා ඇති. මෙමෙර දැනගන්නට ඕන ඔබතුමාලාගේ මේ අරමුණු හැටියට තියෙන මේ අරමුණු මේ තෝරාගත්ත වැව් දෙක තුල සිද්ධ වුණාද කියන කාරණේ පැහැදිලිව ගත්තොත් එකක් කිව්වොත් මිරිදී වැව් සහ වසර තුනක කාලයක් තුල දීවර කර්මාන්තය සම්බන්ධ ඍජුවා නව රැකියා අවස්ථා 11000ක් සහ ඍජු දීවර කර්මාන්ත සම්බන්ධ නොමැති ඒ ආශිත රැකියා අවස්ථා 40000ක් යනනේ කිරීම කියන කාරණේ. අපි දන්නවා මේක මේ ප්‍රමාණය මෙතනින් කරන්න බෑ. ඒ අරමුණ ඉෂ්ට සිද්ධ වීම සඳහා මේ තෝරාගත්ත වැව් දෙක ආශ්‍රිතව කරපු වැඩපිළිවෙල මොකක්ද කියන කාරණේ ඔබතුමා දන්නව නම්
නෑ ඔබතුමා.
ඔව් ගරු කතානායකතුමනි, අපි ගමක් කලපුවක් වෙරළක් කියන වැඩසටහන 2015 ගරු මහින්ද අමරවීරමතුමත් මමත් ආරම්භ කරපු වැඩසටහන. මේ වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ අද රටේ යුරෝප මාස අපනයනය අපි ලබා ගත්තට පස්සේ අපේ රටේ නිෂ්පාදනය කරන මාස ප්‍රමාණය පරිභෝජනයට මදි. ඒ නිසා අපි මිරිදිය කර්මාන්තය දියුණු කරන්න ලොකු වගකීමක් ඇතුව අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරපු වැඩසටහන තුලින් අපි ගමක් කලපුවක් වැවක් වෙරළක් කියන වැඩසටහන නමින් අපි ආරම්භ කරා. රට ඇතුලේ තියෙන ජලාශ ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා ඒ මසුන් බීජ දමලා ඒ දීවර මිරිදිය දීවර කර්මාන්ත කරන සමති පිහිටවලා ඒ දැල් ඔරු ආම්පන් ලබා දීලා ඒ ගම ඇතුලේ මිරිදිය කර්මාන්තයේ අලුත් තොටු පොළවල් හරිගස්සල ඒ කර්මාන්ත දියුණු කරලා ජනතාවට ඒ අවශ්‍ය මස් ප්‍රමාණය පාරිභෝජනයට අවශ්‍ය මස් ප්‍රමාණයත් ජනතාවට ආර්ථිකයක් උත්පාදනය කරන වැඩපිළිවෙලක් තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙල අද රටේ අපේ දිස්ත්‍රික් රට පුරාම අපි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලින් අපි දිස්ත්‍රික් 19ක මේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම පළවෙනි අධිකරේ වැව් දෙක බැගින් අපි ප්‍රසස්කරණය කරනවා. ඉතින් අපි තෙත් කලාපීය වැව් 1000ක් අපි තෝරගෙන මේ වැඩකටයුතු අලුතෙන් තෙත් කලාපීය වැව් ප්‍රසස්කරණය කරන්න පටන් ගත්තා. අපේ අමාත්‍යාංශයේ දීවර අමාත්‍යාංශයට අනුබද්ධ කරපු නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ කටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කරන නිසා අපේ දීවර පැත්තෙන් අපිට ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න අවස්ථාවකට ලැබිලා නැහැ. අන්න ඒ නිසා මම මේ මිරිදිය දීවර කර්මාන්තය අද රටේ දීවර ජනතාවට අවශ්‍ය වෙන පරිදි රටට අවශ්‍ය වෙන පරිදි රටට අවශ්‍ය මස් සම්පාදනය කරන්න ඒ වැඩ කටයුතු අපි ක්‍රියාත්මක කරනවා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, දෙවෙනි ප්‍රශ්නේ
අමතුමා නැවත වතාවක් ඒ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව විස්තෘතියන්ත වෙනවා. මගේ ප්‍රශ්නේ වුණේ මේ මයංගනේ තෝරාගත්ත මේ වැව් දෙක ආශ්‍රිතව ඔබතුමාලාගේ අමාත්‍යංශයෙන් කරන්න ගිය කාර්යභාරය සිද්ධ වුණාද කියන කන එසේ වෙලා නැහැ ගරු අමාත්‍යතුමනි. ඒකයි මම හිතන්නේ ඔබතුමාලා ඒකට පිළිතුර නොදෙන්න බැරුවේ.
ඒසා
ප්‍රායෝගිකව ගරු අමාත්‍යතුමනි අපි දකින දේ තමයි මේ වැව් ඉතිහාසයේ අපේ රජවරු හදපු වැව්. ඒවා ප්‍රතිසංස්කරණය කිරීම හොඳයි. හැබැයි අමාත්‍යංශයේ යම් පිරවැයක් දරනවා මේ අහිංසක ජනතාවගේ මුදල්. මේ මත්ස්‍ය කර්මාන්තය දිනු කිරීම තුළ එක පැත්තකේ මත්ස්‍ය සම්පත වර්ධනය වීම සහ යාශිත රැකී රක්ෂා ආරක්ෂා වීම කියන කාරණා. ඉසගරු අමත්තමයි කළ යුතු දේ කාරණේ තමයි දැනටත් මේ වැව් තුළ තියෙන ධාරිතාවය අනුව මත්ස්‍ය සම්පත දිනනවා. නමුත් මේ දීවර කර්මාන්තයේ සඳහා මිරිදී දීවර කර්මාන්තය සඳහා මේ දීවර ව්‍යාපාරිකව සායම කණ්ඩායම් පළඹෙන්නේ නැත්තේ ඔවුන් සඳහා දිය යුතු පහසුකම් ලැබිලා නැහැ. ඔරුපාරු තියෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා ඔවුන්ගේ හැකියාව තුළ ඒ කටයුතු කරත් එකක් වෙළඳ පොළ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක අල්ලා ගන්නා මසුන් කල්තබා ගැනීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ දිස්ත්‍රික්ක තුළ. මං හිතනවා මෙන්න මේවට අවධානය යොමු කරනවා නම් විශේෂයෙන්ම ඔබ අමාත්‍යංශයේ විසින් අරගෙන තියෙන ඒ ව්‍යාප්තියේ තවත් සාර්ථක වීම සඳහා යම් කටයුත්තක් කරන්න පුළුවන්. මං එනවා ඒ නිසා අයිස් කියන ප්‍රශ්නේ අපිට දෑ වෙන ප්‍රශ්නයක්. අයිස් නෑ, අයිස් කර්මාන්ත නැහැ. එසේ නොවි මේ වැව් ටික තියෙන වැව් ටික විවිධාකාරයට වල් ටිකක් ගලවලා ඒවට පිරවැයක් දාලා යම් යම් කණ්ඩායම් ඒ සඳහා යොදන මුදල වෙනත් කාමයකට යනවා. ඒ නිසා ගරු ඇමතුමනි විශේෂයෙන් මේ ව්‍යාප්තිය යටතේ මම කලින් සඳහන් කරපු චෝදනාව පිළිබඳව ඔබතුමා හොයලා බලන්න. ඒ වගේම මම යෝජනා කරපු අලුත් වැඩ පිළිවෙල සඳහා යන්න වැඩ පිළිවෙලක් අමාත්‍යාංශයට පුළුවන් ද කියන කාරණේ දැනගන්න කැමතියි.
හොඳයි.
මේ ගරු කතානායකතුමනි මේ වැවක් ගමක් ගවක් කලපුවක් වරලක් සමග වැඩසටහන තුලින් අපි එක ගම්මානයකට ලක්ෂ 50ක් අපි වෙන් කරනවා. ඒ ලක්ෂ 50න් ඒ කලපුව සුද්ධ පවිත්‍ර කරලා ඒක නැත්නම් ජලාශි සුද්ධ පවිත්‍ර කරලා ඒ වැඩසටහන ඒ මුදලින් ඒ කටයුතු ක්‍රියාත්මක කරනකොට ඒ ජලාශයට එන මම්මාවත අපි ප්‍රතිසංස්කරණය කරනවා. ඒ ප්‍රතිසංස්කරණය කළා ඒ තොටුපළ අපි හරිගස්සලා ඒ තොටුපළේ දීවර සමතිය පිහිටවලා ඒ දීවරයන්ට අවශ්‍ය දැල්ලම්පාන් ලබා දීලා ඒ රැකියාවක් අලුත් රැකියාවක් අපි උත්පාදනය කරනවා. ඒ ගම්මානයට අවශ්‍ය මස් සම්පාදනය කරන වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඉතින් අන්නේ ඒ වැඩසටහන තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ අලුත් වැඩසටහන අපේ රට ඇතුලේ තියෙන දීවර විශාල කලපු සහ වැව් වල දීවර සමිති සමාගම් පිහිටවලා ඒ සමිති සමාගම් වල හරහා ඒ නිලධාරීන් හරහා ඒ අවශ්‍ය පහසුකම් සියල්ලක්ම අපි අද ලබා දීලා තියෙනවා. වැව් වල මස්ය හොරගම් කරන අලුතෙන් අලුත් අනවසර දැල් වලින් හොරගම් කරන මිනිස්සු අල්ලන්න CDC කැමරා නිතන් හයි කරලා ඒ සමිති වලින් ඒ ජලාශ හොඳ වැඩ පිළිලක් ඇරී ක්‍රියාත්මක කරනවා. අද ඒ මස්ය ප්‍රමාණය සුරක්ෂිත කරගන්න ඒ පෙට්ටි ලබා දීලා අයිස් ගන්න වැඩ පිළිලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ මස්ය සම්පත රැකගන්න අපි ලොකු කැපවීමක් කරනවා කියන එක මම
බොහොම ස්තුතියි. ඊළඟ ප්‍රශ්නය ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි,
සෞඛ්‍ය පෝෂණ ජේෂී වෛද්‍ය ගරු මැතිතුමා.
Honorable Speaker, the Padma Udeshanta members question number 1, the number of the renal
මොනාට දිස්ත්‍රික්කේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1534යි. ඒ වගේම දෙවනි ප්‍රශ්නය රෝගීන් සංඛ්‍යාව මියගිය රෝගීන් සංඛ්‍යාව අවුරුදු 5ක කාලය තුළ 230යි. මොනාගර දිස්ත්‍රික්කයේ තිබෙන වස් රා රෝහල් වලින් වකුගඩු රෝගීන් මොනරාගල දිස්ත්‍රික් රෝහල, ඒ වගේම වැල්ලවාය මූලික රෝහල, සෙම්ලන්දුව මූලික රෝහල අදාළ වෙනවා. ඒ වගේම ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාව අවුරුදු 5ක කාලය තුළ මොනරාගල දිස්ත්‍රික් රෝහල 106යි, වැල්ලවාය 93යි, බිබිලේ මූලික රෝහල 95යි, සියඹලන්දුව 53යි. ග්‍රාම නිලධාරි කොට්ටාස අනුව විශාල සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් දක්නට ලැබෙනවා. එය ඒ වගේම තනමල්විල ප්‍රදේශයේ හකුලාගුල ප්‍රදේශයේ 41යි, කැන්ඩිපිටවල වැව 31යි, කොට වැව 29යි, තම්බේ ගමුව 28යි, තම්බේ ගමුව ජනපදය 31යි, සෙවනගල කටුපිල ගම 47යි, සෙවනගල මුතුමිනි ගම 36යි, ඒ වගේම හබරගල 19යි, බුත්තල ප්‍රදේශයේ කුමරගම 34යි, රත්ගම 18යි, උණවටුන 16යි, වැල්ලවාය වරුණගම 26යි, ආනමල්ල 23යි, පුදුවැව 19යි, ඒ වගේම සියඹලාණ්ඩුව කොටියාගල් 18යි, සමනලබද්ද 13යි, මුතුකන්දිය 12යි, බඩල් කුඹුර ලුණුගල ජනපදය 12යි, මොණ්ඩාගල හුලන්දාව දකුණ 19යි. ඒ වගේම ආ
2016-2017 වර්ෂවලදී ඝන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දීලා තිබෙනවා. ගරු කථානායකතුමනි, හුඟක් දීර්ඝ ලේඛනයක් තිබෙන්නේ, මට එය සභාගත කරන්නට පුළුවන්. ඒ අනුව එය මන්ත්‍රීතුමාට ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්න තිබෙනම් අසන්න පුළුවන්.
මනේ රාගල සික්කේ ලංකාවේ වකුගඩු රෝගයෙන් පෙළෙන දිස්ත්‍රික්ක අතර අතිශය බරපතලම වකුගඩු රෝගී ව්‍යාප්ත වෙමින් තියෙන දිස්ත්‍රික්කේ කියලා. දැන් ඔබතුමාගේ පැහැදිලි වුණ වාර්තාව අනුව ඒවයේ ඔබතුමා අර ඒවා උච්චාරණය කරන ගම්බල නම් වෙනස්. ඒ භාෂාවේ තියෙන ඔබතුමාට තියෙන ගැටලුවක් නිසා එක කියව ගන්න බැරුව නැති. ඒ වචන සභාගත කරද්දී මම නැවත ඉල්ලනවා නිවැරදි නම් සභාගත වෙන්න වාර්තාවේ ඇතුළත් කරන්නයි කියලා කරුණාකරතුමනි. ඒ වගේම මේ ඒ දිස්ත්‍රික්කයේ කටුපිල්ලකීමක වසමේ විතරක් ජීවත් වෙන මිනිසුන්ගෙන් 90%ක් 90%කට ආසන්නව ජීවත් වෙන මිනිසුන්ගෙන් මැරිච්ච අය පසුගිය අවුරුදු 5ක 10ක 15ක කාලේ සමස්ත වාර්තා ගත්තත් මැරිලා තියෙන්නේ වකුගඩු රෝගෙන්. ඒ වගේම ආනපල්ලම කියන ග්‍රාමසේක වසම, ඒ වගේම ඔබතුමා කියපු කුමාරගම කියන පැල්ලත්ත සීනි කර්මාන් ශාලාවට අයත්වන ඒ ප්‍රදේශයේ තිබෙන ගම්මානයේ ජීවත් වෙන මිනිසුන්ගේ මිය යන ප්‍රමාණයෙන් ගෙන් වැඩිම 60%කට වැඩිය ඒ ප්‍රදේශවල එක් එක් 100 ගණන් හරියට බැලුවොත් එහෙම තේරෙයි වකුගඩු රෝගයෙන් ව්‍යාප්ත වෙන්නේ, වකුගඩු රෝග නිසා මිය යන අය ප්‍රමාණය ඉන්නේ. මම අහන ප්‍රශ්න තමයි පාර්ලිමේන්තුවේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ උපදේශකාර සභාවෙත් මම විමසුවා, එතනින් යෝජනා කරා සෞඛ්‍ය අමාත්‍යවරයාට බැල්ලවාය ප්‍රධාන රෝහලට වකුගඩු පිරිපහදුම් ඒකකයක් ලබා දෙන බවට යෝජනා වෙලා තියෙනවා. තවමත් අපිට ඒ බැල්ලවාය රෝහලට ලැබිලා නැහැ. ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ මේ සම්බන්ධව සුවිශේෂී මොනරාගල රෝහලට සම්බන්ධිතව සියලු පහසුකම් සහිත රෝහලක් වකුගඩු රෝගය සම්බන්ධව වෙනම ඒකකයක් ඇතිවිය යුතුව තිබෙනවා. නමුත් පසුගිය අවුරුදු 5ක කාලය ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිටියාට මේ කාරණාව සම්බන්ධව නොබැලුවේ ඇයිද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා මම අවධානය යොමු කරනවා ඉතා කඩිනමින් මේ කාරණාවට පියවරක් ගන්නවද කියලා අහලා දැනගන්න ඕනේ.
හොඳයි ගරු ඇමතිතුමා. නෝර්මල් මිනිස්ටර්
අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි,
සෞඛ්‍ය අමාත්‍යාංශ හැටියට දැනට ගොඩක් වැඩි ප්‍රයක් කරගෙන යනවා. මම හිතන්නේ ඉස්සර තිබිච්ච ඩයලිසිස් මැෂින්ට වඩා දැන් ටිකක් අපි වැඩියෙන් දාලා තින්නේ. නමුත් දැන් අපි ව්‍යාපෘති දෙකක් ගේනවා ලංකාවට. එකක් මැලේසියෙන් කට්ටියත් එක්ක අපි වැඩ කරන්න යනවා මැෂින් 1000ක් ලංකා පුරා ගෙවල් වලටම දීලා අපි ඩයලිසිස් කරන එකක්. අනිත් එකම ඒ වගේම අපි ජර්මන් ෆන්ඩ් එකෙන් අපි පටන් ගන්න යනවා. ඒ වගේ ඒකත් ඒ ප්‍රදේශේම මේ ඩයලිසිස් මැෂින් ටික අපි හදලා දෙන තමයි දැන් ලෑස්ති කරගෙන යන්නේ. මම හිතන්නේ දැන් මැලේසියන් ඩයලිසිස් එක මේක ඇවිල්ලා ඕල්මෝස්ට් කැබිනට් එකට යන ගමන් තියෙන එක. ඒ නිසා තව මාස 1-2 ඇතුළතදී මේ ව්‍යාපෘති ආප ගමන් අපි මේ දැනට අපි ට්‍රයිල් එකක් කරනවා නුවර හැටියට නුවර පැත්තෙන් අපි කරගෙන යනවා. ඒ නිසා අපි ඉක්මන මේවා ටික කරන්න යනවා. මම දන්නේ ඔබතුමා කියපු මොන්රා, මම හිතන්නේ හෙට අනිදා අපි මොන්රාගල ඉස්පිතාලයට මුල්ගල් තියන්න යනවා. ඒගොල්ලන්ගේ මොනවාද මේ සර්ජිකල් කම්ප්ලෙක්ස් එකට. ඉතින් ඔබතුමා කියපු ප්‍රශ්නේ මං ගිහිලා පොඩ්ඩක් අමතුමත් එදාට එනවා. ඒ බලලා පොඩ්ඩක් එදාට අපි කතා කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න අපි උත්සාහ කරමු කියලා කියන්නේ.
හොඳයි බොහොම ස්තුතියි. දෙවෙනි ප්‍රශ්න අහන්න ගාරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, විශේෂ අවධානයක් යොමු කරන්න කියලා කියනවා. මම විශේෂයෙන් වැල්ලවාය රෝහල නැවතත් මම කියනවා වැල්ලවාය රෝහල සහ මොනරාගල රෝහල ගැන. ඒ ප්‍රශ්නෙට අදාළ නැති වුණත් මම දිගින් දිගටම මට අතුරු ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තිබෙන බැවින් විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යවරයා මෙතන ඉන්න නිසා සභාවේ වාසනාවකට හෝ එතුමාගෙන් අහන්න තියෙනවා මේ දවස්වල මතුවෙන ඔබතුමා දන්නවා පුරාවිද්‍යා ප්‍රශ්නයක්.
ගරු මන්ත්‍රීතුමා, ඒක මේ අදාළ ප්‍රශ්නයක් මිසක් එතුමාගේ කැමැත්තක් මිසක්
අර කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන සම්ප්‍රදාය අනුව ප්‍රශ්න අහන්න කියන එක ඔබතුමත් දන්නවනේ
ඔයගෙ තමයි මං කිව්වේ
එහෙම මම ප්‍රශ්නේ
ඇහුවේ නෑ නේ දැන් ඒක කැමති
මම එහෙමනම් මේ ප්‍රශ්නේ අහන්නම් එතුමාට පස්සේ හරි උත්තර දෙන්න කියන්නේ පස්සේ හරි
දැන් බෑ
නෑ නෑ මට අහන්න ප්‍රශ්නේ
ඒක එහෙම බෑ මන්ත්‍රීතුමා මේ තියෙන අවස්ථාවක් නෑ ස්ථාවර නෑ ස්ථාවර ඕඩර් අනුව එහෙම දෙන්න බෑ 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 බේරන ආදරණ නෙමෙයි ඒක ස්ථාවර ඕඩර් නෑ ගලු වේරුකම මැතුමා ගරු වේරුකම මැතුමා ප්‍රශ්නේ අහන්න ඒක බල ගන්න පුළුවන් ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා
ගරු කතානායකතුමනි
ගරු නගර සැරසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි ආ එකට පිළිතුර 18කි ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ යටතේ ව්‍යාපෘති 5ක්ද ජාතික ප්‍රජා ජල සර්පයම් දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාපෘති 13ක්ද ක්‍රියාත්මක වෙයි. ආ දෙක ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ හරිස්පත්තුව පූජාපිටිය පාතදුම්බර අකුරණ කඩවත් සතර තුම්පනේ කුණ්ඩසාලේ මැදදුම්බර පන්විල පාත හේවාහැට මහනුවර කඩවත් සතර සහ ගඟබට කෝරළේ පාරිභෝගික සංඛ්‍යාව 800,000ක් වෙනවා. ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මීගම්මන ගඟහිල කෝරළය පාත හේවා හැට දෙල්තොට උඩපලාත පස්බාගේ කෝරළේ උඩුනුවර 11,264යි පාරිභෝගික සංඛ්‍යාව. ආ තුනට පිළිතුර ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය 2017 වර්ෂය තුල නව ජල සම්බන්ධතා සඳහා ඉල්ලුම්පත් 198ක් ලැබී ඇත. ජල සම්බන්ධතා 190ක් මේ වන විට ලබා දී ඇත. ඉතිරි ඉල්ලුම්පත් 8න් 3ක් සඳහා ඇස්තමේන්තු මුදල් ගෙවා නොමැත. ඉල්ලුම්පත් 3ක් සඳහා තාක්ෂණික හැකියාවන් නොමැත. ඉල්ලුම්පත් 2ක් සඳහා මාර්ග අවසරය ලබාගෙන නොමැත. ආ 4 පිළිතුර ඔව්. 5ට පිළිතුර ඔව්. ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උලපනේ උතුර රජ ඇල ප්‍රදේශයේ ඉන්ද්‍රාවිට ගම්මානය හා ගැමුණුපුර ග්‍රාමය යන ප්‍රදේශවල වෙසෙන ජනතාවට ජල පහසුකම් ලබා දීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු යොදා ඇත. එච්චරයි පිළිතුර.
ගරු කතානායකතුමනි මං හිතන්නේ ඔබතුමාගේ උත්තරය ගැන මම සෑහීමකට පත් වෙන්න මොකද අදාළ ඇමතිවරයත් හරියට උත්තරයක් නොලබා දීම පිළිබඳව මම කනගාටු ප්‍රකාශ කරනවා. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තු ඉතිහාසය ගත්තහම මේ යහපාලන ආණ්ඩුව කාලය තුල තමයි අදාළ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නැ අපිට අවශ්‍ය පිළිතුරු ලැබෙන්නේ නැත්. ඔබතුමාට කවුරු හරි හදලා දෙන නිලධාරියෙක්ගේ උත්තරයක් තමයි අපිට කියවන්නේ. ඒ නිසා මම බොහොම කනගාටුවට පත් වෙනවා ඔබතුමාගේ උත්තරය පිළිබඳව. මම අහන පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි අදාළ ඇමතිතුමා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඇමතිවරයෙක්. මෙතුමා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද වලින් පත්වෙච්ච කෙනෙක්. ඒ නිසා එතුමා මෙතන ඉඳගෙන උත්තරයක් ලැබෙයි කියන විශ්වාසය තියාගෙන තමයි මේ ප්‍රශ්නේ අපි ඇහුවේ. හැබැයි උත්තරේ නොලබුණත් මම ඔබතුමාගෙන් අදාළ ඇමතිවරට යොමු කිරීම සඳහා මම මේ ප්‍රශ්නේ යොමු කරනවා. ගරු කතානායකතුමනි ගඟහේල කොට්ටාසේ ලැබෙන ජලපෝෂක ප්‍රදේශ තුලින් තමයි දැනට යෝජිත අරණායක මාවනල සහ කෑගල්ල ප්‍රදේශයට ජලය ලබා දීම සඳහා අතුපිනියල්ල ජලයෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ. ගරු ඇමතිතුමනි, ඔබතුමාට මම හිතන්නේ මේක මනස්කල් පිළිවත් හිතා ගන්න පුළුවන් තැනක් නෙවෙයි. අතුපිනියල්ල කියන්නේ ඉතිහාසගත වෙච්ච මහා පරම්පරාව රාජ පරම්පරාවට උරුම කියන තැනක්. මෙතනින් තමයි මේ ජලපෝෂක ප්‍රදේශය ආරම්භ වෙන්නේ. මේ ගඟහිල කොට්ටාසේ මම හිතන්නේ කිරියල් ඇමතිතුම මම පිළිවඳ හොඳින් දන්නවා. ගරු ඇමතිතුම අපි දේශපාලන වේදිකාවේදී ප්‍රධාන ඉල්ලීම කරේ මේ කොට්ටාසේ ජනතාව මේ ගඟහිල කොට්ටාසේ ජනතාවට ජලය ලබා දීමට. මම හිතන්නේ පොරොන්දු වුණාටත් ලැබිලා නැහැ. මම මාවනල්ල ජල යෝජනා ක්‍රමයේ මුල්ගල් තියෙන වෙලාවේදී මම අදාළ ඇමතිතුමාගෙන් වාචිකව සහ ලිඛිතව ඉල්ලීමක් කරා. එතුමා ඊට පස්සේ කිව්වා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන්න ගඟහිල ජනතාව, ගඟහිල ජනතාවටද ගහක් කපා ගන්න විදිහක් නැහැ, ඒ මිනිස්සු පරිත්‍යාගශීලීව මේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන හැබැයි ගඟහිල කොට්ටාසේටද වතුර නැහැ. මේක මාවනල්ල අරණායක කෑගල් කොට්ටාසේට තමයි අපේ ජල පෝෂක ප්‍රදේශ නල මාර්ගෙන් ගෙනියන්නේ. එනිසා පළවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු ඇමතිතුමනි, ඇමතිතුමා පොරොන්දු වුණා නලලින් මාර්ගයෙන් සහ පානීය ලිම් මාර්ගයෙන් මේ ජලය මේ කොට්ටාසයට ලබලා දෙන්නම් කියලා. හැබැයි අද ගඟහිල කොට්ටාසයේ මිනිස්සු සුසුම් හෙලනවා, මහා දැවන්ත අරගලයකට පත් වෙයි. මොකද මේ ගඟහිල කොට්ටාසයට ජලය දුන්නේ නැත්නම්. හැබැයි තමුන්නාංශ ඔය කියවපු ජල යෝජනා ක්‍රම 13 දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තමයි මං හිතන්නේ දැන් අවුරුදු 8කට උඩදී ඔය ජල යෝජනා ක්‍රම නාල පිටියේ සහ ගඟහිල කොට්ටාසයේ ක්‍රියාත්මක කරන නිසා මේ යහපාලන ආණ්ඩුවේ ඔය යෝජනාවල ඉදිරිපත් කරාට 1 රුපියල් 100ක් ජල යෝජනා ක්‍රම වලට මේ නාල පිටියේ මහනුවර ජනතාවට දීලා නැහැ. ඔය යෝජිත ජල යෝජනා ක්‍රම 4 එකක්වත් කොහෙවත් ක්‍රියාත්මක වෙලා
නැහැ.
අදාළ ප්‍රශ්නය ගරු ඇමතිතුමාට යොමු කරන්න මම හිතන්නේ ඔබතුමාට මේක මොන උත්තරයක්වත් දෙන්න හම්බෙන්නේ නැහැ.
හොඳයි ගරු ඇමතිතුමා. හරි.
තනායකතුමනි, ඇමතිතුමා අද විදේශගත වෙලා නිසා
හොඳයි.
එතුමාට අපි මේක
හොඳයි
බාර දෙන්න.
හොඳයි බොම් මිත්‍සුජී. ගරු සුසන්ත පුංචිනෙල මේ ඇමතිතුමා.
මම
ඇමතිතුමා පොඩ්ඩක් සල් දෙපස් යන්න.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ ඇමතිතුමාගේ ඒ දීර්ඝ උත්තරය පිළිබඳව මම එක පැත්තකින් සතුටු වෙනවා. ඒ වගේම මේ උත්තරයේ තුල තව නාවලපිටි ආසනයේ මාවතුර ගලත ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් ගැන ඔබතුමා මේ උත්තරයේදී උත්තරේ ලබලා දීලා තියෙනවා. හැබැයි මේ ජල යෝජනා ක්‍රමය දැන් අවුරුදු 4ක් 5ක් ක්‍රියාත්මක වෙන බව හැම යෝජනාවෙම තියෙනවා. මම හිතන්නේ ප්‍රායෝගිකව මේක සිද්ධ වෙන්න මහ පොළවේ. එනිසා මේ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙන හැටියට ගරු ඇමතිතුමාට දන්වන ලෙසත් මම ඔබතුමාගෙන් ඉල්ලා
සිටිනවා. හොඳයි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු සුසන්ත පුංචිනේ ඇමතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ප්‍රධාන ඇමතිතුමාට.
අග්‍රාමාත්‍යතුමා මාසයක් කල් ඉල්ලනවා.
ගරු ජයන්ත සමරවීර ඇමතිතුමා.
ගරු
නිවාසයේ ජිග්‍රීම් සහ සංස්කෘතික ඇමතිතුමා.
සති දෙකක් කල්
ඉල්ලනවා. වේවාඩෙන් සාමාන්‍යයෙන් අස එතුමා දැන් කිව්වනේ ඉස්සරත් දාපු ගෙතර පිළිතුරු දෙන්න කියලා. ගරු වාසුදේව නානාකාර ඇමතිතුමා. ගරු නගර සැලසුම් ජල සම්පාදන ඇමතිතුමා.
මා විදේශගතව නිසා සතියක් කල් ඉල්ලා තිබෙනවා.
හරි. ගමරු විමලවීර දිසානායක මැතිතුමා. ගරු සුනිල් හඳුන්නේත්ති මැතිතුමා.
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු මුදල් නැමැතිතුමාගෙන්.
ගරු කතානායකතුමනි මුදල් නැමැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
හරි. ගරු මොහම්මද් නසීර් මැතිතුමා.
ප්‍රශ්න අහන්න සර්.
ගරු අධ්‍යාපන නැමැතිතුමාගෙන්.
ගරු කතානායකතුමනි, ආ එකට පිළිතුර ඔව්. අම්පාර දෙහිඅත්ත කණ්ඩිය මධ්‍යමහා විද්‍යාලයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 2544යි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මුළු සංඛ්‍යාව 135යි. ආ දෙකට පිළිතුර මානව සම්පත් අවශ්‍යතාව හා භෞතික සම්පත් අවශ්‍යතා පිළිබඳව මූලිකව හඳුනාගෙන ඇත. ආ තුනට පිළිතුර ඔව්. 2015 සිට මේ දක්වා වූ භෞතික සම්පත් අවශ්‍යතා පිළිබඳ ප්‍රගතිය ඇමුණුම දෙක යටතේ තිබෙනවා. ඒක සභාගත කරනවා. මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම සඳහා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ලබා දීමට මේ දක්වා කටයුතු කර ඇති අතර දැනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරියේදී කටයුතු සිදු කිරීමට නියමිතය. ආ එකට පිළිතුර ඔව්. ඇමුණුම එකේ සඳහන් වෙනවා ඒක සභාගත කරනවා දීර්ඝ විස්තරයක් ආ අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
හොඳයි මේ එමෙ දෙයක් වුණා නම් හොඳයි
හරි thank you ගරු ආචාර්ය මන්දුර ගුණවර්ධන මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ කණ්ඩායම් මැතිතුමාගේ ඇසීමට
මම ප්‍රශ්නේ අසනවා ගරු කතන්
කර්මාන්ත මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා
සෝරි මොකද්ද පොයින්ට් බෝඩ ගරු මැතිතුමා
මේ ඊටාම පහසු මේ ලංකාවට ආනයනය කරන ලද සහල් පිළිබඳ ප්‍රශ්නය මේක තවස්තරයක් සති මාස ගන්න පවා කරන්න නැතුව ඊළඟ පාර්ලිමේන්තුව ආරෙදි පිළිතුරක් දෙන්න කියලා කියන්නේ මැතිතුමත් නෑ මේ මේව වාර්තා වෙලා
තියෙන ගරු සංජායිත මේක අවධානය යොමු කරන්න
මැතිතුමා කියලා තියෙනවා සතියෙන් කල්
ගරු බිමල් රත්නායක මැතිතුමා
මම අහනවා
ගරු අග්‍රාම මැතිතුමා ජාතික ප්‍රතිපත් පිළිබඳ මැතිතුමා ඇසීමට
ග්‍රාමතුමා සතියක් කල් ඉල්ලන
ගරු බිමල්
රත්නායකතුමනි දැන් මේ ප්‍රශ්නෙට අවුරුද්දකට වැඩි නිසා පිළිතුර ලැබෙනකොට දැන් මේ ප්‍රශ්නේ විසඳලා තිබෙන්නේ මම ඒ නිසා මගේ අතුරු ප්‍රශ්න දෙකක් පුළුවන් ද ගරු ඇමතුමා මගෙන් යොමු කරන්න
අපි පිළිතුරක් දෙන්න
පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ පොරොන්දු වුණා මීට අවුරුද්දකට කලින් මම විසින් අසන ලද ප්‍රශ්නකට මේ වවුනියාවේ මේ මේ ප්‍රදේශෙම ජාතික අධ්‍යාපන පීඨයක් තිබෙනවා ඒ පීඨයේ සිංහල අංශය වසා දැම යුද්ධෙන් පස්සේ එතුමා පොරොන්දු වුණා මුදල් වෙන් කරලා මේ මේ වසර තුලදී ඒ සිංහල ගුරුවරු පුහුණු කිරීමේ අංශය පටන් ගන්නවා කියලා. ඒ පීඨාධිපතිවරුත් කැමැති. ඒ නිසා වවුනියාව අධ්‍යාපන පීඨයේ සිංහල ගුරුවරුන් පුහුණු කිරීමේ අංශය ආරම්භ කරනවාද කියන එක දැනගන්න කැමැති පළවෙනි අතුරු ප්‍රශ්නය වශයෙන්. දෙවෙනි කරුණ ගරු කතානායකතුමනි මේක පොලිසිය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මා ගරු ඔබතුමා මගෙන් අගමැතිතුමාගෙන් දැනගන්න කැමැති. දැන් ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා ICCPR කියන පනත යටතේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව සංහිඳියාව සමගිය වෙනුවෙන් තමයි මේ පනත හදලා තිබෙන්නේ. නමුත් මෑතක සිට පොලිසියෙන් අපිට පේනවා මේ පනත ඉතාම බරපතල දරුණු ආකාරයෙන් විකෘති ලෙස පාවිච්චි කරනවා. එකක් උදාහරණයක් වශයෙන් ලේඛකයෙක් සිරගත කරනු ලැබුවා. ඊට පස්සේ මහියංගනේ කාන්තාවක් අප නැතුව මාස ගාණක් සිරගත කළා මොකද ඇඳුමක් අඳන් ගියා කියලා. ළඟදි ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඒ කාන්තාවකගේ සාරියක මේකක තිබුණා කියලා තවත් සිරගත කිරීම කරා. ඒ නිසා ගරු කතානායකතුමනි මා අගමැතිතුමාගෙන් දැනගන්න කැමති මේ සංහිඳියාව සමගිය අයිතිවාසිකම් වෙනුවෙන් හදලා තියෙන පනතක් මේ ආකාරයට මිනිසුන්ව අන්තවාදයට තල්ලු කරන පැත්තට පාවිච්චි නොකර සැබෑ ලෙසම ජාතිවාදයට අන්තවාද විරුද්ධව පාවිච්චි කරන ලෙස පොලිසියට සහ අදාළ අංශවලට උපදෙස් දෙන්න එතුමා කටයුතු කරනවා.
හරි. ගරු ප්‍රජා සංවිධායකතුමා අවධානය යොමු කරන්න
ප්‍රොෆෙසර්
ගරු ඉෂාක් රහමන් මැතිතුමා ප්‍රශ්නයන්න ගරු මහානගර බස්නාහිර සංවර්ධන මැතිතුමා
එකට පිළිතුර කැපිටිගොල්ලෑව නගරයේ සැලසුම් සම්බන්ධව වගකීම පැවරී ඇත්තේ කැපිටිගොල්ලෑව ප්‍රාදේශීය සභාව වෙත බව දනිමි දෙක කැපිටිගොල්ලෑව නගරයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බල ප්‍රදේශයක් නොවන බැවින් නගර සැලසුම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ අදාළ පළාත් පාලන ආයතනයයි. ඒ කියන්නේ කැපිටිගොල්ලෑව ප්‍රාදේශීය සභාව විසින් තමයි කළ යුතු වන්නේ. තුන නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සිදු කරනුවේ නාගරික සංවර්ධන අධිකාරී විසින් ඒ සඳහා සලකා බැලෙන නිර්ණායක සපුරා ඇති නාගරික ප්‍රදේශයන්හි වේ. නාගරික සංවර්ධන අධිකාරී විසින් උතුරු මැද පළාතේ වර්ධනය වන නාගරික ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කර උතුරු මැද පළාත් ව්‍යුහ සැලැස්ම සකස් කර ඇත. ඒ අනුව එම පළාතෙහි තුන්වෙනි මට්ටම දක්වා වූ නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලබයි. කැපිටිගොල්ලෑව නගරයේ උතුරු මැද පළාත් ව්‍යුහ සැලැස්මට අනුව හතරවන මට්ටමට අදාළ නගරයක් වේ. කෙසේ වුද ඉදිරියේදී උතුරු මැද පළාතේ නාගරික සංවර්ධන ප්‍රවණතාව සම්බන්ධව සමාලෝචනය කිරීමේදී කැපිටිගොල්ලෑව නගරය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ හැකිය. අදාළ නොවේ.
කැපිටිගොල්ලෑව පුරාණම නගරයක් මෙතන සැලසුමට නේ කියලා කියනවා. නමුත් අපිට මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සාමාන්‍ය ගත්තොත් ඒක ලොකුම නගරයක්. අපේ එමෙතුමනි ඔබතුමා කියන උත්තර අනුව මේක නගර සැලසුමට නේ කියලා කියනවා. ඒක පුදුමට කර්මයක්.
මේ ප්‍රධාන නගරයකටවත් සංවර්ධන වටේමයක් කරලා දුනුත් ලොකු දෙයක් අපේ ඇමතිතුමනි ඔබතුමායි අදාළ ඇමතිතුමාට කියවන්න වෙලා තියෙනවා.
එතුමා කියලා තියෙනවා ඒක ඉදිරියේදී සමාලෝචනය කරනවා කියලා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා.
ඊළඟ කෙකිරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන දෙවෙනිම නගරය තමයි කෙකිරාව. ඒ කෙකිරාව නගරයේ ළඟම තියෙන නගරයේ මීටර් 500ටත් එහා පැත්තේ තියෙන පාරවල් හදලත් නැහැ, කාණු පදි හදලත් නැහැ. ඒ වගේම තාම ඒ අය එතන ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ඉන්න දුප්පත් ඉන්න ජනතාව තාම පොඩි ගෙවල් වලින් තමයි ඉන්නේ. ඒකට නගර සැලසුමට ඇතුල් කරලා එයාට ගෙවල් ඉදිකරන්නත්, ඒ වගේම පාරවල් හදන්නත්, ඒ වගේම කාණු පද්ධති හදලා ලස්සන නගරයක් වාගේ කරලා දෙන්න තමයි ඉල්ලීමක් කරන්නේ. ගරු ඇමතිතුමනි ඔබතුමා අදාළ ඇමතිතුමාට ඒක ඉදිරිපත් කරලා ඒ කටයුතු කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
හොඳයි. ගරු ඇමතිතුමා
පුළුවන් කතා කරන්න.
බෞද්ධ දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ ඇමතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා. සභාගත කරනවා.
සභාගත දෙවෙනි ප්‍රශ්නේ ගරු ජයසිරි ජයසේකර ඇමතිතුමා ප්‍රශ්න අහනවාද විපක්ෂයෙන්?
සභාගත කරනවා.
පස්වෙනි ප්‍රශ්නය ගරු වේලුකුමා මැතිතුමා
සභාගත කරා
අපේ ගින්නේ.
ඔව් වේලුකුමා
අපේ. හ්ම්. එචරයි. හ්ම්. 10 ගරු විමලනිධාන මැතිතුමා ප්‍රශ්න අහනවාද?
නෑ. ඔයි කියන්නේ.
එචරයි නේ. අමාත්‍යංශ නිවේදන ගරු නිවාස දෙකලීම්ස සංස්කෘතික කර්පිනු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි 27.2 යටතේ මගෙන් ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න තුනට පිළිතුරු ලබා දීමයි මම ඉටු කරන්නේ. පළවෙනි ප්‍රශ්නය ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නය, චිත්‍රපට ආනයනය කරන ලබන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවනු ලැබ තිබේද? ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි චිත්‍රපට ආනයන සමාගම් 20ක් ක්‍රියාත්මක වේ. චිත්‍රපට ආනයන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු වර්ග සහ අදාළ බදු අය කරගනු ලබන ආයතන වන්නේ බදු වර්ගය රඳවා ගැනීමේ බද්ද, අය කරගනු ලබන ආයතනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, බදු වර්ගය එකතු කළ අගය මත බද්ද, අය කරගනු ලබන ආයතනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, බදු වර්ගය ජාතිය ගොඩනැගීමේ බද්ද, අය කරගනු ලබන ආයතනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. උක්ත අංක 1-3 දක්වා බදු ගෙවීම පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති අතර එම තොරතුරු ලද විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර BOI ව්‍යාපෘතියේ යටතේ ක්‍රියාත්මක සිනමා ශාලා වුවද 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 57 වගන්තිය අනුව සිනමා කර්මාන්තයේ යෙදිය යුතුව පැවතිනි. එනම් චිත්‍රපට සංස්ථාවේ සභාපතිගේ ලිඛිත බලය නොමැතිව චිත්‍රපට නිෂ්පාදනය හෝ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය දල සේයාපට හෝ චිත්‍රපට කිසිවක් හෝ යම් ඡායාරූප උපකරණයක් හෝ යම් ද්‍රව්‍යයක් යම් උපකරණයක් හෝ උපාංගයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හෝ ශ්‍රී ලංකාව තුළ විකිණීම, සැපයීම හෝ බෙදා හැරීම කිසිම තැනැත්තෙකු විසින් නොකළ යුතුය. එසේ වුවද 1999 අංක 36 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සංශෝධන පනතින් සංශෝධිත 1979 අංක 9 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ යතෝක්ත බලතල අභිභවා කටයුතු කිරීමට ඉඩ සලසා දී ඇත. එමෙන්ම 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ වගන්ති අංක 17ට
2009 අංක 36 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සංශෝධන පනතින් හඳුන්වා දුන් නව බලකල යටතේ ජාතික චිත්‍රපට සංස්ථා බලකල අභිබවා කටයුතු කිරීමට ඉඩ සලසා දී ඇත. පිළිතුරේ දෙවැනි කොටස 1999/5/5 දින ඇති අංක 99 ඇලිරක් 0.682 ඇලිරක් 3 ඇලිරක් 0.38 දරන අමාත්‍ය මණ්ඩල තීරණ අනුව මුදල් හා ක්‍රම සම්පාදන ලේකම් ඩික්සන් ලිනවීර මහතා විසින් නිකුත් කරන ලද 1999/6/17 දින ඇති අංක DMS ඇලිරක් 360 ඇලිරක් NFC ඇලිරක් P දරන චක්‍රලේකේ අංක 6 ආයෝජන මණ්ඩල රෙගුලාසි යටතේ ඉදිකරන ලද සිනමා සංකීර්ණ යටතේ ආයෝජන මණ්ඩල අනුමැතියලත් ව්‍යාප්ති යටතේ ක්‍රියාත්මක සිනමා ශාලා සඳහා ආනයනික චිත්‍රපට නිදහසේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ලබා දී ඇත. තුන්වෙනි කොටස ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය හා ඒ පිළිබඳ මාර්ගෝපදේශ චක්‍රලේකේ වගන්ති අංක 6 මගින් 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 57/1 වගන්තියේ ඉක්මවා කටයුතු කිරීමට ඉඩ සලසා දී ඇත. හතරවෙනි කොටස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අදාළ සිනමා ශාලා සමග ගිවිසුම්ගත වීමේදී එම ගිවිසුමෙහි වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා නියාමනයට බැහැරව කටයුතු කිරීමට අවස්ථාව සලසා දී ඇත. පස්වෙනි කොටස BOI ව්‍යාපෘතීන් ලෙස ක්‍රියාත්මක වන සමාගම් වන්නේ කලම්බු සිටි සෙන්ටර්, සිනේ සිටි සහ රියෝ සිනමා යන ආයතනයන්. එම සමාගම් ජාතික චිත්‍රපට සංස්ථාවේ නියමන් මෙන්ම මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඩික්සන් නිලවිද මහතා විසින් නිකුත් කරන ලද 1999/6/17 දින ඇති DMS 360 NFC ඇලිරක් P දරන චක්‍රලේකයේ නියමයන් උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ. එහිදී උක්ත ආයතනයන් පහත සඳහන් පරිදි නියමයන්ට අනුකූල නොවී කටයුතු කර ඇති බව චිත්‍රපට සංස්ථාවේ විමර්ශනයන් මගින් අනාවරණය කොට වාර්තා කොට ඇත. දෛනික වාර්තා නොසැපයීම, චිත්‍රපට කුලී සහ බදු මුදල් නිසි පරිදි නොගෙවීම, සිනමා ශාලා ප්‍රවේශ පත්‍ර ගාස්තු සඳහා අනුමැතිය ලබා නොගැනීම. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර 1. බදු ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති අතර එම තොරතුරු ලද විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් පාලනාධිකාරිය විසින් චිත්‍රපට ආනයන සමාගම් නිසි ක්‍රමවේදයට අනුගත කර ගැනීමට කටයුතු කිරීමේදී 1991/23 දින ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු රජය අතර අත්සන් තබන ලද Bilateral Investment Treaty VIT සහ ගිවිසුමේ වගන්ති අංක 3 උපවගන්ති අංක 2 කඩවන්නේද යන්න සම්බන්ධයෙන් 2019/07/08 දින ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අංක 720 දරන රාජ්‍ය තාන්ත්‍රික සටහන මගින් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කර ඇත. ඇමරිකානු තානාපති කාර්යාලය විසින් කරන ලද විමසීමට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය POL ඇලිරක් US ඇලිරක් 0.3 අංක දරන ලිපිය මගින් 2019/07/10 සහ 2019/07/19 යන දිනයන්හි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් තොරතුරු විමසන ලදී. පිළිතුරු අංක 3 නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය 2019/07/15 දින CA ඇලිරක් 6 ඇලිරක් 2 ඇලිරක් DU ඇලිරක් NFC අංක දරන ලිපියෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට ආනයන චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය මගින් BIT ගිවිසුමට කිසිදු
බලපෑමක් ඇති නොවන බව දන්වා ඇත. හතරවෙනි කොටස ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට 2019/7/19 දින NSC ඇලයිරක් 100-01-202 වරහන් ඇතුළේ 3 අංක දරන ලිපිය මගින්ද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරකම් මගින් BIT ගිවිසුමට කිසිදු බලපෑමක් ඇති නොවන බව දන්වා ඇත. පස්වෙනි කොටස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ඇමරිකානු තානාපති කාර්යාලයේ දැනුවත් කිරීමට කටයුතු කරන බව 2019/7/23 දින ඇති ලිපිය මගින් ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව වෙත දන්වා ඇත. ඒ අනුව දැනට චිත්‍රපට ආනයන හා බෙදාහැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අර්බුදයක් ඇති වී නොමැත. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර පළවෙනි කොටස චිත්‍රපට ආනයන කරුවෙකුට හිමි නෛතික ආදායම් ප්‍රතිශතය වන්නේ බදු අඩු කිරීමෙන් පසු ප්‍රවේශ පත්‍ර ආදායමෙන් 40%ක් පමණකි. එසේ වුවද ආනයන කරුවන් විසින් සිනමා ශාලා හිමියන්ගෙන් 45% සිට 75% දක්වා ප්‍රවේශ පත්‍ර ආදායමින් ලබාගත් අවස්ථා විමර්ශන අංශය මගින් අනාවරණය කරගෙන ඇත. දෙවෙනි කොටස ආනයන කරුවන් විසින් ඍජුවම සිනමා ශාලාවලින් චිත්‍රපට ආනයන සඳහා අත්තිකාරම් ලබා නොදෙන බවට චිත්‍රපට ශාලා හිමියන්ගෙන් ජාතික චිත්‍රපට සංස්ථාවට වාචික පැමිණිලි ලැබී ඇත. ආනයන කරුවන්ගේ අභිමතයේ පරිදි කටයුතු නොකරන සිනමා ශාලාවලට ආනයන කරුවන් විසින් චිත්‍රපට ලබා නොදෙන අවස්ථාද වාර්තා වී ඇත. තුන්වෙනි කොටස නෛතිකව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ පූර්ව අනුමැතිය තුල පමණක් අය කරන ප්‍රවේශ පත්‍ර ගාස්තු වෙනස් කිරීමට හැකියාව ඇතත් චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන් තුල පවත්නා ඉල්ලුම පදනම් කරගෙන අවස්ථානුකූලව සිනමා ශාලා හිමියන් විසින් විවිධ මිල ගණන් අය කරන බවට විමර්ශන අංශය නිරීක්ෂණය කර ඇත. හතරවෙනි කොටස චිත්‍රපට ආනයනයේදී ගෙවිය යුතු මුදල් ගෙවීමේ නිසි ක්‍රමවේදය වන්නේ විනිමය නීති රීතීන්ට අනුගතව ගෙවීම කිරීම වුවද ආනයන කරුවන් සම්මත ක්‍රමවේදය අනුගමනය කළේද නැද්ද කළේද යන්න සනාථ කිරීමට ලේඛන ලබා දීමට අපොහොසත් වීම තුල සම්මත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව අනුමාන කරයි. බදු ගෙවීම පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති අතර එම තොරතුරු ලද විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. ඉහත පරිදි කටයුතු කරන චිත්‍රපට ආනයන කරුවන්ගේ ක්‍රියාකලාපය චිත්‍රපට කර්මාන්තයේ අභිවෘද්ධියට දායක කරගත හැකිවන පරිදි නිවැරදි කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. හයවෙනි ප්‍රශ්නයට පිළිතුර 90 අංක 1 20/20 අයවැය තුළින් ප්‍රතිපාදන ලබා දීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් සිටී. දෙවෙනි පිළිතුර නව තාක්ෂණයෙන් යුත් 2K ප්‍රක්ෂේපණ යන්ත්‍ර 116ක් ලබා දීමට 20/20 අයවැය මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට අපේක්ෂා කරයි. තුන්වෙනි කොටස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමා ශාලාවන්හි යටිදල පහසුකම් වැඩිදියුණු කිරීමට සහන ණය වැඩසටහනක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. හත්වෙනි ප්‍රශ්නයට පිළිතුර 90 අංක 1 2019/6/18 දින සිට 2019/7/18 දින දක්වා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් හඳුන්වා දෙන ලද චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ අතර 2019/7/19 දින සිවිල් අභිහාචනාධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කිරීම තුළ පෞද්ගලික අංශයට චිත්‍රපට බෙදාහැරීමේ අවස්ථාව නැවත හිමිව ඇත. දෙවෙනි කොටස ජාතික චිත්‍රපට සංස්ථාව මගින් චිත්‍රපට බෙදාහැරීමේ විධිමත් ක්‍රමවේදයක් නිර්මාණය කොට ජාතික චිත්‍රපට සංස්ථාව පූර්ණ නියාමනකරු ලෙස කටයුතු කරමින් චිත්‍රපට බෙදාහැරීමට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
ගරු කථානායකතුමනි, ඒ පිළිතුර මම ඉදිරිපත් කරේ ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කර ප්‍රශ්නයකට. දෙවෙනි පිළිතුර මම යොමු කරන්න කැමති අපේ ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ප්‍රශ්න දෙකක් යොමු කරලා තිබෙනවා 27-2 යටතේ. මම මේ ප්‍රශ්න දෙකටම මේ අවස්ථාවේ පිළිතුරු ලබා දෙන්නට කටයුතු කරනවා. එතුමා ප්‍රශ්නය අහලා තිබෙන්නේ කරපක්කුත්ති නිවාස යෝජනා ක්‍රමයේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි ප්‍රශ්න අහලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ක්‍රියා කළ හැකිය. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වවුනියා උතුර VA ඇලීරක් 223B සින්න දම්බන් ග්‍රාම නිලධාරී වසමේ කරපක්කුත්ති ගම්මානයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2019-3/27 දින නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරන ලදී. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර 2006 වර්ෂයේදී ප්‍රාදේශ ලේකම් විසින් පුද්ගලයන් 4 දෙනෙකුට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දෙන ලද ඉඩම් ඔවුන් විසින් ප්‍රාදේශීය ලේකම් වෙත ආපසු භාරදීම හේතුවෙන් නැවත රජය සතු වී තිබේ. එලෙස ඉඩම් ආපසු භාර දෙන ලද පුද්ගලයන් මෙසේය. ෂන්මුගනාදන් දුෂ්‍යන්ත් මහතා අක්කර 2, මුත්තයියා සිදම්බරනාදන් මහතා අක්කර 2, නත්කුණසිංහම් සුදාගරන් මහතා අක්කර 1, නත්කුණසිංහම් සුභාගරන් මහතා අක්කර 1, මුළුමනින්ම අක්කර 6. හතරවෙනි පිළිතුර මෙලෙස ආපසු රජය විසින් සමාවෙන්ද මෙලෙස ආපසු රජය වෙත පැවරුණු ඉහත කී ඉඩම් ප්‍රාදේශීය ලේකම් විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබේ. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මැතිතුමා විසින් විමසා සිටින කරපක්කුත්ති නිවාස යෝජනා ක්‍රමය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2019 මාර්තු 27 ආරම්භ කරන ලදී. එම නිවාස යෝජනා ක්‍රමය සඳහා ප්‍රාදේශීය ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් තෝරා ගන්නා ලද ප්‍රතිලාභින් මෙසේය. කිඩ්නන් මනෝකරන්, ආර් රතීස්වරන්, සචිත්තානන්දම් සදානන්දම්, කල්යාණ කුමාර් ශශිකලා, පොන්නතුරේ කරන්, සිවරාසා කජමිලන්, කිරුබාකරන් ජානකි, රාමචන්ද්‍රන් ලජිවන්, මදිලගන් වක්සලා, මයිල් වාහනම් ලෝගේස්වරම්, දේවේන්ද්‍රම් නිශාන්තිනි, නගුලේස්වරන් සුගන්දිනි, බාලකෘෂ්ණන් මහින්දන්, බාලහාසන් සගුන්දලා මේරි, නත්කුණසිංහම් රමේෂ්, ෂන්මුගනාදන් දුෂ්‍යන්ත්, මුත්තයියා සිදම්බරනාදන්, රජීවන් විජිතා, දේවේන්ද්‍රම් සරෝජනී දේවි මිය. පිළිතුරේ හයවෙනි කොටස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ඉදිකර ප්‍රතිලාභීන්ට බාරදීමක් සිදු නොකරන අතර නිවාස ඉදිකිරීම ප්‍රතිලාභීන් විසින්ම සිදු කරනු ලැබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එම ප්‍රතිලාභීන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රදානයන් ලබා දීම සිදු කරනු ලැබේ. පිළිතුරේ 7 වෙනි කොටස ප්‍රතිලාභීන් 19 දෙනා අතරින් 17 දෙනෙකු සඳහා පළමු අදියර යටතේ රුපියල් 50,000 බැගින් 2019/6/10 වන දින මුදල් නිදහස් කර ඇත. එම ප්‍රතිලාභීන් අතුරින් කිරුබාකරන් ජානකී මහත්මිය හා නත්කුණසිංහම් රමේෂ් මහතා හට ණය මුදල් ලබා දී නොමැති අතර ඒ මුදල් ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. මෙලෙස තෝරාගත් ප්‍රතිලාභීන් අතරින් නිවාස ඉදිකිරීම කටයුතු සිදු කිරීමේදී 4 දෙනෙකු නිවාස ව්‍යාපෘතියේ ඉඩමට යාබදව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපනය කර ඇති මායිම් කණු ගලවා මායිම් පුළුල් කිරීම විවිධ අනවසර ක්‍රියාකාරම්වල යෙදීම වැනි හේතුන් මත ඔවුන්ට එරෙහිව වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවර ඇත. මෙලෙස නඩු පවර ඇති ප්‍රතිලාභීන් මෙසේය. නගුලේස්වරන් සුගන්ධිනී, බාලකෘෂ්ණන් මහින්දන්, රාමචන්ද්‍රන් ලජීවන්, ආර් රතීස්වරන්. නඩු පවර අටවෙනි කොටස වගේ පිළිතුරේ නඩු පවරාදී ප්‍රතිලාභින් හතර සඳහා නඩු කටයුතු අවසන් වූ වහාම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ හැකි අතර ඉතිරි ප්‍රතිලාභින් 15 සඳහා නිවාස ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දැනට හැකියාව ඇති බව දන්වනු කැමැත්තෙමි. ඒ අනුව අධිකරණමය බාධාවන් නොමැති ඉඩම්වල ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙස මේ වන විටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇත. පිළිතුරේ 9 කොටස 2019 8/1 දින පැවති වවුනියා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මෙම කරුණ සම්බන්ධව සාකච්ඡාවට යොමු වී ඇති අතර සම්බන්ධීකරණ කමිටු සභාපති රිෂාඩ් බදූදීන් මැතිතුමා විසින් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් වවුනියා උතුර, දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරීන් සහ දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු පිරිස වෙත ශ්‍රේෂ්ඨ පරීක්ෂණය කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ ප්‍රශ්නයට පිළිතුරු මම ලබා දුන්නේ. Just one second please.
Yeah, honorable member, you are to.
කාරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහන්න තියෙන. මම හෙඩ්ෆෝන් එක දාගන්න කයිද?
Are you going to ask the question in English?
ඔතවා ඉංග්‍රීසියෙන් දහන්න යන්නේ ප්‍රශ්නේ.
honorable doctor devanara
garu kathanagathumani prathamayen obathumage janadhipati apeekshathwayata mage prashansawa suba patum obathuma කල්ලිකත් වෙලා හරි මෙම ප්‍රශ්න තා විස්තරාත්මකව පිළිතුර ලබා දුන්නාට ස්තුතියි. තුන්වෙනි එක මෙම වැඩ ආරම්භ වෙනවා කියලා තියෙනවා. නමුත් කවදාද පටන් ගන්න කියලා දන්නේ නැහැ. මන්ද ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය, ඒ වගේම ඔබතුමාගේ නිවාස අමාත්‍යාංශයේ එකඟතාවය මත තමයි ලබා දුන්නේ. ඒ නිසා ඔබතුමාලා පිළිගින තිබෙනවා කවදාද ආරම්භ වුණේ, ආරම්භ වන්නේ කියලා මම අසන්නට කැමැති. වගේම ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියෙන් තමයි ඒවා ලබා දුන්නේ. මේවා නඩු අනවශ්‍ය දේවල්. ඒ නිසා ඉක්මනින් ලබා දීමට, එම අනුමැතිය ලබා දීමට කටයුතු කරන්න. උන් අතිමාරමේ සිට අඩි 6ක් පමණ උසට උන් ගල්ද අල්ලලා තිබෙනවා.
මේ නිවැරදි තොරතුරු වට ගණනාවක් තුල ලබාගෙන මේ පාර්ලිමේන්තුවේදී පිරිසිදුම නිවැරදිම පිළිතුරු ලබා දීම සිදු කළ යුතු නිසයි යම් කාල වේලාවක් ගත වුණේ. ඒ කාල වේලාව ගත වීම සුළ ඔබතුමා අපහසුතාවයකට ලක් වුණා නම් ඒ ගැන මම සමාව අයද සිටිනවා. අර පිරිසිදු පිළිතුරක් ලබා දීම උදෙසයි මේ කාලයක් ගත වුණේ. මම බොහොම පැහැදිලිව ගරු මැතිතුමනි ඔබතුමාගේ ප්‍රශ්නයට නම්ගම් සහිතව මේ නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරපු දිනය, මේ වෙන විට ලබා දුන්නු මූල්‍ය ප්‍රතිපාදන, ඒ සියල්ලක්ම පිළිබඳව මම සවිස්තරව පිළිතුරක් ලබා දුන්නා. විශේෂයෙන්ම අර 4 නඩු ප්‍රශ්නය, ඒකට හේතුව ඒ අය નિયમિત භූමි භාගයෙන් ඔබ්බට ගිහිල්ලා වැඩිපුර ප්‍රදේශයකට ගිහිල්ලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ බල ප්‍රදේශෙත් නිත්‍යානුකූල නොවනන්දමට මේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරපු නිසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබෙන්නේ. මට ඒ වගේ දෙයකට මට මැදිහත් වන්නට අමාරුයි. ඒ නිසා විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා වෙලා නැවතත්වරක් ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක් පවත්වලා මේ ප්‍රශ්නය විසඳන්නට සාකච්ඡා වෙලා තිබෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලය හැටියට අපි හැමෝටම සාධාරණත්වයක් නීති රාමුව තුළ ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔව් නන්ද්‍රි, ඉඳ ස්තුති ලැබුණු විස්තර අනුව පාදිස්සේ ලේකම්ගේ අනුමැතියෙන් එතුමාගේ අනින්දිතාව යටතේ තමයි එම ඉඩම් හඳුනාගෙන ඔබතුමාගේ දෙපාර්තමේන්තුවේ උත්සාහය ඇතිව එම නිවාස සඳහා අත්විවරම් තනා ඉදිකිරීම ආරම්භ වුණේ. හතර දෙනාට ප්‍රශ්න තිබෙනවා නම් ඇයි අනිත් අයගේ නිර්මා ඉදිකිරීම ආරම්භ කරන්නට බැරි? ඔබතුමාලාට අනුමැතිය දෙන්න බැරිද?
මම ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කරන්නම් ගරු මන්ත්‍රීතුමා. ඉඩම් ලැබුණු හතර දෙනෙක් තමන්ට ලැබුණු ඉඩම් ප්‍රමාණයට ඔබට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඒ මුල් ඒ අයගේ මායින් ගල් පවා ඔවුන් ගලවා තිබෙනවා. ඒ අයට ලබා දුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඒගොල්ලෝ ඔබට ඉඩම් අල්ලගෙන තියෙනවා. එතන කිසිදු නෛතික බාධාවක් නැහැ ව්‍යාපෘතිය ගෙනියන්න ඉදිරියට. නැහැ, එහෙම නෙමෙයි. ඒක වැරදි අවබෝධයක්. එතන අරමුදල් වල හිඟකමක් තිබුණා. මේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අඩපණුනේ ඒකයි. නිවාස ඉදිකිරීමට බාධා ඇති වුණා භාණ්ඩාගාරයෙන් එන අරමුදල් නතර වීම නිසා. අපිට අරමුදල් ලැබුණු වහාම අපි ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනවා. නමුත් හතර දෙනෙක් ඒ අය වන සංරක්ෂණ භූමියට තුන් ආක්‍රමණය කරලා තිබුණා. ඒකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර අරන් තියෙනවා. මන්ත්‍රීතුමනි, මට තියෙන වාර්තා අනුව මම ඒ ප්‍රදේශයට ගියේ නැහැ. ගිහින් බලලා තමයි ඔබතුමාට උත්තර දෙන්න වෙන්නේ. මට ලැබුණු වාර්තා අනුව ඉඩම් ලාභීන් ඔවුන්ගේ නෛතික ඉඩම් ප්‍රමාණය අතික්‍රමණය කළා. ඒ ඉඩම් කොටු කරගෙන තිබෙනවා. ඔවුන්ට අයිති නැති ඉඩම් පවා. මඟ ළඟ තිබෙන වාර්තා අනුව ඒ ඉඩම් ලාභීන් හතර දෙනා මායින් ගල් පවා ගලවලා තියෙනවා. ඒකයි මට ලැබෙ තියෙන වාර්තාව.
Yes, I will do that.
මම ඒක කරලා බලන්න.
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා අහපු ඊළඟ ප්‍රශ්නය පළවෙනි පිළිතුර. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක නම් කරනුයේ 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත හා 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව වේ. ඒ අනුව ක්‍රියාත්මක වීමේ වගකීම ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාටය. අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සුදුසුකම් ලත් නිලධාරීන් යොදවා මෙම කාර්යය දැනටමත් සිදු කරමින් පවතී. එයට අනුව 1815 මාර්තු 2 වන දිනට පෙර සිට පැවත එන සියලුම පුරාස්ථානයන් හා පුරාවස්තු පැරණි ස්මාරක ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් නොකළද ආරක්ෂිත ස්මාරක ලෙස සලකනු ලැබේ. මෙහිදී හුදෙක් පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරනු ලබන අතර ආගම් ජාති ભેද සලකනු නොලැබේ. එබැවින් රට තුල පුරාවිද්‍යා ස්ථාන නම් කිරීම සඳහා සිංහල දමිළ මුස්ලිම් ජාතීන්ට සහ වෙනත් ජාතීන්ට අයත් ඉතිහාසය පිළිබඳ විශේෂඥ දැනුමැති නිලධාරීන්ගෙන් සමන්විත බලයලත් කමිටුවක් පත්කිරීමට හැකියාවක් නොමැත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර අදාළ නැත. එවැනි සුවිශේෂිත කමිටුව මගින් උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථාන නැවත සමීක්ෂණය කිරීමක් අවශ්‍ය නොවන අතර පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන අනුව ඒවා ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව දැනටමත් උතුරු පළාතේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 383ක් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 1047ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලේඛනගත කර ඇත. මේ සඳහා ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධි සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්ත ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් සහභාගී වී තිබේ. ඔවුන් අතර සිංහල දමිළ හා මුස්ලිම් යන ජාතීන්ට අයත් නිලධාරීන්ද සිටි. තවද මහජනතාවගේ හෝ මහජන නියෝජිතින්ගේ ඉල්ලීම් තිබේ නම් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත හා 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව පුරාවිද්‍යා ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් තිබේ. ඔබතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ශක්තිමත් පියවර දැනටමත් ගෙන ඇති අතර ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂකවරු කලාප භාර නිලධාරීන් පුරාවිද්‍යා සහායකින් සහ පුරාවිද්‍යා කම්කරුවන් මේ සඳහා යොදවා තිබේ. එයට අමතරව දීමනා රැකවල්කරුවන් ප්‍රජා සිවිල් ආරක්ෂක කමිටු මගින්ද පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ ක්‍රමවේද යොදා ඇති අතර ශ්‍රී ලංකා පොලිසියේ පුරාවස්තු ආරක්ෂණ කොට්ටාසය මගින්ද සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද ආරක්ෂක කටයුතු සිදු කෙරේ. තවද පුරාවස්තුන්ට සිදුවන හානි දැනුම් දීම සඳහා හදිසි ඇමතුම් අංක 19.15 අවස්ථා සලසා දී ඇත. එයට අමතරව මෑතකදී ගරු මැතිතුමනි, මම මේ විෂය භාරගත්තයින් පස්සේ ඒ පුරාවිද්‍යා හානි සිදු කරන අයට දනුවම් හැටියට ඒ ලබා දෙන දනුවම් ප්‍රමාණය අපි වැඩි කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පුරාවිද්‍යා ආරක්ෂා කිරීමේ, පුරාවිද්‍යා සම්පත් ආරක්ෂා කිරීමේ අදහස මුදුන්පත් කරගෙන.
ගෞරව අමාත්‍යතුමනි, ස්තුති. ගෞරව අමාත්‍යතුමනි, 2016 තුනයි ආයවැය ලේඛනයෙන් පසුව, යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව මා අදහස් දැක්වීමේදී ඔබතුමා නැගිට ඔබතුමා අදහස් දැක්වුවා. අයවැයින් පසුව උතුරු නැගෙනහිර පාර්ලිමේන්තුවරුන් සමගත්, උසස් නිලධාරීන් සමගත් කතා කරලා මේවාට විසඳුම් ලබා දෙන බව කියා සිටියා. නමුත් තවමත් මේ ප්‍රශ්න තිබෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නය, රටේ පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීමේදී මේ විශේෂඥයන් ඇතුළු බලයලත් කමිටුවක් ඇති කළ හැකිද කියලා මම කියන්න අසා සිටියා. මන්ද මගේ ජනතාවගේ අදහස අනුව මෙම පුරාවිද්‍යා නිලධාරීන්ගේ කටයුතු ජාතිවාදීව බලනවා කියලා සැකයක් තිබෙනවා. එවැනි සිදුවීම් සිදු වෙනවා. උදාහරණයෙන් පින්තූර පවා තිබෙනවා, හොඩ්ඩු චුට්ටාන් කච්චුලෙන් මඩු ප්‍රදේශයේ ස්මාරක 4ක් තිබෙනවා.
කණු හතරක් තිබෙනවා. ඒවා හමුදාව ඒ බාරේ තිබුණා. අද වෙන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ආයත් වී තිබෙනවා. ඒවා යටතේ පුද්ගලයන්ගේ ඉඩම්ද ඇතුළේ තිබෙනවා. ඒ නිසා අපගේ ජනතාව මෙම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු නිසා ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ නිසා මේ ජාතින්තුවට ආයත් මේ ජනතාව නියෝජනය වෙමින් මෙම පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතු වල ජාතින්තුවට අයත් අය සිටිනවා නම් මේ සැකේ දුර කරන්න පිළුවන්. ඒ නිසා තමයි වන්නිදේශිකේ වැඩිකනාරි ආදිලිංගේශ්වර කෝවිල තිබෙන එම ස්ථානයේ කඩා දැමීමටද උසයක් තිබෙනවා. මාවැටි කන්ද ප්‍රසේද පුද්ගලික ආයතන වලට ලබා දී එම කඳු ප්‍රදේශයේ කඩා බිඳන තත්ත්වයක් තිබෙනවා. ඔබතුමා ආයවේ කතාවේදී ප්‍රවසා සිටියා උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් කැඳවා උසස් මට්ටමේ සාකච්ඡාවක් කරන බව කියා සිටියා. එම විදී සාකච්ඡා කරනවා නම් මේවට විසඳුම් ලබා ගන්න පුළුවන්.
ඊළඟට ගරු
කතා
ගරුමැතුමා යා
මට මේ
කතා
පිළිතුරක් ලබා දෙන්න. මේ ගරු අමතිතුමා, මම සඳහන් කරන්නට ඕන නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අයවැයෙන් පසුව කීප වතාවක් අපි රැස්වීම් පැවැත්තුවා. මම දන්නේ ඔබතුමා ඒට පැමිණියේ නැත්නම් මොකද කියලා. නමුත් මම ඔබතුමාගේ ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්න විධිමත්ව සොයලා බලන්නට නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඔබතුමත් සමග සාකච්ඡා කරන්නට මම එවන්නම්. දෙවෙනි කාරණාව මම හිතනවා බොහොම අසාධාරණයි. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතිවාදීව ආගම්වාදීව කටයුතු කරනවා කියන කාරණාව මට ඒක පිළිගන්නට බැහැ. අතිමහත් බහුතරයක් මම විශ්වාස කරනවා ඉතාමත්ම සමබරව නිර්ව්‍යාජව විධිමත්ව මේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම මම මගේ පිළිතුරේ ඔබතුමාට සඳහන් කරා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ජාතීන් සියලු දෙනාම නියෝජනය වෙන නිලධාරීන් සිටිනවා. ඒ නිසා අපි බොහොම උනන්දුවෙන් ජාතිවාදීව ආගම්වාදීව එවන් දෘෂ්ටි කෝණයකින් මේ ප්‍රශ්න දිහා බලන්නේ නැතුව සමබරව පදනම් සහිතව මේ කරුණු කාරණා දිහා අපේ අවධානය යොමු කළා තිබෙනවා. එතනදී අපි පක්ෂයක් පාටක් ජාතියක් ආගමක් කුලයක් ගෝත්‍රයක් කිසිසේත්ම තකන්නේ නැහැ. හැබැයි ඔබතුමාට ප්‍රශ්නගත කරුණු කාරණා තිබේ නම් විධිමත් නිලධාරී කමිටුවක් ඉදිරියේ ඔබතුමාගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා ඒවට විධිමත් විසඳුම් ලබා දෙන්නට අපි ලැහැස්තියි. නමුත් මම හිතනවා අපේ නිලධාරීතුමන්ලාට ජාතිවාදීව ආගම්වාදීව කටයුතු කරනවායි කියලා එලෙස ප්‍රකාශ කිරීම සාධාරණ නැහැ. මම හිතන්නේ අතිමහත් බහුතරයක් අපේ රාජ්‍ය නිලධාරීන් බොහොම විනිවිද භාවෙන් යුක්තව කටයුතු කරනවා. ඒ නිසා මම ඒ අය කරන දුෂ්කරතා රැසක් මැද්දේ ඒ අය කරන සේවාව මම ඉතාමත්ම අගය කොට සලකනවා. උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ විශේෂයෙන් උතුරු කරේ ප්‍රශ්න ගැටළු තිබෙනවා නම් ඒවා සාකච්ඡාවෙන් දත්ත පදනම් කරගෙන, සාක්ෂි පදනම් කරගෙන, තොරතුරු පදනම් කරගෙන, නිවැරදි ලේඛන පදනම් කරගෙන ඒ ප්‍රශ්න විසඳන්නට අපි හැම වෙලාවෙම සූදානම් කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.
හොඳයි. බොමුසුතිගාර ඇමතිතුමා, ගෞරව මන්ත්‍රීතුමා,
ගෞරව අමචරවර්ගල,
ගෞරව ඇමතිතුමනි, අවාසනාවන්ත විදියට අපගේ ජනතාවට එවන් විශ්වාසයක් නැහැ. ඔවුන් අසාධාරණව ජාතිවාදීව ඔවුන්ට සලකන බව ජනතාව සිතනවා. ඒ නිසා ජනතාවගේ අදහස විනාශ කරන සිටීම විනාශ කරන කටයුතු කළ යුතුයි. 2010 සිට යාපනයේ පුරාවිද්‍යා උපාධිධාරීන්ට
පුහුණුවෙන් ලබා දෙනවා. නමුත් මණ්ඩවලේ මාචර් මෙම පීඨයේ විසින් මිශ්‍රභා කර තිබෙනවා. ඒ නිසා උතුරු නැගෙනහිර පෙර ලබා දුන් ආකාරයට උතුරු ප්‍රදේශයේ පුහුණුවෙන් ලබා දීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
පැහැදිලිවම ප්‍රශ්නගත කරුණු කාරණා තිබෙනවා නම්, එවන් සිද්ධීන් තිබෙනවා නම්, ඒ තොරතුරු විධිමත් කමිටුවක්
ඉදිරියට
ගෙන ඇවිල්ලා අපිව විසඳන්න සූදානම්. මම කනගාටු වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන ජාතිවාදී ආගම්වාදී හැඟීමක් තිබෙනවා කියන එක ගැන මම බොහෝම කනගාටු වෙනවා. මම හිතනවා ඒ මතය දුරලන්නට අපි හැම වෙලාවෙම ලෑස්ති එහෙම දෙයක් තියෙනවා. නමුත් මම නම් හිතන්නේ නැහැ ඒ විදිහට ඒ නිලධාරීතුමන්ලා කටයුතු කරනවා කියන එක. ඔබතුමාගේ ප්‍රශ්න නිලධාරී කමිටුවක් ඉදිරියට ගෙන ඇවිල්ලා අපි විසඳන්න කටයුතු කරන්නම්. ඔබතුමා ඉක්මනින්ම ඒ ප්‍රශ්නගත ස්ථාන පිළිබඳව ඔබතුමාගේ විධිමත් වාර්තාව ඉදිරිපත් කරන්න. ඒක මට ලබා දුන්නයින් පස්සේ මම වෙනමම නිලධාරී කණ්ඩායමක් ඔබතුමා හමුවට ගෙන ඇවිල්ලා ඒ කරුණු කාරණා එකින් එකට හොයලා බලලා ඒවට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න.
හොඳයි බොමිතු ගරු මන්ත්‍රීව ඈනුව ක්‍රියා කරන්න. බොහොම ස්තුතියි. අපි ඊළඟේ ප්‍රශ්නේ යන්න. හරි. ගරු ප්‍රවාහන සිවල් ගුවන් සේවා මාත්‍යතුමා, ගරු අර්ජුන රණතුංග මැතිතුමා,
ගරු කතානායකතුමනි, ගරු අනුරාධ දිසානායක මැතිතුමා විසින් අසලද ප්‍රශ්න 1 අමාත්‍ය මණ්ඩලය විසිනි පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු කොටගෙන විද වැටී තිබූ සංචාරක කර්මාන්තය සහ හිස්ව තිබූ හෝටල් කාමරවලට සංචාරකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය සහ ගුවන් සමාගම් එක්ව පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාත්මක වෙමින් පවතින ගුවන් සේවා අඛණ්ඩව පවත්වා ගැනීම, දැනටමත් අත්හිටුව ඇති ගුවන් යානා නැවත ගෙන්වා ගැනීම සහ අලුතෙන් ගුවන් සේවා කොළඹට ගෙන්වා ගැනීම යන අරමුණ ඇතිවයි. දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්. තුන්වෙනි ප්‍රශ්නය, මගේ ධාරිතාව අඩුවන විට ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල අඩු කර තරඟකාරීත්වය තුළින් වෙළඳපොළ ප්‍රවේශය වැඩි කර ගැනීම ගුවන් සමාගම්වල සාමාන්‍ය ව්‍යාපාර සම්ප්‍රදායයි. බිම් මෙහෙයුම් ගාස්තු සහ තෙල් මිල අඩුවීම් තුළින් පොදු මෙහෙයුම් ගාස්තු අඩුවීම මගින්ද එවැනි මිල අඩු කිරීම සඳහා ගුවන් සමාගම් වලට යහපත් ඉඩ සැලසේ. ගොඩනැගීමේ ගාස්තු අඩු කිරීම මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩුවේ. මේ සියල්ල පොදුවේ ගත් කල ගුවන් ප්‍රවේශ පත්‍ර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම හේතු කොටගෙන ගුවන් ගමන් වල යෙදෙන මගී සංඛ්‍යාව වැඩිවීම මගින් ගුවන් ප්‍රවාහන කර්මාන්තය යළි පිබිදෙනු ඇත. 4. කටුනායක ගුවන් තොටුපළේ බිම් මෙහෙයුම් සැපයුම රජය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉටු කරන ලබන කාර්ය විනා එය ඔවුන්ගේ පරම අයිතියක් හෝ උරුමයක් හෝ සාමාන්‍ය ගුවන් සමාගමට ආවේනික කාර්යයක් හෝ නොවේ. බිම් මෙහෙයුම් සැපයුම් කටයුතු සිදුවේ යුත්තේ කලාපය තුළ ගුවන් තොටුපළේ සමස්ත තරඟකාරීත්වය වැඩිවන ලෙස රටේ පොදු අභිමාර්ථය සහ සමස්ත ආර්ථික ක්‍රියාවලියට දායකත්වය වන අයුරුනි. බිම් මෙහෙයුම් ගාස්තු සම්බන්ධයෙන් වූ සහන ලබා දීම තුළින් දැනට ක්‍රියාත්මක වන ගුවන් සේවා තවදුරටත් පවත්වාගෙන යන අතරතුර මේ වන විටත් අත්විටුව ඇති ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම සහ අලුතෙන් ගුවන් සේවා කොළඹට ගෙන්වා ගැනීම තුළින් රටේ ආර්ථිකය නගා සිටුවීම මෙම පිළිබඳව අරමුණ බැවින් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අදාළ කාලය තුළ සිදුවන ආදායම් අහිමිවීම් හෝ ආණ්ඩුව විසින් පියවීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. පස්සෙනික ගරු කතානායකතුමනි, ඉන්ධන මිල ගැන ඒක මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් අපිට ඒක උත්තරයක් ලැබිලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් ගුවන් සමාගම් සඳහා ඉන්ධන නිකුත් කරන්නේ එම ඉන්ධන නිපදවන ගාස්තු වැයවන ගාස්තු බැවින් අසා ඇති ආකාරයේ ප්‍රශ්නයක් පැන නොනගී. 6 එක, ඒකත් මම හිතන්නේ සංචාරක අමාත්‍යංශයට අයිති දෙයක්. ජෝන් අමරතුංග ගරු අමාත්‍යතුමාගේ නායකත්වයෙන් කමිටුවක් පත් කළා. මේ ගැන අපි සාකච්ඡා කරා. ඒ සඳහා පුළුල් සංවර්ධන වැඩසටහනක් සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශය සහ හෝටල් කර්මාන්තකරුවන් සාමූහිකව ක්‍රියාත්මක කර ඇත.
හරිද?
එච්චරයි.
හොඳයි, බොහොම ස්තුතියි. අද දින ණයපත්‍ය විෂයාංක 1 අධිකරණ සංවිධාන පනතේ නියෝග අනුමත කිරීමට ගරු සභානායකතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාල් සෙන් පැමිණේ.
Continue, Honorable Leader of the
House. I move item 1, sir. Karu, with the Karaka Sabhapatumani. No, Ministry is not yes, he has gone abroad, I think. Anyway. Ikdas Samasi Hattade, Anka Dikadarna, Adikarna, Sangvidhana, Panate, Hattate, Sadhan, Ladan, Yoga. Didad Date, Anka Visidikadarna, Allah, Santodana, Panate, Magin. සංශෝධිත 1954 අංකය කුරා දරන අල්ලාස් ප්‍රදේ 5 වෙනි කොටස යටතේ පවරණ නඩු විභාග කොට තීරණය කිරීම පිණිස කොළඹ අධිකරණ කලාපයේ පවත්වන බස්නාහිර පළාතේ පළාත් බද මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නම් කිරීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පරතේ 61 වෙනි වගන්ති යටතේ සාදන ලද අංක 849/15 සහ 1994 12 වෙනි මාසේ 15 වෙනි දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග සංශෝධනය කරන ලෙස අල්ලාස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරල් වරයා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණි. 2. ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරයාගේ ඉල්ලීම මත 2018 අංක 22 දරන අල්ලාස් සංශෝධන පනත මගින් සංශෝධිත 1954 අංකයේ කුරා දරන අල්ලාස් පළතේ 5 වෙනි කොටස යටතේ සඳහන් කර ඇති නඩු කටයුතු හෝ කාරණා විභාග කොට තීරණය කිරීම පිණිස කොළඹ අධිකරණ කලාපයේ පවත්වන බස්නාහිර පළාතේ පළාත් බද මහාධිකරණයේ සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නම් කිරීම සඳහා ගරු අග්‍රවිශේෂකාරවරයා අධිකරණ සංවිධාන පනතේ 60 වෙනි වගන්තිය ප්‍රකාර සිය ඒකකතාවය පළ කොට ඇත. 3. ඒ ප්‍රතිපලියක් ලෙස සංශෝධිත අල්ලස් පළතේ 5 වෙනි කොටස යටතේ නඩු කටයුතු පැවැරීම සඳහා ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරයා කොළඹ අධිකරණ කලාපයේ පවත්වන මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නම් කරමින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වෙනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 61 වෙනි වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලය ප්‍රකාරව නියෝග කරනු ඇත.
කරු WD ජේ සෙනවිරත්න.
Yes. Karu Ulasani Sidna Karsabha Sabhapatumani at Vashema Mema Adhikarana Sansodhana Panata Sambandhu Api Vivichanayak Nehe Namuth Mama Matakkarana Tone Meni Sansodhanayan Karanna Athikarana Adhikaranayan Sambandhava Rate Janathawage Vishwasayak Thiyenna Tone මොද පෞද්ගල කාලේ අපි දන්නවා මහාධිකරණ තුනක් ඇති කළා විශේෂ නඩු අහන්නට කියලා. එකෙන් අදහස් කළේ අපේ රටේ ජනතාවගේ අවධානයට යොමු වෙලා තියෙන යම් යම් වැදගත් කරුණු විශේෂ කරුණු මුල් කරගත් නඩු අහලා ඊට ඉක්මනට ඒ නඩු අවසන් කිරීමේ අභිලාෂය ඇතුව මේ අධිකරණ පිටවනවා කියලා. නමුත් ඒ අධිකරණ කටයුතු කරගෙන යන ආකාරයට අපිට පෙවුණා ඒ අධිකරණයට යොමු කරන්නේ බොහෝ විට දේශපාලන පසුබිමක් ඇති නඩු. එය මම හිතනවා මේ අධිකරණයේ කෙරෙහි රටේ ජනතාවගේ විශ්වාසය කඩවන විශ්වාසය නැතිවන වැඩපිළිවෙළක්. අපි දන්නවා ඒ මහාධිකරණ තුනටම යොමු වෙච්ච නඩු වලින් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ එකක්වත් මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් සම්බන්ධ නැති නඩු යොමු වුණයි කියලා.
හැම නඩුවක්ම වගේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ නඩු තමයි තිබුණේ. එයින් අදහස් කළේ ඉක්මනට ඒ නඩුව අහන්න. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කොහොමද එයාට දඬුවම් කරන්නේ? කොයි ආකාරයෙන්ද එයාගේ සමහර විට සිවිල් අයිතිවාසිකම් අහිමි කරන්නේ? එයාට ඉදිරියේදී මැතිවරණයකට ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩ නැති කරන්නේ කොහොමද කියන අරමුණු සාක්ෂාත් කර ගැනීම තමයි සමහර වෙලාවට කටයුතු කළේ කියන එකයි අපිට පෙවුනේ. එතකොට අපි මෙතෙන්දී අපි මේ මහදිගන විශ්වකාරුන්ට චෝදනා කරන්නේ නැහැ. නැත්නම් වශයෙන් අපි දන්නවා මේ පෞගේ දවස්වල තිබුණ මේ හයට් හෝටලේ නඩුව. ඒ නඩුවේදී ඉතාමත්ම විශිෂ්ට ගණයේ තීන්දුවක් දුන්න අධිකරණය විසින්. මොකද ඒ වෙලාව හිටිය ගාමිණී සෙනරත් මහත්මයා හිටපු ජනාධිපතිවරයාතුමාගේ නිලධාරී කෝවැරිත කටයුතු කරපු ලේකම්වරේ මේ ලේකම්වරයා සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ. නමුත් මේ නඩුව ඉදිරිපත් කරපු වෙලාවෙම මේ රටේ නීතිය ගැන දන්න හැම කෙනෙකුටම තේරුම් ගිය දෙයක් තමයි මෙතන නඩුවක් ගෙන යෑමට නඩු නිමිත්තක් නැහැ කියලා. ඒක හැම කෙනෙකුටම පෙනී ගිය දෙයක් තමයි. මොකද වංචනික කරුණක් එලි කරන් තරම් කරුණු තිබුණේ නැහැ එතන. ඒ හයට් නඩුවේ ඒ හයට් හෝටලේ සම්බන්ධව වෙන් කරපු මුදල් වලින් කොටසක් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතුව දකුණේ වැනිම හෝටලයක් ඉදිකිරීමට ඒ අය තීන්දුව කළා. ඒ තීන්දුව අනුව කටයුතු කළා. එහෙම නැතුව එක සතයක්වත් එක රුපියලක්වත් ඒ අය පෞද්ගලික පරිහරණයට ගත්තාය කියලා කොතනකවත් තිබුණේ නැහැ. නමුත් මේ නඩුවක් පැමිණිලි කරලා නඩුවක් ගෙනිහින් මේක අහලා තමුනාංශ දන්නවා ඒ විත්තිකරුවන් නිදහස් කළා. එතකොට අපිට ඒ තීන්දුව නෙමෙයි මෙතන ප්‍රශ්න වෙන්නේ. මේනි නඩු යොමු කරන්නේ ඇයි? මොකද දේශපාලන පරිදි ගැනීම සඳහා. ඒ වගේම මේ විශේෂ අධිකරණයට යොමු කරපු හුඟක් නඩු එහෙමයි. එතකොට ඊළඟට මේ අල්ලස් නඩු. දැන් මේ අල්ලස් නඩුත් මේ කොළඹ මහදිකරණයට යොමු කරන්න මේන් තීන්දුව වෙලා තියෙනවා. ඒක හොඳයි. දැනටමත් මේ අල්ලස් නඩු මිනිස්සු වෙන්නේ කොළඹ මහදිකරණේ අල්ලස් නඩු සඳහා විශේෂ අධිකරණයක් පීටවල තියෙනවා. එතකොට මේ පීටවල තියෙන ඒ අධිකරණය මගින් ඒ නඩු ඇසෙන්නේ. නමුත් මේ අල්ලස් අධිකරණයට ඉදිරිපත් වෙන නඩු කාට විරුද්ධ තියෙන නඩුද කියලා බැලුවොත් බොහෝ විට මේ විරුද්ධ පක්ෂයට සම්බන්ධ අයට විරුද්ධ තියෙන නඩු තමයි දේශපාලනඥයෝ වශයෙන් බැලුවොත්. දේශපාලනඥයන්ට විරුද්ධව තියෙන නඩු බැලුවොත් මේ විපක්ෂයේ දේශපාලනඥයන් විරුද්ධව පමණයි. එතකොට මෙවැනි කරුණු බැලුවාම අපිට මේ අධිකරණය කෙරෙහි විශ්වාසය මේ රටේ ජනතාව තුළ සීගෙන් අඩු වීගෙන යනවායි කියන කාරණයට එකඟ වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සංශෝධනය ගැන අපි විරුද්ධත්වයක් නැහැ. මේ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට කාර්යක්ෂමව මේ නඩු විභාග කරන තීන්දුව తీරීමේ ගැනීමේ හැකියාව ඇති කිරීම හොඳයි. ඒ වගේම මේ අධිකරණයේ තියෙන අපක්ෂපාතිත්වය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නත් ඕනයි කියන කාරණය කියමින් මගේ වචන ඉපියම අවසන් කරා.
හොන්ඩබල් අජිත් පි පෙරේරා. හොන්ඩබල් මිනිස. හොන්ඩබල් අජිත් පි පෙරේරා.
සෝරි සර්. ගරු කාර්යසභා සභාපතිතුමනි, අද ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා වෙන්නේ මේ ඉදිරිපත් කළ තිබෙන ගැසට් නිවේදනය මගින්. අධිකරණ බලය පිළිබඳ සංශෝධනයක් සිදු වෙන්නේ. ඒ කාලීන අවශ්‍යතාවයක්. ඒ අපි අනුමත කරනවා. ජෝන් සෙනරත්න කරු මන්ත්‍රීතුමා සඳහන් කළා විශේෂ අධිකරණ පිහිටවීම ගැන. මම එතුමාට කියන්න කැමති, පසුගිය රජයේ කාලේ සිදුවුණු බරපතල දූෂණ කියලා පොලිසිය පරීක්ෂණ කළා, නීතිපතිතුමා නිගමනය කරලා අධිචෝදනා ගොනු කරලා නඩු ගණනාවක් දැන් විශේෂ අධිකරණවල ගොනු කරලා තියෙනවා. අධිකරණ තුනක් පිහිටවීම අපේක්ෂා කළා, දෙකක් දැන් පිහිටවල තියෙනවා. ඒ විශේෂ අධිකරණේ ඉදිරිපත් කරලා තිබෙන්නේ පසුගිය රජ කාලේ සිදුවුණු දූෂණ ගැන පමණක් නෙමෙයි, දැන් අපේ රජයාවට පස්සෙත් බරපතල දූෂණ ක්‍රියාවක් සිද්ධ වුණා මහ බැංකුව සම්බන්ධව. ඒ සිදුවීම් පිළිබඳ මහ බැංකුව බැඳුම් කරේ හා සම්බන්ධව අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝෂියස් ඇතුළු ඒ දූෂිත කණ්ඩායමට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් දැන් මේ විශේෂ මහාධිකරණයම තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් මේ පිළිබඳ විවාදය මේ පාර්ලිමේන්තුවේ තියෙන අවස්ථාවේදී ඔය විශේෂ අධිකරණ ගෙනීමට මූලිකව කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට අප කියා සිටියා පහුගිය රජයටතේ සිදුවුණු වැරදි වගේම අපේ රජයටතේ යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ වැරදි පිළිබඳවත් රටේ නීති අනුව කටයුතු කරනවා කියලා. දැන් ඔබතුමා සමහර මම හිතන්නේ ඒක ඔබතුමාට මග හැරෙන්නේ නැති නැත්නම් පුවත්පත් කියවනකොට ඒක මග හැරෙන්නේ නැති මම ඔබතුමාට විශේෂයෙන් කියන්න කැමතියි බැඳුම් කරය හා සම්බන්ධව අධිචෝදනා පත්‍ර පිටු 20000කින් යුතු අධිචෝදනා පත්‍රයක් ගොනු කරලා තියෙනවා. මේ කාර්යයක් ගත වුණේ ඒකේ තිබෙන සංකීර්ණ භාවය නිසා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන් ඔහු විදේශගත වෙ ඉන්නේ ඔහු උදර්පණය කිරීමට අවශ්‍ය කරන පදනම සකස් වෙන්නේ අධිචෝදනා ගොනු කිරීමෙන් පස්සේ නීතිපතිවරයා වෙනුවෙන් ඊයේ එතුමාගේ ප්‍රකාශකතුමිය කියා සිටියා දැන් උදර්පණය සඳහා වූ පියවරත් නිත්‍යානුකූලව ආරම්භ තියෙනවා කියලා. ඒ නිසා මම කියන්නේ මේ රජය නීතිය යුක්තිය ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණ විදිහට ක්‍රියා කළ නැහැ. කුමන කාලයක වැරදි සිදු වුණත් ඒ හැම වැරදක් ගැනම පරීක්ෂණ කරලා නීතිපතිවරයා මගින් ඒවා අධීක්ෂණය කරලා ඉන් පසුව නඩු පැවරුවෙන් කළා තියෙනවා. ඒ වගේම විශේෂ අධිකරණය මේ ඒ කටයුතු කරන ආකාරය ගැන ඔබතුමාම සහතිකයක් දුන්නා. දැන් ඒ විනිශ්චයකාරතුමල්ලා බොහොම හොඳ තීන්දුවක් දුන්නා කියන්නේ. දැන් ඒ මම ඔබතුමාගෙන් සහ ඔබතුමා නියෝජනය කරන කණ්ඩායමෙන් ඉල්ලා හිටින්නේ නිදහස් කිරීමේ තීන්දුවක් ලැබුණාම අගය කරනවා වගේම වරද කිරීමේ තීන්දුවක් ලැබුණාම අගය කරන්නත් කටයුතු කරන්න ඕන. නැත්නම් තමන්ගේ කණ්ඩායම කෙනෙක් නිදහස් වුණාම විශිෂ්ට තීන්දුවක් වෙලා තමන්ගේ කණ්ඩායම කෙනෙක් වරදකරු වුණොත් ඒක අහපත් කියලා කිව්වොත් එහෙම ඒකේ තර්කයක් නැහැ.
Honorable member
මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කණ්ඩායම වශයෙන්
තුන මයික් එක හම්බෙලා නැහැ.
මන්ත්‍රී
මේක
මන්ත්‍රීවරු කණ්ඩායම වශයෙන් මේ රජයේ ඇමතිවරු 8 දෙනෙකු විද්ව පැමිණිලි කරලා තියෙනවා අල්ලස් කොමිසමට. එක නඩුවක්වත් එක පැමිණිල්ලක්වත් තාම පරීක්ෂණ සඳහා අරගෙන නැහැ. ඒ වගේම සමහර පැමිණි සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කළත් නැහැ. ඉතින් මේ කරුණු සම්බන්ධව අද රටේ ජනතාව කතා කරනවා. අධිකරණයේ තියෙන අපක්ෂපාතිත්වය හා ඍජු බව මැනීමට තියෙන කරුණු තමයි මේවත්. අල්ලස් කොමිසමත් අධිකරණය සමග සමගාමීව කටයුතු කරන්නේ.
ගරු සභාපතිතුමනි ඒ අනුව මම කියන්න කැමතියි මේ රටේ අධිකරණ පද්ධතියේ තිබෙන ප්‍රමාදය වැළැක්වීම සඳහා මේ රජය බොහොම වැදගත් පියවර ගණනාවක් අරන් තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු වලට හිටියේ රජය අධිනීතිඥයෝ 118යි. කියන්නේ අනුමත වෙච්ච කාඩ් එක 118යි. අපේ පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු පිළිබඳ අධීක්ෂණ කාර්යක්ෂභාවේ නිර්දේශය අනුව ඉන් අනතුරුව ගරු අමාත්‍යතුමිය තලතතුකොළ මෙතුණිය ඒ අදාළ පියවර අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමත කරන ලද කාඩයක රජ අධිනීතිඥුරුන්ගේ 218 දක්වා වැඩි කිරීමට හැකියාව ලැබුණා. කියන්නේ 100%කට ආසන ප්‍රමාණයකින් රජයේ අධිනීතිඥුරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. ඒක විශාල යෝධ පියවරක්. ඒ වගේම අපි දන්නවා රජයේ අධිනීතිඥුරුන් ඉතාම දුෂ්කර තත්වයක හිටි. ඔවුන්ගේ වැටුප් අතින් ඔවුන්ට සාධාරණයක් උනේ නැහැ. ඉතාම අභියෝගාත්මකව දුෂ්කර සේවයක් කරන මේ රජ අධිනීතිඥුරුන්ගේ වැටුප් සාධාරණ විදිහට වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම විනිශ්චයකාරවරුන්ගේ වැටුප් බොහොම අඩු මට්ටමක තිබුණේ ඒ වැටුපුත් වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. දැන් එතකොට ඒ වගේම මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් තිබුණා. මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 75 සිට 105 දක්වා වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. අමතර මහා අධිකරණ විනිශ්චයකාරවරු 30ක් පත් කිරීමට හැකියාව ලැබෙන පරිදි. ඒ නිසා දැන් කිසිම වෙලාවක මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් තිබෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට අලුත් අධිකරණ පද්ධතියක් පිහිටෙවුවා. දැන් මේ සියල්ලකම පෙනු යනවා අපේ රජය යුක්තිය පසුතැවීම පිළිබඳව දක්වන උනන්දුව. ඒ නිසා මම සතුටු වෙනවා මේ පිළිබඳව යම් යම් බොහෝ කාරණා දන්න අපේ ගරු මන්ත්‍රීතුමාත් ඒ වැදගත්ම කාරණේ අමතක වීමෙන් පේනවා රටේ පුරවැසියන්ටත් ඒ වගේ ඒ දැනුමේ අඩුපාඩුකම් ඇති අපි ඒවා දැනුවත් කරන්න ඕනේ. මේවා මේ පක්ෂපාත ભેදයක් නැතුවයි මේ පරීක්ෂණ වෙන්නේ. පක්ෂපාත ભેදයක් නැතුවයි මේ නඩු පවරන්නේ. පක්ෂපාත ભેදයක් නැතුවයි මේ නඩු සාධාරණ විදිහට විභාග වෙන්නේ කියන කාරණේ. අධිකරණ ඉස්සරහා සාක්ෂි තියෙනවා නම් වරදකරුවේ සාක්ෂි නැත්නම් නිදහස් වෙයි. ඒක තමයි යුක්තිය පසින් දෙලීමේ තිබෙන සාධාරණ ක්‍රමවේදය. ඒ වගේම කර සභාපතිතුමනි, අපේ රජයේ කාලේ මේ බරපතල අපරාධ අඩු වෙලා තියෙනවා. 2015 ඉඳලා 2019 දක්වා කාල සීමාව තුළ මේ රටේ මිනිමරුම්, ස්ත්‍රී දූෂණ, ඒ වගේම සංවිධානාත්මක අපරාධ අඩු වෙලා තියෙනවා. මේක වැදගත් කාරණයක්. බොහෝ දෙනෙක් එක බරපතල සිද්ධියක් වුණාම ඒක සාමාන්‍යකරණේ ලක් කරලා කියනවා මේ අපරාධ වැඩි වෙලා එහෙම කියනවා. නමුත් සංඛ්‍යාලේඛන බැලුවාම මම පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සංඛ්‍යාලේඛන ගෙන්න ගත්තා. බොහොම පැහැදිලිව පේනවා අපේ රජයේ කාලය තුළ මේ රටේ බරපතල අපරාධවල අඩුවීමක් තිබෙනවා. ඒ වගේම මේ රටේ යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමතාවයේ වෙන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මම හිටපු අධිකරණ අමාත්‍ය ජෝන් සෙනරත් මැතිතුමා කියපු කාරණය පිළිගන්න. මොකද යුක්තිය පසුදලීම මේ රටේ හැම පුරවැසියෙකුගේම අපේක්ෂාව. නඩු විභාග උනාට මදි. ඒ යුක්තිය පසුදලන බව පුරවැසියන්ට දැනෙන්නට තේරෙන්නට අවශ්‍යයි. අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න අවශ්‍යයි. නීතිපද දෙපාර්තමේන්තුව මගින් කරපු සමීක්ෂණයක් අනුව පෙනී ගියා අපේ රටේ මහාධිකරණයක විභාගව නඩුවක් ඒ සිදුවීමේ සිට අවසාන අභියාචනයේ අවසන් වීම දක්වා අවුරුදු 17කුත් මාස 2ක් ඇවරේජ් එක කියන්නේ සාමාන්‍ය අගය වශයෙන් යනවා. ඒක සමාන නඩු අවුරුදු 25ක් යනවා, සමාන නඩු අවුරුදු 10කින් ඉවර වෙනවා. මේක විශාල කාලයක්. සාක්ෂිකරුවන්ට, විත්තිකරුවන්ට ඒ ඔවුන්ගේ මුළු ජීවිතේම හා සමාන කාලයක්. එතකොට මේ යුක්තියක් ලබා ගැනීමට මේ තරම් බරපතල කාලයක් ගතවීම විශාල ගැටලුවක්. දැන් මේ කාරණය ගැන මේ රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. අපි සතුටු වෙන්න අවශ්‍යයි මේ රටේ යුක්තිය පසුදලීම පිළිබඳව කටයුතු පහසු වෙන්නට. මේ රටේ අලුතින් පහසුකම් ඇති අධිකරණ ගණනාවක් පිහිටවල තිබෙනවා. ඒ වගේම අධිකරණවලට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. හැබැයි මේ පිළිබඳ ලෝකයේ මේ අධිකරණවල කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී අපි බලන්නට ඕනේ ගුණාත්මක භාවය. ඕනවට වඩා වේගයෙන් නඩු විභාග කරලා නඩු විභාගයේ ගුණාත්මක භාවය පල්ලෙහාට ගියොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. දැන් අපිට ආසන්න තියෙන අපි වගේම පොදු නීති සම්ප්‍රදායය තිබෙන අපි වගේම ඒ බ්‍රිතාන්‍ය නීති ක්‍රමයේ උරුමය තිබෙන අපේ ජීවන මට්ටමට කිට්ටු ජීවන රටාවක් හැසිරීමක් තිබෙන මලයාසියා වැනි රටක් අද ඉතාම සාර්ථක වෙලා තිබෙනවා මේ යුක්තිය පසුදලීම වේගවත් කිරීම පැත්තෙන්. අද මිනිමැරුමක්. ඒ මිනිමැරුම සිදු වුණු දවසේ ඉඳලා අවුරුදු එකහමාරක් ඇතුළත සම්පූර්ණයෙන් විභාග කළා අවසන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් මේක වැදගත් දෙයක්. දැන් මිනිස්සු හිතනවා මිනිමරුමක් වුණාම වරදකරුවෙක් අතරඟුඩ ගත්තා මාස 3කට පස්සේ අපහඹු වෙනවා. නැවත අර බරපතල අපරාධකරු සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනවා. ඔහුට අධිකරණයෙන් දඬුවමක් ලැබෙන්නේ අවුරුදු 15කට 20කට පස්සේ. එතකොට ඔහු තවත් අපරාධ කළා. මේක සමාජයේ විශාල වෛරයක් ඇති වෙන්න, රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව සැකයක් ඇති වෙන හේතුවක්. නමුත් මලයාසියාවේ මිනිමරුමක් සම්බන්ධ සැකකරුවෙකුට අප දෙන්නේ නැහැ. නඩුව අවසන් වෙනතුරුම රක්ෂණ භාරයේ තියලා නඩුව ඉවර කළයි ඒ කටයුතු අවසන් කරන්නේ. මේ සම්බන්ධව මෙහෙම කරන්න පුළුවන්කම ලැබුණේ ඇයි කියලා බැලුවහම පෙනියන කාරණේ තමයි එහි අග්‍රංශකාරතුමා සමගත් මම සාකච්ඡා කරා. ඒ අධිකරණ පද්ධතියේ සෑම ක්‍රියාදාමයක්ම ඒ තිබෙන කාර්යපටිපාටිය ප්‍රොසීඩිය සම්බන්ධ සෑම ක්‍රියාපටිපාටියක්ම ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒ මුළු 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 ක්‍රියාවලියම අද ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒ නඩුවක් ගොනු කිරීමේ ඉඳලා ඒ නඩු සටහන්ද ඒ සියලුම දේවල් විනිශ්චය ලබා දීමේදී ප්‍රකාශන පත් කිරීම ඇතුළු සියලු දේවල් ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒතර විනිශ්චයකාරවරයාට තිබෙන්නේ ඒ නඩුවේ සාක්ෂි විශ්ලේෂණය කොට තීන්දුව ලබා දීමේ කාරණේ පමණයි. ඉතුරු පරිපාලන කාරණාවලින් විනිශ්චයකාරවරයා බැහැර කරලා තිබෙනවා. ඒ පරිපාලන කාරණාවලින් වැඩි ප්‍රමාණයක් ඩිජිටල් කරණය හරහා යාන්ත්‍රිකව සිදු වෙනවා. ඒ වගේම නීතිඥ මහතුරුන්ට මේ බොරු හේතු කියලා දින ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ විත්තිකරුවන්ට ඒ නඩු කල්දබා ගැනීමට උපක්‍රම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට එවැනි අපි වගේම සම්ප්‍රදායක් තිබුණා, අපි වගේම ප්‍රමාදයක් තිබුණා. පහුගිය අවුරුදු 5ක් 7ක් විතර කාලය තුල තමයි අද මේ මලයාසියාවේ මේ සාර්ථකත්වය ලබාගෙන තිබෙන්නේ. ඉතින් මේ අත්දැකීමත් හුවමාරු කරගෙන අපි අධිකරණ අමාත්‍යාංශය සමග ඩිජිටල් අතර පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයත් එකතු වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අධිකරණ පද්ධතිය සිවිල් අපරාධ ක්ෂේත්‍ර දෙකම ඩිජිටල් කරණයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සියලුම අධිකරණ සම්බන්ධ කරගෙන මේකට යන ආයෝජනය මේ අතිවිශාල මුදලක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ සඳහා ඇස්ටිමේන්තු කරලා තිබෙන්නේ රුපියල් බිලියන 3ක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක කිලෝමීටරයකට යන වියදම. ඉතින් මේක ලොකු මුදලක් නෙමෙයි. ඒර්නස්ට් ඇන්ඩ් යංග් සමාගම මුළු ලංකාවේම අධිකරණ පද්ධතිය පිළිබඳව විගණනයක් කළා තියෙනවා. ඒ වගේම මේ හා සම්බන්ධව ලෝකයේ මේ අධිකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය හා සම්බන්ධව ප්‍රවීණතාවයක් තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ ඉන්න දැනුගත් විනිශ්චයකාරතුමාලාට ඒ වගේම අධිකරණ කාර්ය මණ්ඩලවලට තමන්ගේ වෘත්තීය කටයුතු පහසු වීම පිණිස කාර්යක්ෂම වීම පිණිස යුක්තිය පසුඳලීම වඩාත් හොඳින් සිදු කිරීම පිණිස රටේ පුරවැසියගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ඉතාම ඉක්මනින් මේ රටේ සමස්ත අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීමට හැකියාව තිබෙනවා කියලා. ඒකට අවශ්‍ය දක්ෂ මේතාවය අපේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒ තීරණ ඉක්මනින් ගෙන කටයුතු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ අධිකරණ කටයුතු නෛතික කටයුතු අධීක්ෂණ කාර්ක සභාවත් ඒ වගේම අපේ අමාත්‍යංශ දෙකත් උනන්දුවෙන් කටයුතු කරන බව මම විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ වගේම මේ රටේ මේ යුක්තිය පසඳලීම පිළිබඳව කාරණයක් යුක්ති ඉටුවීම පිළිබඳ කාරණයක් ඒ වගේම අල්ල සහ දූෂණය පිළිබඳ කාරණයක් සමග බැඳුණු වැදගත් අයිතිවාසිකමක් මේ රටේ පුරවැසියෝ දිනාගත්තා. ඒ තමයි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. දැන් වංචාවක් දූෂණයක් කරන්න හිතන පුද්ගලයෙකුට හිතේ බියක් ඇති වෙනව නම් මේ තොරතුරු රටේ පුරවැසියන් දැනගනිවි මේ තොරතුරු ලබා ගන්න පුළුවන් රටේ පුරවැසියන්ට කියලා ඔහු මේ වංචාව කරන්නේ. මම හොඳ සරලම උදාහරණයක් කියන්නම්. පාසල් වලට ළමයි දාන්න මේ රටේ අම්මලා තාත්තලා හැමෝම වගේ විවිධාකාර පුංචි වැරදි වැඩ කරනවා. බොරු ලිපිනයන් වල ලියාපදිංචි කරනවා. බොරු ඔප්පු හදනවා. එතන ඉඳලා මේ දරුවන් ඇතුළත් කරගැනීමේ ප්‍රශ්නේ තමයි මං හිතන්නේ හුඟක් පුරවැසියෝ මේ නීති විරෝධී වැඩක් කරන පළවෙනිම අවස්ථාව. නැත්තම් මේ වගේ බරපතල මේ බිල් හදනව බොරුවට මොනවද නොකරන්නේ. ඒතර මේ ක්‍රියාවලිය හරහා විශාල සමාජ අසාධාරණයක් සිද්ධ වෙනවා. සමාජ අසහනයක් ඇති වෙලා තියෙනවා. දැන් ඒ වගේම විදුහල්පතිවරු සමහර දෙනෙක් හැමෝම නෙමෙයි අල්ලස් ලබා ගන්න. ඒ වගේම සමහර ආදිශිෂ් සංගම් නියෝජනය කරන ඒ කණ්ඩායම් කල්ලි හදාගෙන සමහර ජනප්‍රිය පාසල්වල විශාල වශයෙන් මුදල් පිහීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් මේවා පිළිබඳ අද යම් සීමාවක් ඇති වෙලා තියෙනවා. අද ඔවුන් කියන දෙයක් තමයි ඒවා සම්බන්ධ මේ දරුවන් දාන උනන්දු වෙන පුද්ගලයොත් ඒ වගේම මේ ක්‍රියාවලිය සම්බන්ධ පුද්ගලයොත් කියන්නේ මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධව තිබෙන ඒ ලකුණු දාපු විදිය නම් ලයිස්තු මේ සියල්ලම තොරතුරු දැනගැනීමේ පනත යටතේ සාමාන්‍ය පුරුෂයෙකුට ලබා ගන්න පුළුවන්. ඒ නිසා බොරුවට ලකුණු දැම්ම නම් ඒ වගේම ව්‍යාජ ලේඛන ලකුණු දැම්ම නම් මේක අල්ල ගන්න පුළුවන්. දැන් ඒ නිසා අද දරුවන් ඇතුළත් කරගැනීමේ පාසලට දරුවන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියේ සෑහෙන පමණට පිරිසිදුකමක් ඇති වෙලා තිබෙනවා. දැන් ඒ වගේම ඕනම ටෙන්ඩරයක් පිළිබඳව ඕනම වෙනත් ඉඩම් පිළිබඳ තොරතුරු එවැනි ඕනම කාරණයක් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ තත්වය ඇති වුණේ එක පැත්තකින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් කරපු නිසා ඒ වගේම තොරතුරු දැනගැනීමට ඇති පනත මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නිසා අපි ස්තුතිවන්ත වෙනවා ගරු කතානායක කරුජයසිරි මැතිතුමාට. එතුමා තමයි තොරතුරු දැනගැනීමේ පනත නීතියක් බවට පත් කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරපු දේශපාලන නායකයා. අපි තොරතුරු දව කළා. එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එම නීතියේ ප්‍රතිඵලයක් හැටියට අද රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන ජනතාවට වග කියන තත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම ඒ ආයතනයක් ප්‍රතික්ෂේප කරොත් අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අභියාචනා මණ්ඩලයත් ඉතාම හොඳ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා අපි දන්නවා. ඒ නිසා මේ රටේ මේ තොරතුරු දැනගැනීමට පුරවැසියට තියෙන අයිතිය තහවුරු කරලා ප්‍රායෝගිකව එක ක්‍රියාත්මක කිරීම හරහා අද යම් ප්‍රමාණයකට අල්ල සහ දූෂණයට ඇති අවස්ථාව අඩු වෙලා තිබෙනවා. මම කියන්නේ ඒක නැති වෙලා තියෙනවා කියලා අඩු වෙලා තිබෙනවා. තව ඉස්සරහට යද්දී තවත් මේක සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඒ වගේම අපේ රටේ අල්ල සහ දූෂණය පිළිබඳව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ තිබෙන ප්‍රධාන නීති තුනම යල්පැන ගිහිල්ලා. දැන් වත්කම් හා බැරකම් ප්‍රකාශය ගත්තොත් එහෙම බොහෝම යල්පැන ගිය ආකෘතියක්. ඒ වගේම ඒවා ලබා නොදීම ගැන ප්‍රමාද වීම ගැන නිසි කාර්යපටිපාටියක් නැහැ. අපි දැක්ක පහුදවසවල තිබුණු අඩු තීන්දුව හරහා අපිට ඒ නීතියේ තිබෙන අඩුපාඩුකම් පේනුණා. කියන්නේ පළවෙනි වතාවට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම පිළිබඳව නඩු විභාග වෙන්න ගත්තා. ඒ නඩු විභාග අතරදී අපිට පෙනී ගියා ඒවා ඒ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඌ ඒ ක්‍රියාදාමයේ තිබෙන අඩුපාඩුකම්. දැන් ඒක හදා ගන්න තියෙනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ මගින් අපි එකඟතාවයක් ඇති කරගත්තා. අන්තර්ජාතික දූෂණයට එරෙහි අන්තර්ජාතික ප්‍රඥප්ති හා ගැළපෙන නීති අපේ රටේ සකස් කර ගන්න ඕන කියලා. දැන් ඒ නිසා පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු කාරක සභාවේදී එකඟතාවයක් ඇති වුණා. දැනට අල්ල සහ දූෂණය පිළිබඳ මෙරටේ තිබෙන සියලුම නීති ප්‍රධාන නීති තුනක් තිබෙනවා. ඒ ප්‍රධාන නීති තුනම සංග්‍රහිත කරලා තනි නීතියක් වශයෙන් ඉදිරිපත් කරා. අත වශයෙන් මේ තනි නීතියක් වශයෙන් මේක ඉදිරිපත් කිරීම ගැන සියලු දෙනාම එකඟ වුණත් අපේ බලාපොරොත්තු තිබුණේ පහුගිය පෙබරවාරි මාර්තු මාස වෙනකොට මේක මේ නීතිය සම්මත කරගන්න. නමුත් ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච අවිනිශ්චිත තත්ත්වයත් එක්ක ඒක ප්‍රමාද වෙලා තියෙනවා. දැන් සෑහෙන දුරකට මේ කටුම්පත අවසන් වෙලා තිබෙනවා. මම විශ්වාස කරනවා තව මාස කීපයක් ඇතුළත මේ සංග්‍රහිත තනි නීතිය සම්මත කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. එහෙම වුණාම කාලයට ගැලපෙන පරිදි අපිට මේ නීතිය සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ප්‍රමුඛතාවයක් ඒ අදාළ පාර්ශවකරුවන් සියලු දෙනාම ලබා දිය යුතුව තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් අපේ රටේ මේ අල්ල සහ දූෂණය පිළිබඳ ප්‍රශ්නය අපි දකින්නට ඕනේ ඒ යම් පුද්ගලයෙක්ව අතරංගුටගෙන නඩු පවරා දඬුවම් කිරීමෙන් අවසන් වෙන කාරණයක් හැටියට නෙමෙයි. හොරකමට, දූෂණයට, වංචාවට තියෙන පෙළඹවීම ලෝකේ හැම තැනකම තියෙනවා. ඒක ලෝකේ දියුණුව කියන රාජ්‍යවලත් තිබෙනවා. දුප්පත් රටවලත් වැඩියෙන් තිබෙනවා. ඒතර දැන් මේක අපේ සංස්කෘතිය තුළ, දේශපාලන සංස්කෘතිය තුළ මුල් බැහැගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මේ මුල් බැහැගෙන ගිහිල්ලා තිබෙන මේ දූෂණය පිළිබඳ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අපට යම් යම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්න සිදු වෙයි. මොනවද අපිට මේ ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග? දැන් එක ක්‍රියාමාර්ගයක් තමයි ඒ දූෂණයෙන් උපයන මුදල් එළිදරව් කර ගැනීමට සහ ඒ වගේම දූෂණයෙන් උපයන මුදල් භාවිතා කිරීමේදී රජය විසින් ඒවා සොයා ගැනීමට හැකිවන පරිදි පද්ධති ගොඩනැංවීමට හැකිවේ. ගරු සභාපතිතුමනි, ලෝකයේ ඉතාම සාමකාමී දියුණු රාජ්‍යයක් ෆින්ලන්තය. ෆින්ලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ ඇමතුමියගෙන් මම විමසීමක් කරා. මේ රටේ මේ දූෂණය මේ තරම් අවම ප්‍රමාණයක් වෙන්නට හේතුව මොකක්ද කියලා. එතුමිය මට ප්‍රකාශ කළේ දූෂණයෙන් උපයාගත් මුදල් වියදම් කිරීමට ඒ රට තුල නොහැකි. පුද්ගලයෙක්ගේ නිත්‍යානුකූල ආදායම රාජ්‍ය සහ පෞද්ගලිකාංශයේ දෙකෙන්ම උපයන ආදායම වාර්තා වෙනවා. ඒ වගේම ඒවා වියදම් කිරීම වාර්තා වෙනවා. ආදායමට වඩා වැඩිපුර වියදම් කිරීමක් සිදු වෙනවා නම්, ආදායමට වඩා වැඩිපුර බැංකු ගිණුම්වල තිබෙනවා නම්, ආදායමට වඩා වැඩිපුර වත්කම් තිබෙනවා නම්, ඒවා ස්වයංක්‍රීය ලෙස රාජ්‍ය ව්‍යුහයට වාර්තා වෙනවා. එනිසා ඒ වගේම යම් මුදලකට වඩා ඒ රට නම් ඒ මුදල් ඒකකයේ 200ක්, ඒ මුදල් ඒකක 200කට වඩා වැඩි ප්‍රමාණයක සෑම ගණදෙනුවක්ම බැංකු හරහා සිදුවිය යුතු තිබෙනවා. කාඩ්පත් හරහා සිදුවිය යුතු තිබෙනවා. ඒ නිසාම බදුකරණය පහසු වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සංස්කෘතිය ගොඩනැගිලා තිබෙනවා. සංස්කෘතිය ගොඩනැගිලා තිබෙනවා. ඒ කියන්නේ සොරකම් කර උපයාගත් මුදලකට වටිනාකමක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ අදහස අපි වැනි පොඩි රටකට පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
කරු අමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඒ නිසා අත වශයෙන්ම මේ රාජ්‍ය පද්ධති ඩිජිටල් කරණයට ලක් කිරීම හරහා අපිට පුළුවන්කම ලැබෙනවා දූෂණය අවම කරගන්න. දැන් අපේ රටේ මෙවැනි පද්ධතියක් ගොඩනැගීම සඳහා එක පැත්තකින් දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයර් අවශ්‍යයි. මම ඊටම සතුටින් කියන්න කැමතියි අප අමාත්‍යාංශයේ මේ වන විට ලංකා ගවර්න්මන්ට් නෙට්වර්ක් සහ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියලා ඒ හાર્ඩ්වෙයර් පැත්ත හදලා අවසන්. දැන් සියලුම රාජ්‍ය ආයතන වෙන වෙනම පවත්වාගෙන යන තොරතුරු සම්බන්ධ කර එකිනෙකට එකිනෙක ආයතනවලට අනෙක් ආයතනයේ තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය වන මෘදුකාංගේ software හදා ගන්න තිබෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි National Data Interoperability and Identity Platform කියන මෘදුකාංගය ඇති කරලා ඒ හරහා මුළු රාජ්‍ය ව්‍යුහය තුළම තිබෙන සියලුම තොරතුරු බැංකු ඇතුළු ඒ කියන්නේ රාජ්‍යයට අයිති සහ රාජ්‍ය විසින් රෙගුලාසි මගින් කළමනාකරණය කරන ඒ සියලුම ක්ෂේත්‍රවල තිබෙන තොරතුරු එකිනෙක ආයතනයට යම් යම් කොන්දේසි වලට යටත්ව ලබා ගැනීමට හැකිවන පරිදි පද්ධතියක් ගොඩනගන්න. දැන් එහෙම කරාම එකාතකින් තොරතුරු වහම ලබා ගන්න පුළුවන් පරීක්ෂණ ආයතනවලට. ඒ වගේම බදුකරණය පිළිබඳ වංචාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම යම් පුද්ගලයෙක් අයුතු ලෙස පොහොසත් වෙන බව පේනවා නම් ඒවා ඉක්මනින් එළදරව් වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි අර වරදකරුවන් අල්ලා හිරේ දැමීම කියන ක්‍රමය තවදුරටත් කරගෙන යා යුතුයි. හැබැයි ඒ වගේම සමාජය තුළ දූෂණයට අල්ලසත ඇති ඉඩකඩ අවම කිරීම සඳහා අප පියවර ගත යුතුව තිබෙනවා. ඒසේ පියවර ගත හැකි නවීන තාක්ෂණික උපක්‍රම හරහා විශේෂයෙන්ම මේ ඩිජිටල්කරණය හරහා අපට මේ පියවර ගැනීමට හැකියාව තිබෙනවා. අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා මේ නව තාක්ෂණ යුගයට පියනමන්න. අපි දන්නවා අනාගතේ මේ එන්නේ හතරවෙනි කාර්මික විප්ලවේ. ඒ කියන්නේ ඩිජිටල් සයිබර් සිස්ටම්ස් පිළිබඳ යුගයේ මේ සයිබර් සිස්ටම්ස් අපි මේ රටේ හඳුන්වා දෙනකොට අපිට පුළුවන්කම ලැබෙවි එක අතෙන් පොදුවේ රටේ ආර්ථිකය දියුණු කරන්න, අනපැත්තෙන් පුරවැසිය ශක්තිමත් කරන්න, ඒ වගේම අල්ලසට හා දූෂණයට තියෙන මඟ අවුරන්න. ඒ නිසා ඒ බලාපොරොත්තු ඇතුව මේ වටිනා විවාදය අවසන් කරන්න කැමතියි.
මොහොමඩ් සුදි මන්දු හොන්ඩබල් විජිත කේරත්
කාර්ක සභා සභාපතිතුමනි, අල්ලස දූෂණය වංචාව නිසා අපේ රටේ ආර්ථිකය ගෞගානක් ආපස්සට යමින් තියෙනවා. ඉතිහාසෙත් අපේ රටේ ආර්ථිකය මෙතරම් විනාශයකට ගියේ මේ අල්ලස වංචාව දූෂණය නිසා. අදත් ඒ එසේමයි. මේ වැළැක්වීම සඳහා පවතින නීති වෙනස් කළ යුතුයි. ඒ පිළිබඳව අද ඉදිරිපත් කරලා තියෙන මේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කාලෝචිතයි කියලා අපි මුලින්ම කියන්න කැමතියි.
ඕඩර් ඕඩර් ප්ලීස් හොන්ඩබල් බිමල් රත්නායක will take the chair.
ගරු බිමල් රත්නායක මහතා මූලාසනයට පැමිණෙනවා ඇති.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, එකන සංවිධාන පනත වෙනස් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. විශේෂයෙන් මේ අල්ලස් පනත සක්‍රිය කිරීම සඳහා මහාධිකරණ ක්‍රියාවලියක් හරහා අල්ලසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙවැනි සංශෝධනයන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. එනමුත් මේ ක්‍රියාපටිපාටිය වෙනස් කරාට පමණක් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම සිද්ධ වෙන්නේ නැහැ. පහුගිය කාලයේ පුරාවට මේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම සඳහා යම් යම් සංශෝධන ගෙනාවා. අදත් මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදනයත් අධිකරණ පද්ධතියේ ක්‍රියාපටිපාටි වෙනස් කිරීම සඳහා වෙච්ච සංශෝධනයක්. නමුත් අපි දැක්කා මීට කලින් 2018 අංක 8 දරන සිවිල් නඩු විධාන පිළිබඳ සංශෝධනය ගෙනාවා. එතනදි සිද්ධ වුණේ ක්‍රියාපටිපාටියේ වෙනස් කිරීමක්. ඒක කළ යුතු දෙයක්. නමුත් ඒක කළ පමණින් ඒ අධිකරණ ක්‍රියාවලිය වේගවත් වුණේ නැහැ. උදාහරණයකට ගත්තොත් අපි හිතමු 20 දෙනෙක් විතර ඉන්න බෙදුම් නඩුවක් පිළිබඳව ඒ බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන් 20ක් ඉන්නවා. එක් බෙදුම්කරුවෙක් ඔහු ඉදිරිපත් කරන මැනුම්කරණය සමහර වෙලාවට අනිත් බෙදුම්කරුවන් පිළිගන්නේ නැහැ. එවැනි තත්ත්වයකදී නැවත ඉඩම් මැනුම්කරණයකට යන්න වෙනවා. ඒ ඉඩම් මැනුම්කරණය ඉදිරිපත් කරාම තවත් පාර්ශ්වකරුවෙක් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඔහුගේ විරුද්ධත්වය පළ කරනවා. 20 දෙනෙක්ගේ බෙදුම් නඩුවක් උසාවියක අහලා ඉවර කරනකොට කොයිතරම් ප්‍රමාණයක් කාලය ප්‍රමාණයක් යනවද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒත් මෙතන ඇත්තටම මේ ක්‍රියාපටිපාටිය වෙනස් කරනා වගේම හරයාත්මක වෙනස් කිරීමක් කළ යුතුව තියෙනවා. ඒ නිසා අධිකරණවල අද රටේ ජනතාවගේ පැත්තෙන් නැගෙන මැසිවිල්ල තමයි අධිකරණ තියෙනවා, නීති තියෙනවා. නමුත් නඩුව හන එක කල් යනවා, වසර ගාණක් ප්‍රමාද වෙනවා. අල්ලස් චෝදනා සම්බන්ධයෙන් තියෙන නඩු පවා අවුරුදු ගාණක් දිග්ගැස්සෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ සිවිල් නඩු තමයි දීර්ඝ කාලයක් ඇදෙන්නේ. අවුරුදු 20-30 සිවිල් නඩු දිග්ගැස්සෙනවා. සිවිල් නඩු දිග්ගැස්සෙනවා වගේම අද තියෙන මහාධිකරණවල මේ අල්ලස් චෝදනා පිළිබඳ තියෙන නඩුත් දිග්ගැස්සමින් තියෙනවා. විශේෂ මහාධිකරණ පිහිටවීම සඳහා වෙච්ච පනතක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ පනත සම්මත කළාත් දැන් වසර එකහමාරකට වැඩි. ඒ පනත ඉතා පැහැදිලිව නිශ්චිතව තිබුණා විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කරන්න. නමුත් ආණ්ඩුව තාමත් අසමත් වෙලා තියෙනවා ඒ අධිකරණ තුන ස්ථාපිත කරන්න. ඒක අවුරුදු එකහමාරක් ගත වෙලත් නීතිය තියෙද්දිත් ආණ්ඩුවට බැරි වුණා නම් ඒ විශේෂ මහාධිකරණ තුන පිහිටවන්න ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද? මේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආණ්ඩුවට ඇත්ත උවමනාවක් නැහැ කියන එක. නිකන් පවත්වගෙන යන්නේ යම් යම් දේවල් කරනවා තමයි. හැබැයි මේ චෝදනා ගොඩ ගැහිලා චූදිතයෝ පිළිබඳ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරයන් යත් වෙලා ජනතාව තුළ ඒ පිළිබඳ ලොකු විරෝධයක් ඇති වෙලා අවසානයේදී ජනතාවගේ පැත්තෙන්ම ඒ විරෝධය ආපස්සට හරව ගන්න තැනකට රට තල්ලු වෙලා තියෙනවා. ඇයි? ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ චෝදනා සම්බන්ධයෙන් නිශ්චිතව ඉක්මනින් ඒවා විභාග කරලා අවශ්‍ය කරන නඩු තීන්දුව తీරන ලබා දෙයි. එනිසා අධිකරණ පද්ධතියේ ප්‍රශ්නයක් නෙමෙයි. අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන හරයාත්මක වෙනස්කම් නොකිරීම නිසා අද අධිකරණයේ පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒක විනිශ්චයකාරවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නීතිඥවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. රට පාලනය කරන ආණ්ඩුව දැනගත යුතු කාරණාවක්, ආණ්ඩුව විසින් වෙනස් කළ යුතු කාරණාවක්. ඇත්තම ගත්තොත් මට කලින් කතා කරපු ඇමතිතුමා කිව්වා මේ අධිකරණවල වියුතු ඩිජිටල්කරණය ගැන. ඩිජිටල්කරණය කතාව නම් හොඳයි. හැබැයි ප්‍රායෝගිකව අපේ රටේ කොහෙද එහෙම තියෙන්නේ? සාක්ෂි සටහනක් ගන්න මහේස්ත්‍රාත් උසාවියක මහාධිකරණයක යම්කිසි නඩුවක් අහලා ඉවරුණාට පස්සේ සාක්ෂි සටහන් ටික ලියලා ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද? ස්ටෙනෝග්‍රාෆර්ස්ලා ඒක සටහන් කරගෙන ඒවැය තියෙන අඩුලුහුඩුකම් ආපහු සංශෝධනය කරමින් ඒව හදලා සාක්ෂි සටහන් ටික නිවැරදිව හදන්න මාස ගාණක් යනවා. ඒක ඒ පුද්ගලයන්ගේ වැරද්දක් නෙමෙයි. ඒතර ලෝකේ දියුණු වෙලා තියෙන තත්ත්වය අද ඩිජිටල් කරණේ ඉහළට ගිහිලා තියෙන අවස්ථාවකදී සිංගප්පූරුව මැලේසියා වගේ අපේ ආසන්නතම රටවල් වල පවා සාක්ෂි සටහන් ටික ඒ මොහොතේ නඩු අහන මොහොතේ වොයිස් රෙකෝඩින් එකෙන් ඒව ඔක්කොම රෙකෝඩ් වෙලා ඊමේල් වලින් සාක්ෂි සටහන් ටික අදාළ පාර්ශ්වයන්ට යනවා. තුන් නඩුකාරවරුන්ට, නීතිච්චවරුන්ට, ඒ වගේම විත්තිකරුවන්ට, පැමිණිලිකරුවන්ට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා. අපේ රටේ තාම එතෙන්ට අපි ගිහිල්ලා
නැහැ.
තාම සමහර තැන්වල ටයිප් රයිටරෙන් ටයිප් කරනවා. දුර එහෙම තත්ත්වයක් තුල අපි කොහොමද මේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්නේ? ඉතින් වේගවත් කරන්න ආණ්ඩුව මොකද්ද දක්වලා තියෙන උනන්දුව? ඒ සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය කොහොමද? ආණ්ඩුව හැමදාම මේ කෝටි ගණන් මිලියන ගණන් සල්ලි නාස්ති කරද්දී ඇත්තටම දූෂණය වංචාව නැවැත්වීම සඳහා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කරන චෝදනා කඩිනමින් විභාග කිරීම සඳහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එනිසා තමයි විශේෂ මහාධිකරණෙත් නඩු කල්ලා. විශේෂ මහාධිකරණේ පිහිටෙව්වම ජනතාවට ලොකු බලාපොරොත්තුවක් ආවා. දවස ගානේ නඩු ටික අහලා අදාළ චූදිතයන්ට දඬුවම් දීලා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි, යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉස්සරහට යයි කියලා යම් බලාපොරොත්තුවක් ඇති කරගත්තා. නමුත් අදේ බලාපොරොත්තුව බිඳ වැටලා විශේෂ අධිකරණේ පිහිටවලා තියෙනවා. හැබැයි විශේෂ අධිකරණෙත් තාම ඉවිගමනින් තමයි මේවා ඉස්සරහට
යන්නේ.
එහෙම වෙනකොට චූදිතෝ බඩපිනුම් ගන්න. චූදිතෝ බඩපිනුම් ගහලා ජනතාව ඉස්සරහට ඇවිල්ලා පුරාජයරු ගන්න. ජනතාවටත් අර තිබිච්ච චෝදනා අමතක වෙලා යනවා. ඒක ආණ්ඩුවේ වැරද්දක් මිසක් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ නිසා හොඳයි ඩිජිටල් කරන්නේ හොඳයි. ඇත්තටම වෙනවනම් ස්මාර්ට් කෝට් හවුස් එක, ස්මාර්ට් කෝට් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න. ඒක කරන්න එච්චර අමාරු නෑ. පටන් ගන්න අඩුම ගානේ ඉහළ උසාවි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනාධිකරණයෙන් පටන් ගන්න. ස්මාර්ට් කෝට් හවුස් එක පටන් ගන්න කලින් අභියාචනාධිකරණයේ තියෙන පුරප්පඩු ටික පුරවන්න. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්න මාස ගාණක් තිස්සේ. ඒකට අවශ්‍ය කරන සුදුසු පුද්ගලයන් නම් කරලා ඉවන්නේ ව්‍යවස්ථා සභාවට. ඉතින් එහෙම කරන්නේ නැතුව කොහොමද අභියාචනාධිකරණයේ පුරප්පඩු ටික පුරවන්නේ? අභියාචනාධිකරණයේ පුරප්පඩු ටික පුරවන්නේ නැතුව කොහොමද නඩු කඩිනම් කරන්නේ? අපි කතා කරනවා ඩිජිටල් කරණය ගැන, අපි කතා කරනවා ස්මාර්ට්
කෝට් සිස්ටම් එකක් ගැන. නමුත් ඇති වෙලා තියෙන පුරප්පාඩුව ඒ අදාළ සුදුසු පුද්ගලයන්ගෙන් පුරවන්නේ නැහැ. ඒකටත් නුසුදුසු පුද්ගලයෝ තමයි පුරවන්න උත්සාහ කරන්නේ. ඒ නිසා කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. අර කතා කරනවා ඩිජිටල් කරන්නේ ගැන. හැබැයි ඊට මෙහා කරන්න ඕනි දේවල් කරන්න. අද කොළඹ දිස්ත්‍රික් උසාවියට යන මුළු රටේම ජනතාව වැඩිම නඩු ප්‍රමාණයක් අහන තැන හල්ස්ප්‍රොෆ් උසාවිය. මේකම හල්ස්ප්‍රොෆ් මහත්තයාගේ ගෙදර. මේ අවුරුදු ගාණක් පුරාවස්තුවක් බවට පත් වෙලා තියෙන බිල්ඩින් එක. දැන් නීතිච්ච මහත්තුරු ඒ උසාවි සංකීර්ණයේ පින්තූර ගහලා Facebook වල යවනවා තමන්ගේ හිතවතුන්ට ෂෙයා කරන. කොයි වෙලාවෙ කඩන් වැටෙයිද දන්නේ. අද කොළඹ දිස්ත්‍රික් උසාවිය කොයි මොහොතේ කඩන් වැටෙයිද කියන භීතියක් තියෙනවා. සහරාල්ල බෝම්බ ගහනවට ගහනකම් ඉන්න දෙයක් නැහැ. මේ ස්වභාවිකව මේ බිල්ඩින් වල තියෙන පරණකම නිසා ගරා වැටෙන තත්ත්වය නිසා කොළඹ දිසා අධිකරණ කොයි මොහොතේ කාරි කඩන් වැටෙන. ඒව හදන්න. සා ඩිජිටල් කරන්නේ හොඳයි. ඒ ස්මාර්ට් කෝඩ් සිස්ටම් එක හොඳයි. හැබැයි එතෙන් යන්න කලින් මේ මූලික දේවල් ටිකවත් සම්පූර්ණ කළොත් හොඳයි කියන එක මම අවධාරණය කරනවා. දැන් ආණ්ඩුව මහාධිකරණ විනිශ්චකාරවරුන් ගැන කතා කරා. මහාධිකරණ විනිශ්චකාරවරුන් ඇත්තටම පුරප්පාඩු සම්පූර්ණ කළා නැහැ. තවමත් අපේ රටේ මහාධිකරණ විනිශ්චකාරවරුන් බොහෝ පිරිසක් තවත් උසාවි වල වැඩ බලනවා. උසාවි දෙක තුනක වැඩ කරනවා. ඒක ඉතා අමාරු වැඩක්. උදාහරණ ඕනනම් දෙන්නම් අනුරාධපුරේ මොනරාගල අම්පාරේ ඒ දිස්ත්‍රික්ක වල මහාධිකරණ විනිශ්චකාරවරුන් පලාත්බද මහාධිකරණ විනිශ්චකාරවරුන් තවත් උසාවි වල වැඩ බලන උසාවි දෙක තුනක වැඩ කරනවා. ඒකට අවශ්‍ය කරන මහාධිකරණ විනිසුරුන්ගේ බඳවා ගැනීම කරලා නැහැ හරියට. බඳවගත්ත මහාධිකරණ විනිසුරුන්ට යම්කිසි දීමනාවක් දෙනවා. පඩියක් දුන්නා. ඒ දීමනාව දෙන්නකොට දුන්න පෙට්‍රෝල් දීමනාව පෙට්‍රෝල් ලීටර් 225ක්. ආණ්ඩුව මොකද්ද කරේ? පෙට්‍රෝල් ලීටර් 225ක් දීලා රුපියල් 90000ක් වියදම යනවා ඒකට. ඒකෙනුත් 124ක් බදු ගහන. මහාධිකරණ විනිශ්චකාරවරුන්ට සහ අනිකුත් විනිශ්චකාරවරුන්ට ඒ පෙට්‍රල් දීමනාව කියලා දීමනාවක් ලබා දීලා ඒ දීමනාවෙන් 124ක් බදු විදිහට ආපහු අය කරගන්න. සාමාන්‍යයෙන් එක උසාවියක නිත්‍ය වශයෙන් වැඩ කරද්දී ඔහු කලින් හිටපු උසාවියේ යම්කිසි නඩුවක් පිළිබඳව තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න ඒ නඩුව අහලා තිබුණා නම් ඒ නඩුවේ තීන්දුව ආපහු ලබා දීම සඳහා ඒ උසාවියට යනවා. උදාහරණයක් විදිහට කොළඹ උසාවියට මාරුවීමක් දාපු කෙනෙක් මොණරාගල උසාවියේ කලින් හිටියා නම් ඒ නඩු තීන්දුව ලබා දෙන්න සමහර අවස්ථාවලදී මොණරාගලට යන්න වෙනවා. ඒක රාජකාරීමේ අවශ්‍යතාවයක්. ඒ සඳහා යම්කිසි දීමනාවක් ලබා දිය යුතුයි. ඒ ලබා දීමක් වෙනවා. හැබැයි ඒකට ටැක්ස් ගහන. ඒකට බදු ගහන. ඒතුර ආණ්ඩුව මොකද්ද මේ කරලා තියෙන්නේ? විනිශ්චකාරවරුන් රවට්ටලානේ තියෙන්නේ. දීමනාවක් දෙනවා කියලා ලොකුවට අංක වලින් පෙන්නලා 90000ක් දෙනකොට 124ක් ටැක්ස් වලින් ගන්නකොට 21600ක් අපව බදු ගන්න. 90000ක් දීලා 21600ක් බදු විදියට ආණ්ඩුවට ආපහු අය කරගන්නකොට ඇත්තටම මහාධිකරණ විනිසුරුවරුන්ට ලැබෙන්නේ රුපියල් 68400. එනිසා ඒවා මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ ඒ කාර්යක්ෂමතාවේ වැඩි කරපු එකක් නෙමෙයි. ඒවා රවට්ටපු එකක්. විනිශ්චකාරවරුන්ගත් රවට්ටන ආණ්ඩුවක් මේ තියෙන්නේ. සා පඩි වැඩි කරනවා, දීමනා වැඩි කරනවා කියලා අවසානයේදී අංක ගණන් වලින් වැඩි කරලා බදු විදිහට ඒකෙන් 125ක්ම කපාගෙන තියෙනවා. ඉතින් මේවා වෙනස් කළ යුතුයි ඒ කාර්යක්ෂමතාවය ඇති කරන්න නම්. ඒ වගේම ගරු මුරාසිරණ්ඩුට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ උසාවි පද්ධතියේ ඉන්න සේවකයන් පිළිබඳ කාරණාවක් මතු කරන්න කැමැති. උපලේඛනගත රජයේ නිලධාරීන්ගේ සේවාවක් තියෙනවා. 1982 ගැසට් එකට අනුව බඳවගත්ත නිලධාරි ප්‍රමාණය. දැනට 7000ක් විතර සේවකයෝ මේ අධිකරණ පද්ධතිය වැඩ කරනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි 112 වෙනි වගන්තියේ මේ පිළිබඳ සඳහන් වෙනවා. 114.6 කියන ඒ වගන්තියේ 5 වන උපලේඛනයට අනුව කවුද මේ උපලේඛනගත රජයේ නිලධරයන් කියන එක ඉතා පැහැදිලිව තියෙනවා. ලිපිකරුවන්, පිස්කල් නිලධාරීන්, ලඝු ලේඛකීන්, යතුරු ලේඛකීන්, ඒ වගේම පොත් බැඳුම්කරුවා. මේ අය තමයි අපේ රටේ උපලේඛනගත රජයේ සේවකයන්. ඒ උපලේඛනගත රජයේ සේවකයෝ සාමාන්‍ය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බඳව ගන්න රජයේ සේවකයන්ට වඩා වෙනස්. 1982 මේ අය බඳව ගන්නකොට සාමාන්‍ය රජයේ සේවකයන්ට වඩා යම්කිසි එක් ශ්‍රේණියක් ඉහළින් තමයි බඳව ගත්තේ. එහෙම බඳව ගන්න හේතු වුණේ මේ අධිකරණ කොමිෂන් සේවා සභාව යටතේ තමයි මේ නිලධාරීන්ගේ රාජකාරී තියෙන්නේ. රෙජිස්ට්‍රාර්වරයාගේ සිට තුරේ ඒ අධිකර සේවා කොමිසම යටතේ රාජකාරී කරනකොට ඔවුන්ට සීමාවන් තියෙනවා. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. ඔවුන්ට අතිකාල දීමනා නැහැ. ඔවුන්ට වෙනත් දීමනා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට උසස් වීම් ලබා දෙන්නෙත් නැහැ. ඔවුන්ව නැවත වෙනත් රජ ආයතන වලට ස්ථාන මාරු වීම් දෙන්නේ නැහැ. උපරිම වශයෙන් ඔවුන්ට ලැබෙන්නේ එක් අධිකරණයක සිට තවත් අධිකරණයකට ස්ථාන මාරුවක් විතරයි. මොකද අද වෙනකන් මේ ශ්‍රේණි මේ විශේෂ උපලේඛනගත රජයේ සේවකයන්ට උසස් වීම් පාටිපාටියක් නැහැ. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. අතිකාල දීමනා නැහැ. විශේෂ දීමනා නැහැ. වෙනත් රජ ආයතනයකට මාරු වීමක් කරගන්න බෑ. හැබැයි ඒ වගේම තමයි ඔවුන්ට කිසිඳු දීමනාවක්වත් නැතුව දේශපාලන අයිතිවාසිකමක්වත් නැතුව ඔවුන්ට උසස් වීමේ පටිපාටියක්වත් හදලා නැහැ. ඒතර මේ මෙවැනි සේවක 7000ක් විතර ඉන්නවා. මේ දුක් ගැනවිල්ල කියන්න කාටද කියන්නේ? අධිකරණ සේවා කොමිසමට. අපි දන්නවා අධිකරණ සේවා කොමිසම ස්වාධීනයි. අධිකරණ සේවා කොමිසමෙන් තමයි මේ නිලධරීන්ගේ මාරු වීම ඒ සියල්ල තීන්දුව తీරන කරන්නේ. අමත උන්ට ඒ පිළිබඳ තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න වෙන්නේ අධිකරණ සේවා කොමිසමට. අධිකරණ සේවා කොමිසමට කොයිතරම් ඒ පිළිබඳ පැමිණිලි කරත් ඒ පිළිබඳ දැනුම් දුන්නත් මේ වෙනකන් උන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. ඒ සාධාරණ ඉෂ්ට වෙනවා වෙනුවට ආණ්ඩුව ගිය අවුරුද්දේ ගෙනාපු 2018 ගෙනාපු 2088 26 කියන චක්‍රලේඛනේ ඒ ගැසට් නිවේදනයට අනුව අනිකුත් රාජ්‍ය සේවාවන් සහ මේ උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ ගැටුප්තලයන් සමාන කරා. ඒ සමාන කිරීම වැරද්දක් නෙමෙයි. ඒක වැරද්දක් කියලා කියන්නේ නැහැ. හැබැයි එහෙමනම් සංවෘතව තියෙන මේ උපලේඛනගත රාජ්‍ය සේවක ඒ සේවකයන්ගේ තත්වය වෙනස් කළ යුතු වෙනවා. එහෙම වෙනස් නොකළොත් ඔවුන්ට අසාධාරණයක් වෙනවා. ඔවුන්ට උසස් වීම නැහැ. වෙනත් ආයතන වලට මාරු වීමක් ගන්න බෑ. දේශපාලන අයිතිවාසිකම් පව නැති වෙලා තියෙනවා. තෙවැනි තත්වයක් යටතේ අනිකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්තලය හා සමාන කිරීම නිසාම ඔවුන්ව ලොකු අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. ඔවුන්ට මානසික අතෘප්තිභාවයක් ඇති වෙලා තියෙනවා. රජ සේවයේ අනිත් අය ලබන අයිතිවාසිකම් ඔවුන්ට නැතිවීම නිසා. ඇත්තටම ඔවුන්ව එහෙම සීමා සහිත සංවෘත සේවාවක තියාගෙන ඇත්තේ ඒ රහස්‍යභාවය ආරක්ෂා කරන්න, නඩු පිළිබඳ තියෙන තොරතුරු වෙනත් තැන්වලට යන එක වළක්වා ගන්න. එහෙම වෙන්න පුළුවන්. ඒක එහෙම වීම සාධාරණයි. නමුත් එහෙම වෙනවා නම් එහෙමනම් ඔවුන්ට උසස් වීමේ පටිපාටියක් සැදිය යුතුයි. එහෙම නැතුව උසස් වීමේ පටිපාටියක් ක්‍රියාත්මක වෙන්නේ නැතුව සංවෘතම මේ සේවාවට බඳව ගත්තට පස්සේ සංවෘත සේවාවක ඉදිරිය දිගටම තියාගත්තට පස්සේ ඔවුන්ගේ රාජකාරිය තෘප්තිමත්භාවය ඇති වෙන්නේ නැහැ. එතන අධිකරණයේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ නැහැ. නිසා සමස්ත අධිකරණ පද්ධතිය තුල මුළු රටේම 7000ක් විතර මෙවැනි සේවකයන් වැඩ කරනවා. අර කියපු පිස්කල් නිලධාරීන්, ලිපිකරුවන්, ලඝු ලේකකින්, යතුරු ලේකකින්, පොත් බැඳුම් කරුවා. ඔවුන් තමයි අධිකරණේ නඩු ඉක්මන් කරන්නේ. ඔවුන් තමයි සාක්ෂි සටහන් ඉක්මනින් ලියලා දෙන්නේ. හැබැයි ඔවුන්ට කිසි තෘප්තියක් නැහැ රස්සාව. උසස් වීමක් නැහැ. වැටුප් වැඩිවීමක්, අතිකාල දීමනාවක්. ඕනම සාමාන්‍යයෙන් අපි දන්නවා රජයේ සේවකයන්ට ඕටි ලැබෙනවා. වෙන වෙන දීමනා බටාකි කිය ලැබෙනවා. හැබැයි මේ අයිට එහෙම ලැබෙන්නේ නැත්තම් එතකොට කොහොමද කාර්යක්ෂම වැඩ කරන්නේ? නඩුවක් ඉක්මනින් ඉවර කරන්නේ. ඒ අවශ්‍ය කරන සාක්ෂි සටහන් වැඩිපුර කාලයක් රැඳිලා ඉඳලා ලියන්න කියලා හිතෙන්නේ නැහනේ. එහෙනම් වහම මේක වෙනස් කරන්න ඕනේ. ඒ නිසා ඩිජිටල් කරණයට යන්න කලින් කළ යුතු දේ මේවා. ඩිජිටල් කරණයට යා යුතුයි. හැබැයි ඊට කලින් හෙට දවසේ කරන්න පුළුවන් දේවල් මේවා. එකක් එක්කෝ AI මේ සේවාව සංවෘත සේවාව විවෘත කරන්න. ඒ විවෘත සේවාවක් බවට පත් කරොත් අඩුම ගන්න AIට වෙනත් තැන් වලට මාරු වීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට සරිලන වැටුපක්, උසස් වීම ක්‍රමවේදයක්, අතිකාල හා දීමනා ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරා. එහෙම කළොත් පමණයි අධිකරණ පද්ධතියේ අර කියන කාර්යක්ෂමතාවය ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම හරහා අධිකරණ ක්‍රියාපටිපාටි යම් සංශෝධනයක් වෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒ විතරක් මදි. හරයාත්මක වෙනස්කම් කළ යුතුයි. හරයාත්මක සංශෝධනයන්ට යනවා නම් මම මේ සඳහන් කරපු දේවල් වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහෙම නොකොලොත් අපි බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අධිකරණයේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න දැන් ආණ්ඩු පැත්තෙන් කතා කිව්වා. අද නඩු ඉක්මනින් අහනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
යුක්තිය පසුදුලීමේ කාර්යවීචු වෙනවා. මේ විශේෂ අධිකරණයේ පිටවනකොට මම ඉතා පැහැදිලිව අභියෝග කරලා අධිකරණ ඇමතුමීට කිව්වා පුළුවන් නම් බැනුම් කර වංචාව පිළිබඳ නඩුව මේ විශේෂ අධිකරණයේ පළවෙනි නඩුව විදිහට ගෙනල්ලා පෙන්වන්න කියලා. අදත් බැරි වෙලා තියෙන එක කරන්න. අදත් ආණ්ඩුව අසමත් වෙලා තියෙන එක කරන්න. අජිත් පෙරේරා ඇමතුමා අද බඳුන් කර වංචාව ගැන කතා කරන බොහොම හොඳයි. හැබැයි එදා ෆුට්නෝට් කල්ලියේදී නම් ඔහොම හැසිරුනේ නැහැ. අද තමන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ජනාධිපති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුම ඉන්න නිසා අද බැනුම් කර වංචාව වැඩිපුර කතා කරනවා. එහෙම හරි කතා කරන එක හොඳයි. මොකද එහෙම නැත්තම් ඒ ගැන ආණ්ඩුවේ කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්න ඉස්සරහට ආපු නිසා හෝ මේ ෆුට්නෝට් කල්ලියේ ඇමතිවරු මන්ත්‍රීවරුම අද බැනුම් කර වංචාව පිළිබඳව වැඩිපුර කතා කරනවා. ඒ නඩුව ඉක්මනින් ගන්න ඕනේ කියලා කියනවා. එහෙම හරි කමක් නැහැ. ඒ නඩුව ඉක්මනින් ගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඒ කල්යාම ගැන රටේ නඩු කල්යාම ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ පහුගිය අර දින 52 කුමන්ත්‍රණේ වෙලාවේ මුළු රටම දැක්කා, මුළු ලෝකෙම දැක්කා. මිරිස්කුරු ගෙව්වා. මේ විතර තියෙන පොදු දේපල කඩලා බිඳලා දැම්මා. ඉතින් පොදු දේපල යටතේ නඩු දාලා කෝතාම දඬුවම් දුන්නාද? මිරිස්කුරු ගෙව්වා. මටත් මිරිස්කුරු ගෙව්වා. කො නඩු හෙව්වද? පොලිසිය නඩු පැමිණිලි දැම්මා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා මං හතරෙන් තට්ටුවේ ගිහිල්ලා පැමිණිලි දැම්මා. අද වෙනකන් ඒවට කෝ නඩු
බාලගිරි දෝෂේ
ඇදලා තියෙන්නේ. ඉතින් රටේ පාර්ලිමේන්තුවේ වෙච්ච අපරාධ පිළිබඳව තවම බැරි වුණ ආණ්ඩුවට යුක්තිය පසදලවා. එහෙමනම් සාමාන්‍ය ගමේ අහිංසක දුප්පත් හර්මානිස් අයියා සිරිසේන අයියාගේ ඒ ප්‍රශ්නයට කොහොමද උත්තර සපයන්නේ? ඔවුන්ගේ යුක්තිය පසදලන්නේ කොහොමද? සාමාන්‍ය අහිංසක ජනතාවගේ යුක්තිය පසදලීම පිළිබඳ විශ්වාසය නැති වෙනවා. උත්තරතිරය කියා ගන්න පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච මහා අපරාධයට අද වෙනකන් මාස 10ක් වුණා. තවම බැරි වුණ ආණ්ඩුවට නීතිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. දෙකෙන් ලුණු රටකම පෙනුණා මොකක්ද ආණ්ඩුවේ ඇත්ත නිර්වත කියන එක. එනිසා නීතිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න නම් ආණ්ඩුව මේ නිකන් මතු පිටින් කරන පුංචි පැලස්තර වලින් මේක කරන්න බෑ. හරයාත්මක සංශෝධනයක් හරයාත්මක වෙනස්කමකින් පමණයි මේක කරන්න පුළුවන් කියන එක අවධාරණය කරමින් මා අවසන් කරමි.
ගරු ආචාර්ය ජයම්පති වික්‍රමතුමා, ඔබතුමාට විනාඩි 23ක් වෙන් කර තිබෙනවා.
මුල්ලාස නරුඩ ගරු මන්ත්‍රීතුමනි, අධිකරණ සංවිධාන පනත යටතේ රෙගුලාසි පිළිබඳව මේ කරන මේ විවාදයේදී එම රෙගුලාසි පිළිබඳව එකඟත්වය පළ කරන අතර අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ කාරණා කිහිපයක් සඳහන් කරන්න මම කැමැති. විශේෂයෙන්ම උපරිමාධිකරණවල තිබෙන තත්ත්වය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගැහිලා නඩු විභාගයට ගන්නවා ඉතාමත්ම අඩුයි. එක හේතුවක් තමයි විනිශ්චයකාරවරු මදිවීම. අපේ ව්‍යවස්ථාවේ විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කරන්නට බැහැ ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව අපේ රටේ. ඉතින් අපිට ඒ සීමාව තියෙනවා. කෙසේ වෙතත් සියලුම පක්ෂ එකඟ වෙලා හෝ මෙය එක තනි සංශෝධනයක් හැටියට හෝ මේ කාරණය දිහා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතුයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඇවිල්ලා තියෙන නඩු වලින් වැඩි සංඛ්‍යාවක් තමයි මහාධිකරණ සිවිල් අභියාචනාධිකරණයෙන් එන නඩු. එය ඒ අසාර්ථක අත්දැකීමක්.
ඇත්තෙන්ම එය එච්චර හොඳ අත්දැකීමක් උනේ නැහැ.
අධිකරණ බලය මහාධිකරණවලට දීම හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. එම නිසා අද මම හිතන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ එකඟත්වයක් තිබෙනවා. ඒ වෙනස් කළ යුතුයි. මේ කළ හැකි එක ක්‍රමයක් තමයි අභියාචනාධිකරණය තවත් ශක්තිමත් කළා. විනිශ්චයකාරවරු සංඛ්‍යාව සමාජයේ 35කට විතර යන්නට වෙයි. ඒකලා පළාත් බදව මහා අභියාචනාධිකරණය රැස් වෙන එක. එමගින් ඒ පළාතේ තිබෙන සිවිල් අභියාචනා මහාධිකරණවල අහන්නේ නැතුව අභියාචනාධිකරණවල අහන්නේ. එතකොට වඩා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මීට වඩා හොඳ තත්වයක ක්වොලිටි එක නඩු තීන්දුව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යන නඩු සංඛ්‍යාව අඩු වෙන්නට පුළුවන්. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයක් බවට පත් වෙලා තියෙනවා මේ දැන් තිබෙන ක්‍රමය නිසා. ඊළඟට අභියාචනාධිකරණයට ප්‍රාදේශීය කියන පළාත් බදව රැස් වෙන අතර එම අධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු පිළිබඳවද අධිකරණ බලය දිය හැකි. එයද ජනතාවගේ එක ඉල්ලීමක්. මේ පසුගිය මේ කාලේ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතුවලදීත් එම අනුකමිටුව විසින්ද කරන ලද යෝජනාවක්. ඒ නිසා අපි සලකා බලන්නට ඕනේ අභියාචන අධිකරණයේ සහ උපරිමාධිකරණ දෙකේම සංඛ්‍යා විරිච්චවර සංඛ්‍යා වැඩි කරන වැඩි කිරීම සහ ඒවායේ අධිකරණ බල ජුරිස්ඩික්ෂන්ස් පිළිබඳව නැවත සලකා බලන්නට අවශ්‍යයි. මීට කලින් අවස්ථාවකදී මම සඳහන් කරුවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචන අධිකරණයට කරන පත්වීම් පිළිබඳව එම නම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතුයි. අපි දැන් කීප වතාවක්ම දැක්කම ඒ හොඳ ලකුණක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් කෙරෙන එන නම් සිද්ධ වෙනවා ප්‍රතික්ෂේප කරන්නට. දැන් 2017 අගභාගයේදී මම මේ කාරණේ කලින් දවස් කිසියල් වතාවේ මේ ගැන කතා කරනකොට මම හිතලම කිව්වේ නැහැ. මොකද ඒ අදාළ විශ්වකාරතුමා එදා හිටපු නිසා. අද එතුමා විශ්‍රාම ගිය හින්දා මට කියන්න පුළුවන්, මම නම කියන්න යන්නේ නැහැ. එහෙත් සමුද නීති ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම මවිත කරමින් අභියාචනාධිකරණයේ 5 හෝ 6 වෙනි ස්ථානයේ හිටපු විනිශ්චයකාරවරයෙක්ගේ නම හදිසියෙම යෝජනා කරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මිනිත්තු ගානයි ගියේ ඒ නම ප්‍රතික්ෂේප කරන්නට. ඉතින් මේ කලින් යම් මේ පත් කිරීම වලට උසස් කිරීම වලට කරන යමක් නම් යෝජනා කරන්න ඉස්සලා යම් ඕන් එවැනි නම් අඳුනා ගැනීමට යම් ක්‍රමවේදයක් තිබෙනවා නම් නීතිපතිවරයාගෙන් විමසලා බලලා අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් විමසා බලලා නීතිඥ සංගමයේ මම කලින් යෝජනා කළා දිනවා නීතිඥ සංගමයේ නම් කරන ලද ජේෂ්ඨතම ජනාධිපතිවරු නීතිඥවරු තුන්දෙනෙක්ගෙන් යුත් කමිටුවක් වැනි ඒ වගේ යම් යාන්ත්‍රණයක් හදලා ඔවුන්ගේ අදහස් ලබාගෙන මේ නම් එවනවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මීට මේ ගිය මාසේ මේ නැවත මේ වගේ තත්වයක් ඇති වුණා. මෙවර අභියාචන අධිකරණයට නම් කෙරුවේ ජනාධිපති කාර්යාල ලේකම් කාර්යාලයේ වැඩ කරන අතිරේක ලේකම්වරියක් නීති නිල නීති අංශය බාර වෙන. එතුමියගේ සුදුසුකම් ගැන නෙවෙයි මම කතා කරන්නේ. එතුමිය සුදුසු වෙන්න පුළුවන්. ඒක මම ඒ ගැන වාද කරන්න යන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා යටතේ වැඩ කරන එවැනි නිලධාරියෙක්ගේ නමක් ආවහම කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ඒ ගැන කැම දෙනා විමසමු. විමතියටපත් වුණා නීති ක්ෂේත්‍රයේ. මොකොහොඳ මේ නම ආවේ කියලා. ඒ ප්‍රතික්ෂේප වුණා. ඒක ඉතාමත්ම කනගාටුදායක. එතුමියටත් ඒ කරන එතුමියත් අසීරු තත්වයකට වැටුණා ඇතනේ. ඉතින් අර වගේ යම්කිසි යාන්ත්‍රණයක් තිබෙනවා නම් යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් නම් යවන්නට ඉස්සෙල්ලා යම් සාකච්ඡා කරලා පාටිසිපේටරි ප්‍රොසෙස් එකක් කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකක් තියෙනවා නම් මේවැනි දේවල් වෙන්නේ නැහැ. ඊළඟට විනිශ්චයකාරවරු පවා සභාපතිතුමනේ විනිශ්චයකාරවරුන් එක්තරා විදිහක ගොළුවෝ. ඔවුන්ට ඔවුන්ගේ දුක් ගැනවිලි කියන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ නීතිඥවරු හම්බුණාම උත්සවවලදී ඔවගේ වෙලාවකදී තමයි ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් මොකද හැඳෙන එක හඬක් තමයි අපි සමහරු වැඩ කරනවා අනිත් අය වැඩ කරන්නේ. නඩු තීන්දුව වැඩි ගාටයක් ගොඩාක් ලියන විනිශ්චයකාරවරුත් ඉන්නවා, සමහර විනිශ්චයකාරවරු ලියන්නේම නැහැ. ඉතින් රිවීව් එකක් සමීක්ෂණයක් රිවීව් එකක් කරෙන්නේ නැහැ. ඇත්ත විනිශ්චයකාරවරු පත් කෙරුවට පස්සේ අර රාජ්‍ය සේවය කරන වගේ අවුරුද්දෙන් අවුරුද්දට මේ ඉන්ක්‍රිමන්ට් වලට අග්‍රවිනිශ්චයකාරතුමාගේ අස්සන ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒක එහෙම කරන්න ගියොත් ඒක ඇඟිලි ගැසීමක් හැටියට දකින්න පුළුවන් කවුරු හරි. එහෙම නෙවෙයි. නමුත් අඩුම ගානේ ප්‍රොමෝෂන්ස් උසස් වීම කරනකොටවත් යම් අගයීමක් කරන්නට ඕනේ. කාලයක් කියන්නේ පීරියෝඩික් රිවීව් එකක් හුවක් රටවල මෙහෙම කරනවා. හිටපු විනිශ්චයකාරවරුන් හිටපු විශ්‍රාමගත් වැඩි ප්‍රැක්ටිස් ඒ උසාවිවල ප්‍රැක්ටිස් මේ වැඩ කරන්නේ නැති ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් ඒගොල්ලෝ ලවා මේ මිනිස්චවරුන්ගේ ක්‍රියා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඔවුන්ගේ නඩු තීන්දු සමීක්ෂණයට ලක් කරලා එවැනි ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ මෙරිට් ඉහළ උසාවිවලට ප්‍රොමෝෂන් දෙන්න උසස් වීම ලැබීමට ඔවුන්ට අවශ්‍ය මෙරිට් එක අවශ්‍ය සුදුසුකම තියෙනවා ජ්‍යෙෂ්ඨත්වයේ පමණක් නෙවෙයි ඒද තියෙනවද කියලා බලන්න යම් කිසි ක්‍රමයක් හොයාගන්නට අවශ්‍ය යම් ෆිල්ටරින් ප්‍රොසෙස් එකක් හොයාගන්නට ඕන. ඒ වගේ මේ මෑතකදී අර පළාත් සභාව මැතිවරණ පවත්වන්න පුළුවන්ද නැද්ද කියන කාරණේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා තිබුණා. මම ඒ යොමු කිරීම ගැන මම වෙනම කතා කරනවා. ඒකෙදී මේ ගොඩක් කාලයකට පස්සේ නීතිපතිතුමායි පුද්ගලික නීතිඥ මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු තර්කවලයි එකඟත්වයක් තිබුණා. මට ආරංචි වුණා එම නඩුවට පෙනී සිටපු කෙනෙක්ම නීතිඥවරයෙක්ම කිව්වයි කියලා මේක ඉතාමත් ඉස රෑ ඔකේෂන් මේක කලාතුරකින් සිදුවන සිදුවීමක් නීතිපති පුද්ගලික නීතිඥවරුන් අතර එකඟත්වයක් කෙරේ ඒ රෑ ඔකේෂන් එකක් නොවිය යුතුයි ඒකෙන් තේරෙන්නේ මෙච්චර ඒකෙන් තේරෙන්නේ මොකද්ද සාමාන්‍ය කෙනෙකුට හැමදාම නීතිපතිවරයා මොනවා වුණත් ආණ්ඩුව ආරක්ෂා කරුවා මෙදා විතරක් මේසරේ විතරක් ඔන්න ඇවිල්ලා කිව්ව වෙනින් කතාවක් කියලා එහෙම නෙවෙයි විය යුත්තේ එම නිසා තමයි අවශ්‍ය වෙන්නේ නීතිපති කියන සංස්ථාව ස්වාධීන කරන්න. එය අධිකරණ අමාත්‍යාංශයෙන් ඉවතරගෙන එය ස්වාධීන ආයතනයක් හැටියට සංස්ථාගත කළ යුත්තේ විශේෂ නීතියකින්. බොහෝ රටවල එහෙම තමයි කරන්නේ. අද එහෙම නෙවෙයි. අද මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ නීතිපතිවරයා නීති මං කියන්නේ මේ වර්තමාන නීතිපතිවරයා ගැන්නේ මං කතා කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පිළිබඳව. ඌ හැම වෙලාවකටම අවුරුදු 6ද 5ද ජනාධිපතිවරයාගේ දුර කාලය කියලා කිව්වහම අවුරුදු 6යි කියලා කියනවා. මොකද ජනාධිපතිවරයාට ඕන දේ තමයි කියන්නේ. පාර්ලිමේන්තුව අපි දැක්ක පාර්ලිමේන්තුව විසිරුවා හැරිපු වෙලාවේ කටයුතු කරපු ආකාරය නීතිපති දෙපාර්තමේන්තුව. ඒ වගේම ජන අගමැතිවරයා අප ඉවත් කිරීම පිළිබඳ ඒකෝරන්ට වලදී ඒවා කටයුතු කරපු ආකාරය. ඉතින් ඒ මේ මිනිසා මේ හේතුව නිසා එම ආයතනය කෙරෙහි විශ්වාසයක් නැති වෙනවා. මීට කලින් අවුරුදු 58ක් වුණාම නීතිපතිවරයා ජනාධිපතිවරයා ළඟට ගිහින් අවුරුද්දෙන් අවුරුද්දට එක්ස්ටෙන්ෂන් ගන්න ඕනේ. කමල සබ්බේසන් මැතිතුමා රට හිතපු හොඳම නීතිපතිවරයෙක්. ඔහුට එක්ස්ටෙන්ෂන් එක දුන්නේ නැහැ. ඔහුට එක්ස්ටෙන්ෂන් එක දුන්නේ නැති නිසා ඇති වුණ හිතාමාරුවෙන් එයද බලපෑවා ඔහුගේ ජීවිතේ කෙටි වුණා. මේ සැරේ අපි 19 වෙනි සංශෝධනයේ ඒක හැදුවා. ඒ කියන්නේ මීට පස්සේ නීතිපතිවරයා එක්ස්ටෙන්ෂන් ඉල්ලන්නේ නැහැ. කෙලින්ම අවුරුදු 60 වෙනකන් ඉන්නට පුළුවන්. නමුත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ එක්ස්ටෙන්ෂන් ගත්තා වගේ එක්ස්ටෙන්ෂන් නැතුව 60 ගියා 60ට ගියා වගේ නෙවෙයි. ඒක විධායකයට ඕන විදිහට කටයුතු කරන්න නැතුව ස්වාධීනව කටයුතු කරයි කියලා. මේ පිළිබඳව මට මේ රෙෆරන්සස් පිළිබඳව කියනකොට මම හිතන්නේ අපි මේ ජනාධිපති ධූරේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරයාට නීති ප්‍රශ්න රෙෆරන්ස් විශේෂ රෙෆරන්ස් එකක් හැටියට තමයි මේ මතය ප්‍රකාශ කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යැවීම සුදුසුද මේක තවදුරටත් අපි තියාගත යුතුද මොකද දැන් ඊයේ පෙරේදා පළාත් සභා මැතිවරණ තිබිය යුතුද නැද්ද කියන ප්‍රශ්නේ මතුවුණා ඒ පිළිබඳව රෙෆරන්ස් එකක් කරුවා. ඒ කාරණේ පිළිබඳව මූලික අතිවාසකම් නඩු ගානාවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. එම නඩුවේ පාර්ශවකාරයන් අවුරුදු ගානක් තිස්සේ උත්තර බැඳලා ලොකුවට මේ ප්ලීඩින්ග්ස් ෆයිල් කරලා ඒගොල්ලන්ට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ කතා කරන්න. ඉතින් සමහර විට ශ්‍රේෂ්ඨාධික ජනාධිපතිවරයෙකුට එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිවරයෙකුට හා ජනාධිපතිවරයෙකුට ඉඩ තිබෙනවා අර ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවකට යම් ෂෝට් සර්කිට් එකක් කරන්නට කෙලින්ම ඒ ප්‍රශ්නෙම අනියම් වශයෙන් යොමු කරලා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා මේ රෙෆරන්සස් දිගටම තියාගත යුතුද නැද්ද කියන එක අපි හිතා බලන්නට ඕනේ. දැන් තමයි තව දෙකක් මට මේ ජනාධිපති නීතිඥවරු පත්කිරීම පිළිබඳව මීට ඉස්සෙල්ලත් නීතිඥවරු ගණනාවක් මට කිව්වා මේක මතු කරන්නයි කියලා පාර්ලිමේන්තුවේදී. මොකද සමහර විට ඔප්පු ලියන නීතිඥවරුන්ට ජනාධිපතිගන් නීතිඥකම් දෙනවා. රෙජිස්ටර්ඩ් ඇටර්නිස්ලාට ඒ කියන්නේ ලේඛනගත නීතිඥවරුන්ට නඩු කතා කරන්නේ නඩු ලියුම් ටික හදන අයට. ඊළඟට විශ්‍රාමගෙන වරන් ඉන්න නීතිඥවරු. කිසිම ව්‍යවස්ථා අනුක්‍රම ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි නෙවෙයි කිසිම නීතියේ වර්ධනයට ඩෙවලොප්මන්ට් ඔෆ් ද ලෝ එකට කිසිම කොන්ට්‍රිබියුෂන් එකක් නොකරපු අයට ජනාධිපති නීතිඥකම් දෙනවා. මට කීප දෙනෙක් කිව්වහම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා මම බෑ කිව්වා. ඒත් මමත් ජනාධිපති නීතිඥවරෙක්. එම නිසා කවුරු හරි හිතයි මේ අනිත් අය ජනාධිපති නීතිඥවරු පත්කිරීම පිළිබඳව මම විවේචනයට ලක් කරනවා කියලා. මම කිව්වා මම කතා කරන්නේ කවද හරි නීතිඥ සංගමය ස්ථාවරයක් ගත්තාම කියලා. මම සතුටුයි කියන්න වර්තමාන නීතිඥ සංගමය මේ මෑතකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ පිළිබඳව ස්ථාවරයක් ගත්තා. එම නිසා ඒ නීතිඥ සංගමයේ ස්ථාවරයට සහයෝගය දෙමිනුයි කතා කරන්නේ. දැන් මට අරයා පත් කිරනවද මෙයා පත් කරනද? මේ ළඟ කෙනෙක්ගේ ප්‍රශ්න. මේ ළඟදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කිව්වා මේ වගේ පත් කරන්න එපා. මේ 20-30 පත් කරන්න එපා ජනාධිපති නීතිඥවරු. ඔප්පු ලියන නීතිඥවරු පත් කරන්න එපා. රෙජිස්ටර්ඩ් ඇටර්නිස්ලා පත් කරන්න එපා. මංව පත් කරනකොට මංව පත් කිරුව 2001. 8 දෙනයි අපේ බැච් එකේ 9 දෙනා සමාවේ. ඒක ඉස්සෙල්ලා 6 දෙනා. අවුරුදු 3 කට සැරයක් පත් කරුවා. ඉතින් මේ වගේ 25 30 40 පත් කරනකොට දැන් කොච්චර ජනාධිපති නීතිඥවරු කොච්චර ඉන්නවද? දක්ෂකම් තියන අය ඉන්නවනම් ඒ ගන්න පත් කර යුතුයි. නමුත් මේක මේ විදිහට පත් වීම කරනකොට ඒක හැල්ලුවට ලක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරලා තියෙන අදහස් සැලකිල්ලට ගත යුතුයි. මම වර්තමාන ජනාධිපතිතුමා වරාගේ උපදේශක හැටියට අවුරුදු මාස ගණනාවක් කටයුතු කරපු කාලේ එතුමා මට කිව්වා මේ පිළිබඳ සටහනක් දෙන්න කියලා. මම සටහනක් දුන්නා. ඒක තාම ප්‍රෙසිඩන්ස් කවුන්සිල් ෆයිල් එකේ ඇති. මම කිව්වා නීතිඥ ජනාධිපති නීතිඥව රපත් කරනකොට අග්‍රවිශ්වකාරතුමාගේ නීතිපතිවරයාගේ අදහස් ලබා ගන්න, ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නම් කරන ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක්ගෙන් යුත් කමිටුවකින් ඒක අදහස් ලබා ගන්න කියලා. එහෙම කරනවා නම් මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඇත්ත ඉස්සර ජනාධිපති නීතිඥවරු පත් කරුවේ කොළඹින් විතරයි. අද එහෙම නෙවෙයි. ඒක බොහොම හොඳයි. අද අවුට් ස්ටේෂන්ස් වලින් පළාත් වලින් පත් වෙනවා. මට මතකයි සුමිත දහනායක කියලා ඉතාමත්ම දක්ෂ මෙතුමා දන්නවා. ඉතාමත්ම දක්ෂ අපරාධ ලංකාව හිටපු හොඳම කොල්විනාද සිල්වට පස්සේ හිටපු හොඳම අපරාධ නීතිඥවරයා. එතුමාට ජනාධිපති නීතිඥ ධුරයක් හම්බුනේ ගාල්ල හිටියේ. එතුමා කොළඹයිල ප්‍රැක්ටිස් කරුවේ නැහැ. කොළඹයිල ප්‍රැක්ටිස් කරුවා නම් අනිත් නියුතුවර ඔක්කොම කැලේ. නමුත් එතුමාට ජනාධිපති නීතිඥ ධුරය දෙන්න ගාක් කල් ගියා. එම නිසා අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාරවරුන් විතරක් නෙවෙයි මේ මේ උසාවිල පෙනී සිටින ජනාධිපති නීතිඥවරු විතර මේ නීතිඥවරු විතරක් නෙවෙයි ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන නීතිඥවරුද මේ සඳහා සලකා බලන එක ඉතාමත් හොඳයි. ඒකට මම ඉතාමත්ම සතුටු වෙනවා. දැන් ජනාධිපති මේ මම කාරණා කීපයක් මතු කරුවා නීති ක්ෂේත්‍රයේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම ආදී පිළිබඳව නීතිපතිවරයාගේ ස්වභාව මේ ස්වාධීනත්වයේ කියලා. දැන් හෙට අනිද්දා ජනාධිපති මැතිවරණයක් කරනවා. මේ දවස්වල ඒ පිළිබඳව හරියට සාකච්ඡා වෙනවා. ඉතින් මම මේ අවස්ථාව කරගන්නවා ඉල්ලන්න ඒ සියලුම අපේක්ෂකයන්ගෙන් මේ පැත්තේ ඉන්න සියලුම අපේක්ෂකයන්ගෙන් මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය කියන්න. 19 වෙනි සංශෝධනය නැති කරන ලද මේ නැවත ඇති කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා ක්‍රමයේ දිගටම තියාගෙන යනවාද ඔබලාගේ අදහස් ගන්න තියාගත යුතුද? ඒව ශක්තිමත් කරන්න ඕනේද? മന്ത്രിවරු ගාන අඩු කරන්න ඕනේද? නැත්නම් മന്ത്രിවරු ගාන තවත් වැඩි කරන්න ඕනේද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේද? 18 යවලගේ ඒ වගේ අපි ඉල්ලා සිටිනවා සියලුම අපේක්ෂකයන්ගෙන් රටට කියන්න අපේ ස්ථාවරයේ කුමක් දෙයි කියලා. එම නිසා මොකද මේ රට ජනතාවට අයිතියක් තියෙනවා මේ පිළිබඳව දැනගන්න. අවසාන සෙක කාර්යයක් අවසාන වශයෙන් මුලාසන උඩ മന്ത്രിතුමන එක කාරණයක් කියන්න ඕනේ. මේ අපි ඔබතුමා හිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා එහි තේරීම් මේ මෙහෙයුම් කමිටුවේ හිටියා. මේ ළඟදී ගරු ජනාධිපතිතුමා කියා තිබෙනවා කෝටි දෙක කෝටි කීයක්ද වේදන් වුණා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට කිසිම දෙයක් උන්නේ නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න හැමදාම කැමතියි. එදත් කැමතියි. මම අදත් කැමතියි. අනිත් අයට තමයි බැරි වුණේ කියලා. එය නම් නිවැරදි කරන්න අවශ්‍යමයි. මුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා අහෝසි කරන්න ඕනේ කියලා. නමුත් මම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ 235 වෙනි පිටෙන් කියවන්නේ මෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිඛිතව අවසාන වශයෙන් දීලා ගත්ත ස්ථාවරය. අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප්‍රඥාගෝචර නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. ඊළඟට කියනවා ඍජුව යම් බලතල ඇතිව ඍජුව කෙලින්ම ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් ඉන්න ඕනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. මේ ඍජුවකෙන් තමයි මේ ඍජු බලතල අඩු වුණත් වැඩක් නැහැ. ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි බලතල අඩු වුණත් වැඩක් නැහැ. ඍජුව නම් පත් වෙන්නේ. ඒක තමයි වැඩේ. ඍජුව පත් වුණොත් අගමැතිවරයාට පුළුවන් ජනාධිපතිවරයාට පුළුවන් විශේෂයෙන්ම අර්බුදකාරී අවස්ථාවකදී කියන්න අගමැතිතුමා ඔබතුමා ආසනයක් දීලා ආවේ. එහෙම නැත්නම් ඔබතුමා දිස්ත්‍රික්කයක් දීලා ආවේ. එහෙම නැත්නම් ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් ආවේ. මං එහෙම නෙවෙයි මං මුළු රටනම දීලා ආවේ කියලා අර්බුදකාරී අවස්ථාවක කටයුතු කරන්න පුළුවන් මේ සියල්ලම අකර්මණ්‍ය කරන විදිහට. ඒ නිසා මේ රාජ්‍යයේ ශීර්ෂයේ තිබෙන මේ ගැටුම අවසන් කළ යුතුයි. ගැටුමක් තිබෙනවා. කලියොත් කියලා දෙනවා ධාර්මික සංශෝධනයේ මුල් ගැටුම්පත් සම්මත වුණා නම් මේක සිදු වෙන්නේ නැහැ. එහෙම වුණ නැහැ. විකෘති වුණා. ඒ ගැන අපි තවදුරටත් කතා කරලා වැඩක් නැහොත් මෙය විසඳිය යුතුයි. ඒ නිසා මම විශේෂයෙන්ම මෙය නිවැරදි කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට විරුද්ධවයි මෙහෙයුම් කමිටුවේ කටයුතු කරුවේ වාර්තා ඒ වාර්තාවට ඇතුළත් කළා තිබෙනවා. ඒ නිසා මේ නිවැරදි කිරීමද කරමින් මට මේ ලැබුණු අවස්ථාව මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පයෙන් මේ නවසන් කරන භූමි ස්තුති.
ඔබතුමාට ස්තුති. ගෞරව රූපින චාර්ල්ස් නිර්මලනාදන්.
ගෞරව චාර්ල්ස් නිර්මලනාදන් මහත්මයා. ස්තුති කරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි. අධිකරණ සංවිධාන පනත සම්බන්ධයෙන් මෙහි අද නියෝග කීපයක් ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ ශාස්ත්‍රය බලගැන්විය යුතුයි යන අදහස මමත් පිළිගන්නවා. අධිකරණ ශාස්ත්‍රය සම්බන්ධයෙන් වූ කරුණු කීපයක් මේ අවස්ථාවේදී සභාව ඉදිරිපත් කිරීමට කැමැති. අද ලංකාවේ සිදු වී තිබෙන දූෂණ ඒ වගේම ආර්ථික බිඳවැදීමට ප්‍රධාන හේතුව අධිකරණ ශාස්ත්‍රයේ බලහීන තත්වයයි. මේ අධිකරණ ශාස්ත්‍රයේ ශක්තිමත් නොවීම හේතුවෙන් තමයි මේ රට පාලනය කරන පාලකයන් දූෂණ වංචාවල නිරත වෙන්නේ. එහෙම නිරත වුවා දූෂණ වංචා කළත් එම පාලකයන් දිගටම ඔවුන්ගේ අමාත්‍යාංශ වල රැඳී සිටිනවා. මේට හේතුව වශයෙන් මම නම් දකින්නේ ගරු මුලාසනට මන්ත්‍රීතුමනි අධිකරණ ශාස්ත්‍රයේ ශක්තිමත් බව නොතිබීමයි. අධිකරණ ශාස්ත්‍රයේ දුර්වලකම් හේතුවෙන් තමයි දේශපාලඥෙක් නැතිනම් දේශපාලන බලය තියෙන කෙනෙක් වැරද්දක් කරලා ඒ වැරද්දෙන් බේරෙන්න කටයුතු කරන්නේ. ඔවුන් මේ සඳහා භාවිතා කරන්නේ මේ අධිකරණ ශාස්ත්‍රයේ තියෙන දුර්වලතා. ඔවුන් දිගටම වැරදි වල නිරත වෙනවා. ඔවුන් මෙසේ දිගටම වැරදි කිරීම නිසා තමයි මේ රටේ දිගටම වංචා දෝෂණ සම්බන්ධයෙන් වූ චෝදනා බහුලව පවතින්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් බිහිවිය යුතුයි කියා පාර්ලිමේන්තු යෝජනා වුණා. විශේෂ අධිකරණ දෙකක් ස්ථාපිත වුණා. මේ විශේෂ අධිකරණ මගින් මේ රට ලැබුණු ප්‍රයෝජන මොනවද? මේ විශේෂ අධිකරණ හරහා මේ රටේ මැඩ පැවැත්වුණු වැරදි මොනවද? මේ සම්බන්ධයෙන් මේ අදාළ පාර්ශ්ව මෙහි පිළිතුරු ලබා දීමට අවශ්‍යයි. ගරු මුලාසන්ට මන්ත්‍රීතුමනි, අධිකරණයේ දේශපාලන මැදිහත් වීම තිබෙනවා කියන එකයි මේ අධිකරණයේ දුර්වලතා මගින් පෙන්වා දෙන්නේ. මම මේට උදාහරණ දෙකක් පෙන්වා දෙන්න කැමති. ගරු මුලාසන්ට මන්ත්‍රීතුමනි, නැගෙනහිර ආණ්ඩුකාරතුමා, හිටපු නැගෙනහිර ආණ්ඩුකාරතුමා හිස්බුල්ලා මහතාගේ වීඩියෝ පටයක් මම නැරඹුවා. එහි හිටපු ආණ්ඩුකාරතුමා හිස්බුල්ලා මහතා පවසනවා, මට විරුද්ධව තීන්දුවක් ලැබේ කියා බලාපොරොත්තු වෙමින් මගේ දේශපාලන බලය හරහා ඒක ප්‍රයෝජනයට ගෙන නීති ප්‍රතිව වෙනස් මිනිසුරුතුමාව වෙනස් කර මට පක්ෂපාතීව තීන්දුව ලිව්වා කියා හිස්බුල්ලා මහතා පවසනවා. එසේ නම් ගරු මොස්ල මන්ත්‍රීතුමනි, මම අහන්නේ ඔහුට පක්ෂපාතිව තීන්දුව ලියන්න මිනිසුරුවරයෙක්ව වෙනස් කළා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු පාර්ලිමේන්තු අමාත්‍ය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු ආණ්ඩුකාරවරයෙක් එලිපිට මෙසේ කියනවා. ඔහුට විරුද්ධ රජයගත්තු පීවර මොනවද? එක්තරා දේශපාලඥයෙක් ඔහුගේ බලය භාවිතා කරමින් අවභාවිතා කරමින් ඔහුට පක්ෂව තීන්දුව ලියන්න විනිසුරුතුමාව මාරු කළා කියලා සම්මුඛ සාකච්ඡාවේදී හෙළිදරව් කරනවා. එසේනම් මෙහි අපි අධිකරණ ශාස්ත්‍රයට නීති ක්‍රියාත්මක කිරීම හරහා පනත් ක්‍රියාත්මක කිරීම හරහා අධිකරණ ශාස්ත්‍රයේ බල ගැන්විය යුතුයි අපි කතා කිරීමේ අර්ථය මොකද්ද? අධිකරණ ශාස්ත්‍රයේ බල ගැන යුතුයි. ඒති දේශපාලන මැදිහත්වීම නොතිබිය යුතුයි. මේ හිස්බුල්ලා මහතා මෑකතකදී ප්‍රකාශ කරපු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය ගන්න පීවර මොනවද? නීතිපතිතුමා වෙන්න පුළුවන්, අධිකරණ ශාස්ත්‍රයේ උසස් නිලධාරීන් වෙන්න පුළුවන්, විනිශ්චයකාරතුමා වෙන්න පුළුවන්. මොවුන් මේ සම්බන්ධ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගන්න පීවර මොනවද? ඔවුන්ට පීවර කිසිවක් ගන්න පුළුවන්ද? බැහැ. මේ වගේ පසුබිමක තමයි ලංකාවේ තිබෙන අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම විනිසුරුන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද දේශපාලන හයිහත්තිය තියෙන අය ඔවුන්ට පුළුවන් අද වැරදි කරන්න, කැමති විදිහට හැසිරෙන්න. ඔවුන් වැරදි කර ඔවුන්ගේ වැරදි වලදී ඔවුන්ට පක්ෂපාතිව තීන්දු ගන්න ඔවුන්ට අවශ්‍ය අධිකරණ හසුරුවන්න ඔවුන්ට පුළුවන් අද. මේ සම්බන්ධයෙන් අපි බලද්දී ගරු මනසට මන්ත්‍රීතුමනි, මේ දේවල් හරහාද ජනතාවට අධිකරණ ශාස්ත්‍රීය මත තිබෙන විශ්වාසය බිඳි වැටලා තිබෙනවා. මෑතකදී මන්නාරම විනිසුරුතුමාන්ව පිෂාත් බදියුදීන් මහතා අමාත්‍යතුමා දුරකථනයේ හරහා බියවද්දා තිබෙනවා. ඔහුගේ ආධාරකරුවන් අධිකරණයට ගොඩනැගිල්ලට ගල්මුල් වලින් පහර දුන්නා. මේ සිදුවුණු සිදුවීමක් විනිශ්චයකාරතුමාව දුරකථනයේ සාමාන්‍ය පුද්ගලයෙක් බියවද්දනවා නම් ඒ විනිසුරුකාරතුමාගේ තත්ත්වය මොකක්ද? මෙහි තමයි අධිකරණ ශාස්ත්‍රයේ දුර්වලතා තිබෙන්නේ. අධිකරණයේ දුර්වලතා කියලා කියද්දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අධිකරණයේ ක්‍රියාකාරකම් වෙනසට පත් කිරීම තමයි මේ අධිකරණ ශාස්ත්‍රයේ තියෙන දුර්වලතා. ගරු මුනස්රි මන්ත්‍රීතුමනි, අධිකරණ ශාස්ත්‍රයේ බලගැන්විය යුතු නම් මේ දුර්වලතා බැහැර විය යුතු නම් අධිකරණයේ දේශපාලන මැදිහත්වීමක් නොතිබිය යුතුයි. එසේ තිබුණොත් විතරයි අධිකරණ ශාස්ත්‍රයේ බලගැන්වෙන්නේ වැරදිකරුවන් වැරදි කරන්න බිය වෙන්නේ. මෙහි මොකද්ද සිදුවෙන්නේ? වැරදිකරුවන් වැරදි කරපු අය ඔවුන් දේශපාලන හයිහත්ය තිබෙන අය නම් ඔවුන් මේ චෝදනාවලින් ඉතාමත් ලේසියෙන් බේරෙනවා. මේ අධිකරණයන්ට බලය ලබා දීමට අවශ්‍යයි මේ ඉදිරිපත් කර තිබෙන නියෝග අවශ්‍යය අපි පිළිගන්නවා. ඒත් අධිකරණ ශාස්ත්‍රයේ තිබෙන මේ දුර්වලතා සම්බන්ධයෙන් රජය ගන්නා පියවර මොනවාද? විසඳුම් මොනවාද? මේට කිසි කෙනෙක් ගාව අද විසඳුමක් නැහැ, පිළිතුරක් නැහැ. මේ සම්බන්ධ දේශපාලනඥ හොඳටම දන්නවා. මේ අදාළ පුද්ගලයාට විරුද්ධව පියවර ගැනීමට යෑමේදී අපිට පාලනේ ඉන්න බැරි වේවි, ජනාධිපතිවරණයට ඔහුගේ ඡන්ද නොලැබේවි කියන බියෙන් නීතියට මුවාවෙන් දේශපාලන රඟ දැක්වීම තමයි අද මෙහි සිදු වෙන්නේ. විශේෂයෙන්ම FCID එක හදලා ඒ හරහා ලංකාවේ සිදුවුණු මුදල් වංචා සිදුවීම් සම්බන්ධයෙන් සොයන බවට පැවසුවා. කොහොමද රජයේ දේපළ පෞද්ගලීකරණය වුණේ? මේ දේවල් සම්බන්ධ සම්පූර්ණ විස්තර FCID සතුව තිබෙනවා. එහි තිබෙන විස්තර අනුව, එහි තිබෙන පැමිණිලි අනුව බලනවා නම් ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි, අමාත්‍යවරුන්ද මන්ත්‍රීවරුන්ද කියලා බලන්න නැතුව, පක්ෂ අනුව බලන්න නැතුව නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා නම්, අධිකරණ ඉදිරියට ඔවුන් ගෙන්වනවා නම් අද පාර්ලිමේන්තු ඉන්න කීප දෙනෙක්ටත් අද හිරගෙවල් වල ඉන්න සිදු වෙලා තිබේවි. මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් කටයුතු කරන FCID එක තොරතුරු එක් රැස් කරනවා පමණයි. එසේ නොමැතිව වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේ ක්‍රියාත්මක වෙන ආයතනයක් හැටියට නොමෙයි මම මේ දකින්නේ. FCID සතුව පැමිණිලි තිබෙනවා. කොහොමද දේශපාලන ජනජයේ දේපළ හිටපු අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් අවභාවිතා කළේ යන්න පිළිබඳ සම්පූර්ණ විස්තර FCID සතුව තිබෙනවා, මාස තුනක් තිබෙනවා. ඒත් FCID මම පැමිණිලි කළොත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීද? නැහැ, කිසිම පියවරක් ගන්නේ නැහැ. එසේ පියවර නොගනීවි කියන ඒ විශ්වාසය තමයි අද ජනතාවට තිබෙන්නේ. එසේ තිබෙද්දී ගරු මනසට මන්ත්‍රීතුමනි, කොහොමද අපි ලංකාවේ අධිකරණ ශාස්ත්‍රයේ අපි බල ගන්නවන්නේ එසේ බල ගැන්වේ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ අධිකරණ ශාස්ත්‍රයේ බල ගැන්විය යුතුයි අධිකරණ ශාස්ත්‍රය හරහා මේ රටේ නීති ස්ථාපිත විය යුතුයි එසේ ස්ථාපිත වුණොතින් පමණයි මේ රට සංවර්ධනය වෙන්නේ රටේ සිදුවෙන වැරදි බොහෝමයක් අඩු වෙන්නේ ඒත් මේ රටේ සිදුවෙන්නේ මොනවද අදත් අධිකරණ ශාස්ත්‍රයේ දේශපාලන මැදිහත්වීම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා හැබැයි කලින් පිටපු කලින් පෙර කාලේ හා සංසන්දනය කිරීමේ ටිකක් අඩුයි ඒත් මේ FCID එක රිසියවරෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකයි මම දකින්නේ පක්ෂ අනුව පක්ෂ දේශපාලඥ අනුව තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන් සතුව සෑහෙන ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා ලේඛන තිබෙනවා සමහර අයට විරුද්ධව නඩු ගොනු කරන්න එහෙත් ඔවුන්ව නිසියායුරින් අධිකරණ ඉදිරියට පමුණුවද්දී මේ රජය වෙන්න පුළුවන් හිටපු රජය වෙන්න පුළුවන් ඇයට අවශ්‍ය සහයෝගය ලබා දෙයිද ලබා දුන්නාද ඉතින් මේ වගේ දේවල් අනාගතයේදී අපි නතර කිරීමට අවශ්‍යයි අධිකරණ ස්වාධීන අධිකරණ වශයෙන් ක්‍රියාත්මක වෙන්න අපි ඉලපස්ත අවසර සමිට අවශ්‍යයි කියලා සඳහන් කරමින් ස්තුති කරනවා අවශ්‍ය
විනාඩි 11ක් තිබෙනවා
ගරු මූලාසන මන්ත්‍රීතුමනි අද දින අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග විවාදයට මටත් අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ රට ගත්තාම රටකට නීති අවශ්‍යයි රට නීති අනුව පාලනය වෙනවා නම් ඒ ජනතාවට ඒ වගේම රටට ඉතාම යහපත් අනාගතයක් ඒ තුළින් අත්කර ගන්න පුළුවන් කියලා අපි උදාහරණ මේ ලෝකේ හොයා ගන්න පුළුවන්. ඒ වගේම නීතිය සාධාරණ සහ කාර්යක්ෂම ක්‍රියාත්මක වීමත් වැදගත්. අපේ රටේ නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම ගැන අපිට බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක ජනතාවට පීඩනයක්. නීතිය හරි වෙලාවට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නඩු දිනවල් දික්කැස්සීම හේතුවෙන් ඒ වගේම චෝදනා ලැබලා තියෙන ඒ පුද්ගලයෝ මේ නීතිය හරියට නියම වෙලාවට ක්‍රියාත්මක නොවි ඒ චෝදනා ලබන පුද්ගලයෝ පංගුවක් වෙලාවට නිදල්ලේ සිටින හැටිත් අපිට ලංකාවේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි මේ පිළිබඳව අවධානය මේ පාර්ලිමේන්තුවේ කොච්චර යොමු කරත් අපිට තාම සෑයීමකට පත්වෙන තත්වයකට අපිට මේ නීති පද්ධතිය ඒ වගේම විමර්ශනය කරන පොලිසිය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වැනි ඉතාම මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නවද කියන ප්‍රශ්නය අද අපේ සමාජය තුළ තියෙනවා. අපේ ජනතාව හුඟක් දුරට මේ දේශපාලන බලපෑම හේතුවෙන් මේ නීතියට උඩින් මේ රටේ පුද්ගලයෝ ඉන්නවද කියලා ප්‍රශ්න කරන තත්වයකට විශේෂයෙන්ම මේ රටේ තාරුණ්‍ය අදපත් වෙලා තියෙනවා. නීතිය පංගුවක් වෙලාවට ක්‍රියාත්මක කරනවායි කියලා අපිට පෙන්නුම් කරත් ඒ නීතිය ඉතාම මන්දගාමීව ක්‍රියාත්මක කිරීම තුළින් ඒ වගේම විවිධ තාක්ෂණික කරුණු ඒ වගේම නීතිඥ වරුන්ගේ යම් යම් උපක්‍රම භාවිතා කරමින් මේ රටේ චෝදනා ලබා තිබෙන පංගුවක් උදවිය මේ නීති පද්ධතිය ඇතුලේ ඒ නීතිය ක්‍රියාත්මක නොවි තමන් නිදල්ලේ හැසිරෙමින් තමන්ගේ ඒ නීතියට උඩින් කරන වැඩ කටයුතු ගැන ජනතාව මං හිතන්නේ අද වෙනකොට ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය ආණ්ඩුව පරදෙනකොට වත්මන් ආණ්ඩුවේ විවිධ නායකයෝ කිව්වා ඒ පහුගිය ආණ්ඩුවේ ඉන්න යම් යම් පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන්ම චෝදනා තිබුණායි කියලා. අපි ලසන්ත වික්‍රමතුංග ඝාතනේ ඒ වගේම රගර් ක්‍රීඩකයාගේ ඝාතනේ ඒ වගේම අනිකුත් මාධ්‍යවේදීන් පැහැරගෙන ගියම් ඒ වගේම පාසල් යන ළමයි ඝාතනය කිරීම ඒ වගේ දේවල් ගත්තහම ඊටත් වඩා වැඩ කටයුත්තක් විශේෂයෙන්ම මේ පිළිබඳව වෙයි කියලා ජනතාව එදා 2015 දී බලාපොරොත්තුෙන් හිටියේ. නමුත් අද අවාසනාවකට මෙන් ඒ සියලුම දේවල් තාම අපේ නීති පද්ධතියේ හිර වෙලයි තියෙනවායි කියලා ජනතාවගේ ඒ චෝදනාව තියෙනවා. ඒ වගේම තමයි වංචාව හා දූෂණය පිළිබඳව කාරණා ගත්තහම එදා විවිධ චෝදනා එල්ල වුණු පුද්ගලයෝ අද වෙනකොට නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම අපි ඒක අධිකරණ පද්ධතියට ගරු කරනවා. ඒ චෝදනා සහ ඒ ක්‍රියාමාර්ග අධිකරණයට ඉදිරිපත් කරන ස්වභාවය අනුව තමයි ඒ විනිශ්චයකාරවරුන්ට ඒ තීන්දුව දෙන්න වෙන්නේ. අපි ඒක කිසිසේත්ම අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් ඒ ජනතාව විසින් මේ රටේ බලාපොරොත්තු වුණා මේ රටේ මහජන දීපල කොල්ලකාපු පුද්ගලයන්ට එරෙහිව දඬුවම් කරයි කියලා. ඒ වගේම මේ රටේ ඝාතන කරපු මේ රටේ පැහැරගෙන ගිය ඒ වගේම මේ රටේ නීතිය උඩින් ක්‍රියාත්මක වුණු පුද්ගලයන්ට දඬුවම් කරයි කියලා මේ රටේ ජනතාව විශේෂයෙන්ම ඒගොල්ලන් බලාපොරොත්තු වුණා. නමුත් ඒක අද වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට මේ අධිකරණ පද්ධතියත් එක්ක පොලිසියේ ක්‍රියාකාරකම් ගැන ඒ වගේම පොලිසියට දේශපාලන බලපෑම් ඒ වගේම පොලිසිය කොහොමද මේ විමර්ශන තුලින් ක්‍රියාත්මක වෙන්නේ කියලත් අද ජනතාවගේ විශාල සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් වුණායි පස්සේ මේ ආණ්ඩුව යටතේ වුණු බැඳුම් කර වංචාව හේතුවෙන් ඒ බැඳුම් කර වංචාවේ ප්‍රධාන මොළකාරයෙක් වන අර්ජුන මහේන්ද්‍ර වෙනත් රටකට පැන යාම හේතුවෙනුත් ඒ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න බැරි වීම හේතුවෙනුත් අද ජනතාව තුළ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි ඇත්තටම හැම කෙනාටම මේ නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරනවාද කියලා. ඒ වගේම අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ චෝදනා ලැබුණු රුසියාවේ හිටපු තානාධිපති උද්‍යංග කියන පුද්ගලයාත් විවිධ අවස්ථාවලදී මේ රටේ පංගුවක් නායකයන් එක්ක විවිධ අවස්ථාවලදී ෆොටෝ හිටන් ඒ විදේශ රටවල අරගෙන නිකන් මේ රටේ නීතිය ඒ වගේම ජාත්‍යන්තරයේ තියෙන නීතිය හැල්ලුවට ලක් කරන ඒ ඉන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මම ඉස්සෙල්ලම කිව්වෝ පරිදි අපේ රට ඉදිරියට යන්න නම් අපේ රට කාර්යක්ෂම කරන්න නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරන්න නම් සියලු දෙනාටම නීතිය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි හැමදෙනාම නීතියට යටත්ව අපි මේ රටේ පාලනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවනම් මේ රටේ නීතියට උඩින් ඉන්න පුද්ගලයෙක් ඉන්නවනම් එහෙනම් අපි සියලු දෙනාටම ආරක්ෂාවක් නැහැ. මොකද මේ නීතිය උඩින් ඉන්න පුද්ගලයා මේ රටේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්නට පෙළඹෙනවා. ඒ හින්දා තමයි අපි විධායක ජනාධිපති ධූරේ ඒ තිබුණු යම් යම් විධිවිධාන අපි වෙනස් කරලා ඉස්සරහට යන්නේ. නමුත් ඒ වුණත් විවිධ මාර්ගවලින් මේක තාමත් යම් යම් බලපෑම් වෙනවයි කියලා අපිට නිරීක්ෂණය කරන්න තියෙනවා. ඒ වගේම අපි ගත්තහම අපි පාස් මේ පිළිබඳව මේ අධිකරණයේ පිළිබඳව මේ කරුණු ඉදිරිපත් කරනකොට අපි දැක්ක පහුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඒ මියගිය පුද්ගලයන්ගේ ඒ වගේම තුවාල් ලබපු පුද්ගලයන්ගේ පවුල් සාධාරණයක් ඉල්ලමින් සිටිනවා. අපි දැක්කා විවිධ අවස්ථාවලදී මේ රටේ ක්‍රියාත්මක වන ඒ පොලිසිය ඒ වගේම අනිකුත් අධිකරණ පද්ධතිය තුළ අංගවත් දේවල් හින්දා විවිධ අවස්ථාවලදී ඒ ත්‍රස්තවාදීන්ට ඒ නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ත්‍රස්තවාදීන්ව හොයාගන්න හරියට පොලිසිය විමර්ශන කරේ නැහැ. ඒ වගේම ඒ ත්‍රස්තවාදීන් පිටිපස්සේ වුණ ඒ දේශපාලන නායකයෝ ඒ වගේම ඒකට හවුල් වුණු ව්‍යාපාරිකයෝ හොයාගන්න ඒකට ක්‍රියාත්මක කරේ නැහැ. ඉතින් ඒ හින්දා ජනතාවගේ ලොකු සැකයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒ සම්බන්ධ වුණු ඒ විශාල ජාලය ඉස්සරහට හොයාගන්න මේ තියෙන අපේ පද්ධතිය තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා, මේ පද්ධතිය තුළින් මේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න පුළුවන්ද කියලා ලොකු සැකයක් ඒ ජනතාව තුළ තියෙනවා. ඉතින් ඒ හින්දා අද අපි විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවක්
වශයෙන් ගරුතුමා ඔබතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
අපි පාර්ලිමේන්තුවක් වශයෙන් අපි මේ නීති රීති හදනවා පමණක් නෙමෙයි, ඒ නීති රීති හරියට ක්‍රියාත්මක වෙන්න ඒ අවශ්‍ය සහයෝගය, ඒ අවශ්‍ය වාතාවරණය අපි රට තුල ඇති කරන්න ඕනේ. අපි දැක්කා එදා ශිරාණි බණ්ඩාරනායක අගමිනිසුරු තුමියව කොහොමද රෑ මේ බිල්ඩින් එකේම ඉඳලා කොහොමද එතුමියව පණලා දාන්න වැඩ කරේ කොහොමද කියලා. ඉතින් මං හිතන්නේ එදා ඉඳලා අද වෙනකොට අපි විශාල ප්‍රගතියක් ලබාගෙන තිබුණත් අපිට යන්න ඕන ඉලක්කයට අපිට යන්න වෙලා බැරි වෙලා තියෙනවා. අපේ ජනතාව අපේක්ෂා කරන ඉලක්කයට, අපේ ජනතාව අපේක්ෂා කරන ඒ රටේ ඒ අධිකරණ පද්ධතිය ඇතුළු ඒ විමර්ශන සහ ඒ කාර්යක්ෂමභාවය, ඒ වගේම නීතිය හරිහැටි සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක වීම ගැන අද මේ රටේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අපි සියලු දෙනාටම මේ එන ජනාධිපතිවරණයේදී මේ පිළිබඳව ජනතාව බලාපොරොත්තු වෙනවා. දේශපාලඥයන් වශයෙන්, ඒ වගේම දේශපාලන පක්ෂ වශයෙන්, ඒ වගේම මේ රට පාලනය කරන ඒ සියලුම නායකයන් වශයෙන් මේකට හරිහැටි විසඳුමක් දෙයි කියලා. ඒ හරිහැටි විසඳුමක් දෙන්න බැරි වුණොත් අපිට අනිකුත් රටවල් එක්ක අපිට තරඟ කිරීමේදී, ඒ රටවල් හා සංසන්දනය කිරීමේදී ඒවා පාලනය වෙන ක්‍රම, ඒ වගේම ඒවල ජීවන තත්ත්වය අපිට කවදාවත් ඒවලට ලං වෙන්න බැරි වෙනවා. අපි අසාර්ථක රාජ්‍යයක් ලෙස අපිට මේ කලාපයේ අපිට නම් වෙලා අපිට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව ගිහාම අධිකරණ පද්ධතියට ඉඩම් නඩුවක් වේවා, සෝ හනිකුන් නඩුවක් වේවා, ඉතාම කලට වේලාවට ඒ නඩුව ඉවර වෙන්නේ නැත්තම් ඒකෙන් සාධාරණයක් නැහැ. එතන යන පුද්ගලයෝ මිය ගියයි පසුව ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඒ නඩුව පිළිබඳව ඒ නඩුවට ඇතුල් වෙලා ඒ නඩුව තවත් පවත්වාගෙන යන්න ඕන නම් ඒක මං හිතන්නේ සාධාරණයක් ඒ පුද්ගලයන්ට ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ පද්ධතිය ඉතාම කාර්යක්ෂම සහ සමදෙනාටම එක හා සමානව විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන පද්ධතියක් ලෙස අපි පරිවර්තනය කර යුතුයි කියලා කියමින් මගේ කතාව අවසන්.
ඔබතුමාට ස්තුතියි. ගරු ආනන්ද අලුත්ගමක මැතිතුමා ඔබතුමාගේ විනාඩි 14ක් තිබෙනවා. හෝල්ඩ් ප්ලීස්. ගරු හර්ෂණ රාජකරුණ මැතිතුමා මූලාසනයේ බාර ගන්න.
කතා කරමු තුමා. මූලාසනයේ ගරු සභාපතිතුමනි, ඉතා වැදගත් වූ යෝජනාවක් පිළිබඳව අදහස් දක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඇත්තෙන්ම මේ යහපාලන රජය බිහි කිරීම සඳහා කටයුතු කරපු කෙනෙක් හැටියට අපිට ඉතා කනගාටුවෙන් තමයි මේ යෝජනා සම්බන්ධයෙන් කටයුතු කතා කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ කරන්නේ. මොකද අද යහපාලනය ආණ්ඩුව බිහි කරන්නට කටයුතු කරපු අපේ විශ්වාසය ලබා දීපු අද ජනපතිවරයා අගමැතිවරයා මහා ගැටලුවක රටේ නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද ජනාධිපතිතුමා අගමැතිතුමා එක තැනක නැතිව, ඒ වගේම මේ රටේ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා ගැටලුවක එකට නැහැ කොහොමද මේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා රවි කරුණානායක මැතිතුමා මහා දවැන්ත ගැටලුවක, ඊළඟට සජිත් මැතිතුමා පොන්සේකා මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච ඒ ජනාධිපති අපේක්ෂකයා මහා ගැටලුවක, ඊළඟට කබීර් මැතිතුමා රනිල් මැතිතුමා මහා ගැටලුවක, සජිත් අකිල උදේ ඉඳලා හවස වෙනකල් මාධ්‍ය බැලුවොත් දෙන්නගේ මහා ගැටලුවක්, මංගල ඇමැතිතුමා රවි ඇමැතිතුමාට මුදල් දෙන්නේ නැහැ, මේ වගේ මහා දැවැන්ත ගැටලු රාශියක ඉඳගෙන තමයි මේ රටේ පාලනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ දරන්නේ. මං හිතන්නේ බොහෝම ඉක්මනින් මේ රටේ අද නීතියක් ඇත්තේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන
ඒ බලධාරීන් ඉඳලා රටේ නායකින් ඉඳලා උඩේ ඉඳලා පල්ලෙහාට මේ රටේ නීතිය පිළිබඳව නීති ආධිපත්‍ය පිළිබඳව මේ රටේ ජනතාවට මහා සැකයක් තියෙනවා. අහිංසකයට එක නීතියක්, බලවතාට තව නීතියක්. මේ රටේ නීතිය පිළිබඳව ඉතා සැකසහිතව තමයි ක්‍රියාත්මක කරන අය පිළිබඳව සැකසහිතව තමයි ජනතාව ඉන්නේ. කොස් ගෙඩිය කඩපු, පොලොස් ගෙඩිය කඩපු, අල්ලපු, වැටේ ගිහිල්ලා අඹ ගෙඩිය කඩපු, දරුවන්ට දඬුවම් දීපු, මේ රටේ මහා දවැන්ත හොරකම් කරපු, මහා විනාශයක් කරපු ඒ තක්කඩි හොරු ටික අල්ලගන්න බැරිවිලා තියෙනවා. අපි දකින විදිහට බැඳුම් කරගෙන අජිත් වී පෙරේරා මැතිතුමා කතා කරා. මම ඇහිඳකපු දෙයක් බැඳුම් කර නඩුවේ පළවෙනි සාක්ෂියේ රවි කරුණ ඇමතිතුමාගෙන් ගන්නකොට මමත් ඒ උසාවියේ පසුපෙළක හිටපු නිසා එදා අර්ජුන මහේන්ද්‍රයන් ඉස්සරහා පේලියේ වාඩි වෙලා ඒ නඩුව විමසමින් ඉන්න අවස්ථාවේදී හිටියා. මම හිතන්නේ මේ බැඳුම් කරේ පිළිබඳව කතා කරන කවුරු හරි ඉන්නවනම් මේ කූඩුවේ හිටපු කුරුල්ලා එළියට ඉගිල්ලලා දැන් දෙනවා දැල් දාලා අල්ලන්න කියලා. මේ වගේ දෙයක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවේදී අපි අහගෙන ඉඳද්දි කිව්වා මට අර්ජුන ඇලෝසියස් එක පණිවිඩයෙන් ගෙන්නන්න පුළුවන්, එතුමා ඉන්න රට මම දන්නවා කියලා. හැබැයි අද වරෙන්තු නිකුත් කරලා තිනවා අල්ලන්ට හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ඉතිහාසයේ මේ ආණ්ඩුව අල්ලන්නෙත් නැහැ, අල්ලන්ට ආණ්ඩුවට හම්බෙන්නෙත් නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය මේ රටේ සිදු වෙලා තියෙන්නේ. අද කීර්තිදර ආරක්ෂක නිලධාරීන් හිරේ දැමීම, බුද්ධියංශ අඩපණ කිරීම, රටේ ආරක්ෂාව අනතුරට ලක් කිරීම, භික්ෂූන් වහන්සේලා ආගමික නායකයින් මහජන නියෝජිතයින් බොරු නඩුවට පටලවලා හිරේ දැමීම උදාහරණයක් හැටියට උඩුවේ ධම්මා ලෝක හාමුදුරුවෝ නඩුවෙන් නිදහස් වුණා. ඒ වගේම ජොන්සන් ඇමතිතුමා නඩුවෙන් නිදහස් වුණා. ලලිත් වීරතුංග නඩුව, ගාමිණී සෙන්රත් නඩුව, මේ අය රක්ෂිත බන්ධනාගාර ගත කරලා වද වේදනා දීලා රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ආණ්ඩුවේ සේවකීන්, ආගමික නායකීන් හිරේ දාලා මේ ආණ්ඩුව මහජන නියෝජිත සහ රාජ්‍ය නිලධාරීන් බියට පත් කරලා කොහොම හරි ආණ්ඩුව ගෙනියාමේ උත්සාහයක තමයි නිරත වෙලා තියෙන්නේ. මම හිතනවා බොහොම ඉක්මනින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල සීමාවේ ඡන්දෙයි, ජනතාව උත්තරේ දෙයි, ආණ්ඩුවට මොකද්ද වෙන්නේ කියන එක ඒ ප්‍රතිඵලයෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි. ඉතා ඉක්මනින් ගරු සභාපතිතුමනි, අද තමුන්නාන්සේලා මුළු පාලන තන්ත්‍ර කඩා වැටිලා පක්ෂය දෙකට කැඩිලා ජනාධිපති අපේක්ෂක තීන්දුව කරන්න බැරුව මහා ගැටලු රාශියකට මැදි වෙලා ලිහාගන්න බැරි තනකට එක්සත් ජාතික පක්ෂය පත් වෙලා අපිට කවුරු දැම්මත් මේ රටේ ජනතාව පළාත් පාලන පෙර පැවති පළාත් පාලන මැතිවරණයේ තීන්දුව කරලා හමාරයි. මේ රටේ බලයේ ඉන්න ප්‍රධාන පක්ෂ දෙක පැත්තකට දාලා මේ රටේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීම සඳහා මේ රටේ ජනතාව තීන්දුව කරලා හමාරයි. ඉදිරියේදී පැවැත්වෙන ඕනම මැතිවරණයකින් මේ රජයේ ගෙදර යැවීම සඳහා ජනතාව තීන්දුව කරලා හමාරයි ගරු සභාපතිතුමනි. ඒක නිසා අද අපිට දැනගන්න තියෙන දෙයක් තමයි අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා 21 වෙනිදා අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරයේ ඒ පරීක්ෂණ කටයුතු කරලා හමාරයි, සියලු සැකකරුවන් අල්ලලා හමාරයි කියලා. හැබැයි අපිට මාධ්‍ය තුලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඒ ප්‍රකාශ තුලින් හැමදාම අහන්න ලැබෙන්නේ තවත් කීප දෙනෙක් ඉල්ලුවා, තවත් කීප දෙනෙක් කළා සැකකරුවන් තව අල්ලන්න ඉන්නවා කියලා. අගමැතිවරයා පට්ට බේගල් මේ පාර්ලිමේන්තුවේ අපිටත් ඉදිරිපත් කරමින් මේ වගේ මේ රටේම ජනතාව නොමග යවනවා. මේ රටට වෙච්ච දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි බොහොම කනගාටු වෙනවා මේ ආණ්ඩුව බිහිකරන්න කටයුතු කරපු කෙනෙක් හැටියට. හැබැයි අහම්බෙන් හරි අපි මේ තීන්දුව මේ අගමැතිවරයා, මේ ජනාධිපතිවරයා, ඒ වගේ මේ කැබිනට් මණ්ඩලයේ මේ ආණ්ඩුව ඇමතිවරු කවදා හරි ભેද බින්නේ වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් තමන් බලාපොරොත්තු වන දීපුත් ඒ පොරොන්දු ඉස්ස නොකරනවා කියන විශ්වාසය අපි හදවතින් තේරුම් ගෙනගෙන මම සතුටු වෙනවාද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙලා මෙව පහදලා දීමට අවස්ථාව ලැබීම පිළිබඳ. ඒ නිසා අගමැතිවරයා ඉතා වගකීමෙන් වැඩ කරන කෙනෙක් විය යුතු තිබෙනවා. අද පාර්ලිමේන්තුව අපි ඇවිල්ලා මාස ගණන් අවුරුදු ගණන් ලියපු ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න අදාළ ඇමතිවරයා පාර්ලිමේන්තුවෙ ඉන්නේ නැහැ. ඉතිහාස දිහා බලපුවාම හැම වෙලාවෙම අදාළ ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉඳලා මන්ත්‍රීවරයාගේ ඒ ගෞරවය රැකෙන විදිහට උත්තරයක් දීලා තියෙනවා. මම හිතන්නේ අද මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ගත්තාම ඔක්කොම නිදි කිරා වැටෙනවා. ඇමතිවරු බොහොම අවම ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ක්‍රියාකාරීව කටයුතු කරන්නේ නිසා අපි කනගාටුව තමයි ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ පත් කරපු ආණ්ඩුවට සම්මාදම් වීම පිළිබඳව. ඒ වගේමම තව කාරණයක් මතු කළ යුතු තිබෙනවා. ගෝඨාභය මැතිතුමා මෙහින් මැතිවරණයට එන්න සූදානම් වෙනකොට විශේෂ මහාධිකාරියට එතුමා කැඳවන්න තීන්දුව කරලා තියෙනවා. හැබැයි මේ ගෝඨාභය අහිංසක පවුලක සාමාන්‍ය පුරවැසියෙක් නම් මේ නඩුවයි ඒ නඩුවයි කොහොමද අහන්නේ කියන විදිය බලපුවාම ගෝඨාභය වෙන සාමාන්‍ය පුරවැසියෙක් නම් මේ විශේෂ මහාධිකාරියට මේ නඩුව එන්නේ නැහැ. ඒ වගේම විශේෂ තේරීම් කාරක සභාවක් මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකතුමා ප්‍රධාන කොටගත් ඒ සභාව තුලින් මොකද්ද මේ පාර්ලිමේන්තුව සහ මේ රටේ ජනතාවට වෙච්ච සුබ සිද්ධිය පිළිබඳව අපි ප්‍රශ්න කරනවා ගරු සභාපතිතුමනි. මොකද්ද ඒකෙන් සිද්ධ වුණේ? මේ රටේ ආරක්ෂාව පිළිබඳව බුද්ධි ශේෂ්ඨ සේවාව පිළිබඳව මෙතෙක් රැකගෙන ආපු ඒ සියලු සිද්ධාන්තයන් රෙදි ගැලෙවුවා වගේ මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ඒ නිලධාරි ගෙනල්ලා ඒ නිලධාරි රෙදි ගලවලා හෙළිවලට පත් කරලා තමයි තේරීම් කාරක සභාව නතර වෙලා තියෙන්නේ. මේකෙන් වෙච්ච කිසි සිතක් ඇත්තේ නැ. සමහර අය නිර්දෝෂී කරගන්න, සමහර වැරදි කරපු අය උසාවියට නොගිහින් මේ නිර්දෝෂී වෙන්න උපයෝගී කරගත්තා මිසක්කා මේ තේරීම් කාරක සභාව බිහිකරේ අප්‍රේල් 21 වෙනිදා පැවතිච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා. හැබැයි හොයපු දෙයක් ඇත්තෙත් රටේ උත්තරීතර නීතියට ප්‍රශ්නයක් වුණා. ඒ වගේම මේ රටේ ජනතාවට මේ පැවතිච්ච රජයන් ආරක්ෂා කර ගැනීම සඳහා සමස්ත රටේ ආරක්ෂාව සඳහා කැපවෙච්ච රාජ්‍ය සේවකීන් මහ ජනතාව ඉදිරියට පෙන්නලා ඉතා බුද්ධි වැදගත් වූ බුද්ධි තොරතුරු ජනතාව ඉදිරියට ගෙනල්ලා මහා විනාශයක් කරා මිසක්කා තේරීම් කාරක සභාවේ කරපු වැදගත් වූ සිද්ධියක් අපිට දකින්න ඇත්තෙන අපි කනගාටුව තමයි ඒ පිළිබඳව අපි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අද රාජපක්ෂ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට මේ ආණ්ඩුව භාර දෙනකොට 30 අවුරුද්දක් මේ රටේ වෙච්ච යුද්ධය අවසන් කරලා උතුර නැගෙනහිර සියලු දෙනාට බොහොම සාමකාමීව ජීවත් වෙන්න තිබ්බ පරිසරයක් හදලා මේ රටේ සියලු ශස්ත්‍ර කටයුතු මැඩපවත්තලා ඉතා සාමකාමී රටක් හැටියට අපි සියලු ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ඒ අයිතිය තහවුරු කළ අවුරුදු 10ක් යන්න කලින් අපි කරපු මේ විනාශය තුළ මේ පත් කරපු යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ අද දකුණේ ත්‍රස්තවාදීන් නැගිටලා ඒ වගේම උතුරේ ත්‍රස්තවාදීන් නැගිටලා නැවත මේ රට ලේ ගංගාවක් ඇති කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට අවස්ථාව ලැබෙන විදිහට මේ රටේ නායකයෝ කිසිම තැකීමකින් තොරව මේ නීතිය ඒ වගේම පොලිසිය හමුදාව ත්‍රිවිධ හමුදාව හැසිරවීම පිළිබඳව අපේ කනගාටුව අපි ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මම අපි ගිය සතියේ පෙරේදා අපි යාපනය ප්‍රදේශයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා අවස්ථාවලදී විශාල වශයෙන් ඒ ජනතාව ඒකරාශි වෙලා අපිට කිව්වේ මහින්ද මහත්තයා හින්දා තමයි අපි අද වේලක් කාලා ඉන්නේ. මහින්ද මහත්තයා හින්දා තමයි කොළඹට පැය 4-5 අපි යන්නේ. එනිසා මේ රටේ ආණ්ඩු 13 ආණ්ඩුව තුල මේ උතුර විනාශ කරා මිසක්කා
ගරු මන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
අඩුම ගානේ පාරක් හරි හදලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන ඒ නාමය මතක් කරා මේ වැදගත් සභාවට අපි ඒ කරුණ ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ රටේ අද පත් වෙලා තියෙන තත්ත්වය අනුව ජනාධිපතිවරයාට නීතිය පිළිබඳව, නීති ආධිපත්‍ය පිළිබඳව, නීතිය හසුරුවන්නම් පිළිබඳව තමන්ට ඒ වගකීම ඉස්ස කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම රටේ අගමැතිවරයා ගැන කතා කරනකොට අද අගමැතිවරයයි නියෝජ්‍ය පක්ෂේ නායකයයි දෙන්න අතර මහා ගැටලුවක්. මේ දෙන්න රණ්ඩු වෙනවා මිනිස්සු අද කණ්ඩ බොඩ නැතුව අද අපනයන භෝග විකුණ ගන්න බැරුව, අපනයන භෝග නෙලා ගන්න බැරුව තේදලු ටිකේ ඉඳලා අද රබර් කපන්නේ නැ, සාදික්කා ගන්නේ නැ, කුරුදු ටික කපන්නේ නැ, ගම්මිරිස් ගන්නේ නැ, බුවක් ටික ගන්නේ නැ. මෙවැනි අපහසු තත්ත්වයකට රටපත් වෙලා අපේ ජාතික ආදායමට වැඩිම මුදල් එකතු කරපු අපනයන කුසිකාරඹය බිඳ වැටිලා ඇමතිවරු හෙලිකොප්ටර් උඩින් යනවා. හැබැයි මේ අහිංසක ගොනියෝ අහිංසක තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මා ප්‍රකාශ කළ යුතු තිබෙනවා, මේ රටේ අගමැතිවරයා ජනාධිපති සිහිනේ පැත්තකට දාලා පන්සලක තියෙන දායක සභාවේ ඡන්දයකින් දිනන්න බැරි අගමැතිවරයෙක් තමයි අපි පත් කරේ පහුගිය මැතිවරණේ ඡන්දය දීලා. ඒ නිසා මම සතුටු වෙනවා මේ කාලකන්ණි පරපුරෙන් පැත්තකට ගිහිල්ලා අද විපක්ෂේ වාඩි වීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා. මොකද දායක සභාවේ සභාපතිවරු වෙන්න 100 ගාණක් විරුද්ධ වෙන තත්පරයක් දැයි 100 ගාණක් එදා කැලණියේ දායක සභාවේ විරුද්ධ වෙනකොට 7 දෙනයි අගමැතිවරයා පැත්තට කතා කරලා තියෙන මේකයි ගමේ තත්ත්වේ, මේකයි රටේ තත්ත්වේ, මේකයි නීති ආධිපත්‍යයේ වෙලා තියෙන තත්ත්වේ. නිසා කනගාටුව ප්‍රකාශ කරනවා මේ ආණ්ඩුව තවත් ඉස්සරහට යාම පිළිබඳව ආණ්ඩුවට කිසි වගකීමක් නැති බවත් ජනතාව පිළිබඳ කිසි තැකීමක් නොකරන බවත් ප්‍රකාශ කරමින් නිහඬවයි ස්තුති කාලය ලබා දීම පිළිබඳව
බොහොමත්ම ස්තුතියි. මීළඟට මුජිබුර් රහමාන් මන්තුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අධිකරණ සංවිධාන පනත යටතේ සංශෝධන පිළිබඳ විවාදයේදී කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද අපි මේ තියෙන අධිකරණය තියෙන මේ තියෙන අද විශේෂයෙන්ම අධිකරණ කොමිසම හරහා මෙරටේ අධිකරණ පද්ධතිය ස්වාධීන කරලා අධිකරණයට තිබුණු එදා තිබුණු තත්ත්වයට වඩා අද ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරය අපි ගොඩනගලා තිබෙනවා. ඒකෙදි මම හිතනවා මේ යහපාලන ආණ්ඩුව හැටියට අධිකරණයේ ස්වාධීනත්වයට එදා මෙන් අද බලපෑම් කරන්න, ඒවට අතපොවන්න මෙරටේ දේශපාලන නායකයන්ට නොහැකියාව හා අද එහෙම තත්ත්වයක් උදා නොවන විදිහේ අද මේ පරිසරය සකස් වෙලා තියෙනවායි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ අධිකරණයේ පද්ධතියත් එක්ක සම්බන්ධින්ද, මේ අධිකරණයේ තියෙන නීතියේ ආධිපත්‍යයත් එක්ක සම්බන්ධින්ද, අපි එදා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා මෑතක් වෙනකොට මේ රටේ මේ ප්‍රහාරයත් එක්ක සංචාර කර්මාන්තයේ බිඳ වැටිලා ඉතාම අමාරු අඩවියක මේ රට තිබුණේ. නමුත් ආරක්ෂක අංශවල තියෙන කාර්යක්ෂමතාවයත්, ඒ ආරක්ෂක අංශවල ඒ ක්‍රියාකාරීත්වයත් උඩ නැවත අපිට මේ රට යථා තත්ත්වයකට පත් කරන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. අපි දැක්ක ඊයේ පෙරේදා මේ රටේ විශේෂයෙන්ම සංචාර කර්මාන්තය මුල් කරගෙන බෝරා ජාතිකයන්ගේ ඒ සමළුවත් එක්ක 20,000කට වඩා අධික ජනතාවක් මුළු ලෝකයේ පුරාම ඉන්න ඒ බෝරා ජාතිකයින් මේ රටට පැමිණිලා අද ඔවුන්ගේ ඒ සමළුව ඉතා සාමකාමීව ඒ අද මේ රටට ඒ තුලින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවකට අද ඒ පාත්‍ර වෙලා තියෙනව පමණක් නෙමෙයි, මං හිතන්නේ මේ ශේෂ්ත්‍රය අරහා බලනකොට ඩොලර් මිලියන 50කට වඩා අධික ආදායමක් මේ රටට ගේන්න පුළුවන් තත්ත්වයක් අද වෙනකොට උදා වෙලා තියෙනවා. ඒ හරහා මේ රට ගැන ආරක්ෂා පිළිබඳ තිබුණු තත්ත්වය අද ලෝකයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් උත්සවයක් බවට ඒ බෝරා ජාතිකයන්ගේ ඒ සමුළුව අද පත් වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට සියලු දෙනාටම සන්තෝෂ වෙන්න පුළුවන් අපේ රටේ ආරක්ෂාව පිළිබඳ සංචාරකයන්ට ලෝකේ අනිකුත් රටවල් වලට තිබුණු ඒ අවිශ්වාසය, ඒ සැකය දැන් කෙමෙන් කෙමෙන් දුරස් වෙලා අපි යථා තත්ත්වයකට නැවත මේ රට ගමන් කරන ආකාරය අපිට පේනවා. ඒ හින්දා ඒකෙදි අපි ආරක්ෂක අංශ වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ ආරක්ෂක අංශ කරන කාර්යභාරය අරහා අපිට ඒ පාස්කු ප්‍රහාරයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ත්‍රස්තවාදීන් අපිට අත්අඩංගුවට අරගෙන ඒවට සම්බන්ධ වෙච්ච උදවිය නීතිය ඉදිරියට ගේන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා.
ඒක එක පැත්තකින් වෙන ගමන් ගරු සභාපතිතුමනි අනිකුත් පැත්තෙන් විශාල වශයෙන් යම් ප්‍රමාණයකට අපි දන්නවා කිසිදු ආකාරයේ පදනමක් නොමැතිව කිසිදු ආකාරයේ සාක්ෂි නොමැතිව යම් ප්‍රමාණයක පිරිස් තවම අත්අඩංගුවේ ඉන්නවා. ඉතින් මම හිතනවා නීතිපති දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා ඒවා ඉතා හොයලා බලලා යම් සාක්ෂි නැත්නම් ඔවුන් ඍජුව යම් මේ කටයුතු වලට සම්බන්ධතාවයක් නැත්නම් ඔවුන්ව මේ සමාජයට නැවත මුදා හරින තත්යකට නීතිපති දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු කියලා මම හිතනවා. මොකද අසාධාරණ ලෙස අත්අඩංගුවේ රඳවා තැබීම, චෝදනාවක් නැතුව රඳවා තැබීම, ඒ වගේම සාක්ෂි නැතුව රඳවා තැබීම අපි දන්නවා අපි සියලු දෙනාම මූලික අපේ මානව හිමිකම් වලට ඒක විරුද්ධ බව. එහෙනම් මම හිතනවා මේ අවස්ථාවේදී ඒකත් අපි මතක් කරගන්න ඕනේ. ඒ වගේම සභාපතිතුමනි මම තව දෙයක් මෙතන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද අපි මේ කතා කරන මේ මොහොතේදී යයම අසාධාරණයට ලක්වෙච්ච පුද්ගලයෙක් අද ඉන්නවා. විශේෂයෙන්ම පසුගිය 25 වෙනිදා රෑ 12 මාරට අගෝස්තු මාසේ 25 වෙනිදා රෑ 12 මාරට කොළඹ අපරාධ විමර්ශන කොට්ටාෂයේ මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. අජුල් අක්බර් කියන 59 ඇවිරිදි ඒ පුද්ගලයා. එම පුද්ගලයා මේ මුස්ලිම් සමාජය තුළ ඉන්න ඉස්ලාම් ආගම පිළිබඳ මධ්‍යස්ථ මතදරන විද්වතෙක්. එතුමා විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබුවේ එතුමාගේ උසස් අධ්‍යාපනය ලැබුවේ බේරුවල තිබෙන ඒ නලීමියා ජාමියා කියන ඉස්ලාමීය ආයතනයේ ඉස්ලාමයේ නීතිය පිළිබඳ උපාධිධාරියෙක්. ඒ වගේම කලා අංශයෙන් එතුමා උපාධිධාරියෙක්. එතුමා ලංකාවේ 1954 පටන්ගත්ත පාර්ලිමේන්තු පනතක් මගින් ඒ පටන්ගත්ත ජමාතී ඉස්ලාමී කියන 1954 පටන්ගත්ත ඒ සංවිධානයේ 1994 ඉඳන් 2018 වෙනකන් එතුමා නායකත්වයේ රැඳී හිටියා. ඒ රැඳී ඒ ජමාතී ඉස්ලාමී කියන සංවිධානය මේ රටේ මේ සමාජය තුළ විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ වැඩ, සමාජ සේවා වැඩ, ඒ වගේම මේ රටේ මුස්ලිම් ජනතාව ප්‍රධාන ධාරාව තුළ රඳවා ගැනීමටත් ඒ මධ්‍යස්ථ මතය ඉදිරිපත් කරමින් ඒ සඳහා ඉතාම වේසුණු වැඩ කරපු සංවිධානයක්. ඒ සංවිධානයේ නායකතුමාව කිසිදු සාක්ෂියක් නැතුව, කිසිදු වගවිභාගයක් නැතුව කොළඹ අපරාධ කොට්ටාෂයේ අංශය මගින් පරාය 12ට ඔහුගේ නිවසේට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන තවම ඔහුව රඳවාගෙන තිබාගෙන ඉන්නවා. ඔහු අත්අඩංගුවට ඒ ගැනීම තුළ විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ ඉතාමත් ඇති ගැනීමක් අද පටන් අරගෙන තියෙනවා. මොකද මෙහෙම මධ්‍යස්ථ මතධාරියෙක්, ඒ වගේම ඉස්ලාම් ආගම පිළිබඳව විද්වතෙක් එහෙම රඳවාගෙන ගිහිල්ලා තබාගෙන කිසිදු චෝදනාවක් නැතුව, කිසිදු සාක්ෂියක් නැතුව මූලික අත්අඩංගුවට ගැනීමේදී එහෙම සාක්ෂියක්වත් තියෙන්න ඕනේ, චෝදනාවක්වත් තියෙන්න ඕනේ, එහෙම කිසිදු සාක්ෂියක් චෝදනාවක් නැතුව එතුමාව රඳවා ගැනීමේදී අපිට අද විශේෂයෙන්ම
මන්තුමා විනාඩි දෙක කාලය.
ඔව්, විශේෂයෙන්ම අද මේ සස්තවාදයේ නැති කිරීම පැත්තෙන්, මේ සස්තවාදයේ අවසන් කිරීම පැත්තෙන් පසුගිය කාලය පුරාම මුස්ලිම් සමාජය ඉතාම තදබල ලෙස මේ ආණ්ඩුවට සහයෝගය දුන්නා. ආරක්ෂක අංශ වලට සහයෝගය දුන්නා. එහෙම සහයෝගය දීපු වෙලාවක මෙම චෝදනාවක් නැතුව, සාක්කිවක් නැතුව මුස්ලිම් සමාජය තුළ ආගමික පැත්තෙන් ඉතාම ඉහළ මට්ටමක ඉන්න පුද්ගලයෙකුව මෙහෙම රඳවා තැබීම ඉතාම අසාධාරණයි කියලා මම ඔබතුමාට කියන්න ඕනේ. ඒ වගේම තමයි එතුමාව අත්අඩංගුවට ගැනුණාට පස්සේ ඉතාම තියෙන ප්‍රධානම දේ තමයි පත්තර දෙකක පළවෙනවා ඉතාම බොරු චෝදනාවක්. එකක් තමයි අරුණ පත්තරය, ඊළඟට තමයි මව්බිම පත්තරය. ඒ පත්තර දෙකෙන්ම කියනවා මෙතුමා ගිහිලා තිනවා කියලා ඇෆ්ගනිස්තානයට, ඊළඟට මෙතුමා චෙච්නියාවට ගිහිලා තිනවා කියලා කියනවා. මෙතුමා ලෝකයේ තියෙන රටවල් 70ක තියෙන සස්තවාදී සංවිධානත් එක්ක එතුමා සම්බන්ධයි කියලා මේ පත්තරවල ලියලා තියෙනවා. නමුත් මෙතුමාව අත්අඩංගුවට ගත්ත පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය සාකච්ඡාවල් කීපයක් පැවැත්තුවා. ඒ එකදු මාධ්‍ය සාකච්ඡාවකදීවත් එතුමා ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා එතුමා ගැන කිසිදු ප්‍රකාශයක් කරේ නැහැ. එහෙම ප්‍රකාශයක් නැතුව මේ අරුණ පත්තරේටයි මව්බිම පත්තරේටයි මේක අපරාධ කොට්ටාෂ විමර්ශන අංශය මගින් මේ තොරතුරු ලබා දුන්නේ නැවත අර කුරුණෑගල දොස්තර සාෆි වගේ කෙනෙක්ව මවලා මේ සමාජය තුළ නැවත ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන්ද කියන සැකය අපිට මතුවෙලා එනවා. ඇයි පොලිසිය මෙහෙම කරන්නේ? පොලිසිය ඉන්න සමහර නිලධාරි මහත්තුරු මෙහෙම පොලිසිය තුල ඉඳගෙන වර්ගවාදී විදියට මේ සමාජයේ ඉන්න අනෙකුත් දේශපාලන නායකයන්ට ඕමනා විදියට සමහර විට ජනාධිපති අපේක්ෂකයන්ට ඕමනා විදියට මේ එළියේ තියෙන පරිසරය හදලා ඒ ජාතිවාදී පරිසරය නිර්මාණය කරන්න මේ උත්සාහ දරනවාද කියන ඒ සැකය අපිට මතුවලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම සභාපතිතුමනි ඔබ හරහා අපි පොලිස්පතිතුමාගෙන් උත්තිල්ලනවා. ඒ වගේ පොලිස් කොමිසම මගෙන් උත්තිල්ලනවා. මේ අසාධාරණය හා ඒ වගේම ජනාධිපතිතුමා නීතිය හා සාමය භාරව ඇමතිතුමා හැටියට ඉන්න එතුමාට අපි වහාම එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කිසිදු චෝදනාවක්වත් කිසිදු සාක්ෂියක්වත් නැතුව මුස්ලිම් සමාජය තුල මැදිස්ත මතදරන මේ අජ්මුල් අක්බර් කියන මේ මුස්ලිම් ආගමික විද්වතුමාව වහාම නිදහස් කරන්න කියලා මේ පොලිසිය හා ඒ නීතිය හා සාමය භාරව ඉන්න ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්න කැමැති. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට ජයන්ත් සමරවීර මන්තුමා, ඔබතුමාගේ විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, අධිකරණ සංවිධාන පනතේ වන වගන්ති කීපයක් සංශෝධනය කරන මේ වෙලාවේ මේ පිළිබඳ කරුණු කීපයක් එකතු කරන්න ලැබීම ගැන සතුටු වෙනෝ. ඒ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මට පෙර කතා කරපු මුජිබ රවුමාන් මන්ත්‍රීතුමා එතුමා අධිකරණ සංවිධාන පනත ගැන කතා කරන ගමන් පාස්කිරිදා ප්‍රහාරය ගැනත් කතා කළා. පාස්කිරිදා ප්‍රහාරයෙන් එක පැත්තකින් ඇති වී තිබුණු අයහපත් වාතාවරණය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂකාංශ ගත්ත උත්සාහයට එතුමා කෘතවේදීත්වය පළ කළා. අපේත් කෘතවේදීත්වය ආරක්ෂකාංශ වලට තිබෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔවුන් විවිධ බාධක මැද්දේ, ඔවුන් විවිධ තර්ජන ගර්ජන මැද්දේ මේ පාස්කිරිදා ප්‍රහාරයෙන් අපේ රටේ අහිංසකයන්ගේ ජීවිත බිලිගත්තු, මේ රට නැවත වතාවක් මරණ බියෙන් වෙවුලුවන්න සලස්වපු එවහබ්වාදී අන්තවාදීන් සොයා කරන ලද මෙහෙයුම් වලින් ප්‍රතිඵලයක් හැටියට යම් මට්ටමකට එය මැඩපවත්ව ගැනීමට හැකියාව ලැබුණා. හැබැයි ඒක සිද්ධ වුණේ පාලකයන්ගේ දැඩි බලපෑම් මැද්දේ කියන එක අපි දැන් ඒක ප්‍රසිද්ධ රහසක්. මම ඇයි එහෙම කියන්නේ? දැන් මේ සිදුවීම් පෙළ වඩා උච්චස්ථානයකට එන්නේ කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාස්කිරිදා ප්‍රහාරයට පූර්ව පෙරවදන සපයන්නේ. එදා දෙසැම්බර් මාසේ 23-24 මාවනැල්ලේ බුදුපිළිම වහන්සේලා කඩා දෙමීමේ සිද්ධීන් මුජිබ රවුමාන් මන්ත්‍රීතුමා හරියට තමුන්නාන්සේලාගේ පාලනය, පොලිස් දෙපාර්තමේන්තුව, එවගේම ආරක්ෂක අමාත්‍යාංශය හරියට ක්‍රියාත්මක වුණා නම් කාගේවත් බලපෑම් ගණන් ගන්න නැතුව මේ පාස්කිරිදා ප්‍රහාරය සිදුවෙන එක එතනම නවත්තන්න තිබ්බා, ලත්තැනම ලොප් කරන්න තිබ්බා. එහෙනම් වෙනම අපි පපුවට ගහ ගන්න ඕනේ නැහැ. සංචාරක ව්‍යාපාරේ කඩා වැටුණා, අහිංසකයෝ මැරුණා, ඝාතනය වුණා, මේ රටට මරණ බියාව කියලා අපිට අද මේ තිබෙන කනගාටුව වේදනාව වැළපිල්ල නැහැ. එදාම නවත්තන්න තිබ්බා. කොහොමද ඒ? ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ බුදු පිළිම කඩා දැමීම සිද්ධිය පිටිපස්සේ හිටියේ මොහමඩ් සාදික් සහ මොහමඩ් සහීඩ් කියන තරුණයෝ දෙන්න. ඒ දෙන්න සහරාන්ගේ ළඟම ගෝලය දෙන්නේ. ඒ දෙන්නම මේ බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ මොහමඩ් සාදික් මොහමඩ් සහීඩ් කියන දෙදෙනා පිළිබඳ තොරතුරු පොලිසියට ආවා. මේ පොලිසිය මේ පරීක්ෂණය කළේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයා. ගාමිණී තෙන්නකෝන් මහත්තයා මුස්ලිම්, විශේෂයෙන්ම අපේ ස්තුති කරන්න ඕනේ, අගය කරන්න ඕනේ අපේ කබීර් රෂීන් මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන තස්ලිමාන් කියන දේශප්‍රේමී තරුණයා, මුස්ලිම් තරුණයා. ඒ තරුණයා කිව්වා මේ මාවනල්ලේ බුදු පිළිම කඩා දැමීම සිද්ධිය පිටිපස්සේ ඉන්නේ ඊබ්‍රාහම් මෞලවගේ පුතුන් දෙදෙනා වන මොහමඩ් සහීඩ් සහ මොහමඩ් සාදික් කියලා. ඒ දෙදෙනාගේ තොරතුරු ගාමිණී තෙන්නකෝන් කියන සහකාර පොලිස් අධිකාරීවරයාට ආවා. ගාමිණී දෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ නායකත්වයෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් මේ මොහොමඩ් සයිඩ් සහ මොහොමඩ් සාදික් හොයාගෙන පිටිපස්සෙන් ලුහු බඳින්න වුණා. මොකෝ වුණේ? දෙසැම්බර් මාසේ 28 වෙනිදා එවකට පොලිස්පති පූජිත ජයසුන්දර මහත්තයා කතා කරනවා, එම විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාට. පූජිත ජයසුන්දර මහත්තයා කතා කරලා කියනවා, ගාමිණී, මේ මොහොමඩ් සහීඩ් සහ මොහොමඩ් සාදික් කියන තරුණයන් දෙදෙනාව, මේ සැකකරුවන් දෙදෙනාව ඔබට බාර දීමට අසාත් සාලි මහත්තයා සූදානමින් ඉන්නවා. ඔබ අසාත් සාලි මහත්තයාට කතා කරන්න කියලා කියනවා. ගාමිණී තෙන්නකෝන් මහත්තයා මේ පිළිබඳව තමන්ගේ ප්‍රධානිය වෙච්ච කෑගල්ල ප්‍රදේශයේ හිටපු සබරගමුව බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිල්වර්ධන මහත්තයාට කියනවා, සර් මට IGP-ගෙන් දුරකථන ඇමතුමක් ඇවිල්ලා IGP උපදෙස් දුන්නා, මේ සහීඩ් මොහොමඩ් සහීඩ් සහ මොහොමඩ් සාදික්ව බාර දෙන්න අසස්සාලි මහත්තයා සූදානම් ඉන්නවා, එයාට කතා කරන්න කියලා. ඊට පස්සේ පාලිත සිල්වර්ධන මහත්තයා කියනවා එයාට කතා කරන්න කියලා. ඒ අනුව ගාමිණී තෙන්නකෝන් මහත්තයා අසස්සාලි මහත්තයාට කතා ගන්නවා. කතා කරලා කියනවා, ඔබතුමාට කතා කරන්න කියලා මට පොලිස් පදිතුමා කිව්වා, ඒ අනුවයි මම කතා කරන්නේ. ඔව්, මම හෙට උදේට මේ මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධුවේ පිටිපස්සේ ඉන්න සැකකරුවන් දෙදෙනා වන ඔබතුමාලා හොයන මොහොමඩ් සහීඩ්ව සහ මොහොමඩ් සාදික්ව මං හෙට උදේට එවනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 29 වෙනිදාට එවනවා කියලා. දෙසැම්බර් මාසේ මේ දෙන්නව එවනවා, 29 වෙනිදා එවනවා කිව්වට පස්සේ ගාමිණී තෙන්නකෝන් මහත්තයා පාලිත සිරිවර්ධන මහත්තයාට කියනවා, නියෝජ්‍ය පොලිස්පතිතුමාට අසස්සාලි මහත්තයා බාර දුන්නා, අසස්සාලි මහත්තයා පොරොන්දුනා මේ දෙන්නව එවනවා කියලා. නමුත් මොකෝ වුණේ? 29 වෙනිදා උදෑසන නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්මයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ මේ දෙන්නව බාර ගන්න ASP කමල් පෙරේර මහත්තයව දවසම තියෙනවා. හැබැයි 29 වෙනිදා ගත වෙනවා, මේ දෙන්නව එවන්නේ නැහැ. හවස් වෙනකන් එවන්නේ නැතුණාට පස්සේ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයා ගාමිණී තෙන්නකෝන් මහත්තයාට කියනවා, කරුණාකරලා සාසාලිත් මහත්තයාට කතා කරලා අහන්න, මොකද එවනවද, එවන්නේ නැහැ, තාම ආවේ නැහැ කියලා කියන්න කියලා. එතකොට අසස්සාලි මහත්තයා කොන්ෆරන්ස් සංවාද දුරකථන ඇමතුමක් ගන්නවා ඊබ්‍රහම් මෞලමිට, අරගෙන දෙන්නව එයාව සම්බන්ධ කරලා අහනවා, මේ දෙන්නව ඇයි එවන්නේ නැත්, එව්වේ නැත්තේ මොකද කියලා. එවනවා සර් කියලා කියනවා. ඒ කියනකම මෞලමිතුමා උත්සාහ කරනවා ගාමිණී තෙන්නකෝන් මහත්තයාගෙන්, සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාගෙන් මේ පරීක්ෂණවල තොරතුරු ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට ගාමිණී තෙන්නකෝන් මහත්තයා දුරකථනයේ විසන්ධි කරනවා. 29 වෙනිදා දෙසැම්බර් බලාගෙන ඉන්නවා දවස පුරාම මොහොමඩ් සයිඩ් සහ මොහොමඩ් සාදික් කියන මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියට වග උත්තර කරුවන් වෙච්ච, සහරාන්ගේ ගෝල බාලයන් වෙච්ච, සහරාන්ගේ කඳුරුවල පුහුණු වෙච්ච, ඒ මරාගෙන මැරෙන්න සූදානම් වෙච්ච මේ වහබ්බන්තවාදියෝ දෙන්නව අත් බාර දුන්නේ නැහැ. අසාත් සාලි මහත්තයා දන්නවා ඉන්න තැන්, යනේන තැන්, කනබොන තැන්, අලගිය තැන්, මුලගිය තැන්, වලගිය තැන් ඔක්කොම අසාත් සාලි මහත්තයා දන්නවා, බාර දුන්නේ නැහැ. පවදා උදේට තියෙනවා මේ සිදුවීමේ මෙහෙයුම් පිළිබඳ සමාලෝචන රැස්වීම නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයාගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කෑගල්ලේ මේ මාවනැල්ල බුදුපිළිම වහන්සේලා කඩා බිඳ දැමීම සිද්ධියේ පිළිබඳ සමාලෝචන රැස්වීම තියෙනවා. එතකොට පාලිත සිරිවර්ධන මහත්මයා අහනවා, මේ විමර්ශන කණ්ඩායමේ නායකයා වෙච්ච ගාමිණී සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාගෙන් අසස්සාලි මහත්තයා බාර දෙනවයි කියපු අර මෙම සිදුවීමේ ප්‍රධාන වග උත්තර කරුවන් හැටියට තස්ලිමාන් සහ තවත් තොරතුරු සපයන්න උන් ගණනාවක් විසින් සපයා තිබෙන වග උත්තර කරුවන් දෙදෙනාව තාම බාර දුන්නේ නැත්තේ මොකද කියලා අහනවා අසස්සාලි මහත්තයාගෙන් අහන්න කියලා. ගාමිණී තෙන්නකෝන් මහත්තයාට උපදෙස් ලැබෙනවා, ගාමිණී ගන්නකෝ අසත්සාලි මහත්තයාට දුරකථන ඇමතුමක් කියලා. ගාමිණී තෙන්නකෝ උන් මහත්තයා අසත්සාලි මහත්තයාට දුරකථන ඇමතුමක් ගන්නවා. දාලා ස්පීකර් ෆෝන් එතනම දානවා. දාලා හනුවා අසත්සාලි මහත්තයාගෙන් ඊ අපි හවස් වෙනකන් බලාගෙන හිටියා ඔබතුමා මොහොමඩ් සහීඩ්වයි මොහොමඩ් සාදික්වයි බාර දෙනකන්. බාර දුන්නේ නැහැ. බාර දෙන්න බැරි වුණේ ඇයි කියලා අහනකොට එයා උත්සාහ කරනවා තොරතුරු ගන්න. අසත්සාලි මහත්තයා හදනවා මේ පරීක්ෂණ යන විදිය තොරතුරු ගන්න. ඒක තේරෙනවා නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයාට. පාලිත සිරිවර්ධන මහත්තයා ගාමිණී තෙන්නකෝන් මහත්තයාට කියනවා මේ වහාම දුරකථනයේ විසන්ධි කරන්න කියලා. දුරකථනයේ විසන්ධි කරනවා. අසත්සාලිගේ සම්බන්ධය එතනින් නතර වෙනවා. දැන් මොකෝ වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මොහොමඩ් සහීඩ්ලා මොහොමඩ් සාදික්ලා ඊට පස්සේ මේ තොරතුරු දුන්නේ කවුද කියලා හොයලා බලනවා. දුන්නේ කබීර් රෂීම් ඇමතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමාගේ කබීර් රෂීම් ඇමතිතුමාගේ සම්බන්ධික ලේකම් කරෙක් වන තස්ලිමාන් කියන දේශප්‍රේමී තරුණයා. මොකෝ කරන්නේ? ආනෙදා රාත්‍රියේ පිටිපස්සේ දොරෙන් ඒ හයින්සක තරුණයාගේ පිටිපස්සේ දොරේ සොයිබයක්වත් නැහැ. පිටිපස්සේ දොර කඩාගෙන ගේ ඇතුළට ඇවිල්ලා ඒ තස්ලිමාන් කියන අහිංසක තරුණයාට වෙඩි තියෙනවා. අහනවා මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමාගෙන් තාමවත් බලන්නවත් ගියාද තස්ලිමාන්ව? තස්ලිමාන් වෙඩි කෑවේ සහරාල්ලගෙන්. තස්ලිමාන් වෙඩි කෑවේ සහරාල්ලගෙන්. මේ බුදුබිල්ම වහන්සේලා කඩා දැමීමේ සිද්ධිය, ඒ අප කීර්තිමත් සිද්ධිය, ඒ ජාතික සමගිය වනසන සිද්ධිය, ඒ සංඉන්දියාව වනසන සිද්ධිය, ඒ මේ රටේ ජාතික සහෝදරත්වය වනසන සිද්ධිය සිදු කළ උන්ටරේව තමයි මොහොමඩ් තස්ලිමාන් තොරතුරු දුන්නේ. තස්ලිමාන්ට වෙඩි තියෙනවා කබීර් රෂීම් මහත්තයාගේ සම්බන්ධිකර ලේකම්ට. තාමේ තස්ලිමාන් කියන දේශප්‍රේමී මුස්ලිම් තරුණයා සිහි නැතුව ඉන්නවා තාමත් රෝහලේ. කල්පනා කරලා බලන්න. දැන් ඊට පස්සේ මොකෝ වෙන්නේ? අන්න මොහොමඩ් සහීඩ්ලා මොහොමඩ් සාදික්ලා ගියතක් නැහැ. ඒ දෙසැම්බර් මාසේ 30 වෙනකොට ආගියතක් නැහැ. මෙන්න නැවත මතුවෙනවා වනාත විල්ලුවෙන් මේ අප්පු හාමිලා ටික ඔක්කොම, මේ වහබ්වාදීන් ටික ඔක්කොම මතුවෙනවා. එතන බෝම්බ ෆැක්ටරියක්, එතන තියෙනවා නැව් කබ ඩෙටනේටර් 100ක්, සීපෝ කිලෝග්‍රෑම් 100ක්. එතන
ගරුමන්තුමා අවසාන විනාඩිය.
කඳු උරක් පවත්වගෙන යනවා. දැන් කරුණා කරලා කියන්න මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ පාස් කිරිදා කොච්චි කඩේ කටුව පිටියේ සියෝන් පල්ලිවල අපිට ඇහුනේ යාතිකා නෙමෙයි ගීතිකා නෙමෙයි මරලතෝනිය විලාපේ අඳෝනාව සංචාරක හෝටල් වල නැවත වතාවක් මේ රට නිදහස් කරලා තිබ්බා. මරණ බිය තුරින් දුරුන් දුරු කරලා තිබ්බා. නැවත මේ රටට මරණ බිය ගෙනාවා. ගෙනාවේ වහබ්වාදී අන්තවාදීන්. ඒක නවත්තන්න තිබුණා. පාලිත සිරිවර්ධන මහත්තයාද කියනවා. පාලිත සිරිවර්ධන මහත්තයා කියනවා ඒ මොහොමඩ් සාදික්ලා අත්තනංගුවට ගත්ත නම් වලක්ව ගන්න තිබ්බා. මේ වහබ්වාදී අන්තවාදී රැළම අත්තනංගුවට ගන්න තිබ්බා. අත්තනංගුවට ගන්න දුන්නේ නැත්තේ වෙන කවුරුවත් නෙවෙයි, අසත්සාලිලා. අපි ඒකයි කියන්නේ. අද අසත්සාලලා දොර අසත්සාලලගෙන් කඩ උත්තරයක්වත් ගත්තේ නැහැ. ඒ සැරේ අපි කිව්වා ගරු කතානායකතුමාගෙන් මේ පාස් කිරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන තේරීංකාරක ස්වභාව මේක ඇත්ත යුක්තිය සත්‍ය පසිඳලන්න ඕන නම් කරුණා කරලා අර පාලිත සිරිවර්ධන මහත්තයා කඳවන්න, ගාමිණී තෙන්නකෝන් මහත්තයා කඳවන්න කියලා කැඳෙුවේ නැහැ. අපි දැන් මේක මාධ්‍ය මගින් කිව්වට පස්සේ දැන් අද අසාසාලි කතා කරලා සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාට තර්ජනය කරනවා. ගාමිණී තෙන් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අසාසාලි කතා කරලා මේ මොහොතේ මේ තොරතුරු සමාජයට කිව්වයි කියලා සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාට සාත්සාලි තර්ජනය කරනවා. මම කියපු තොරතුරු ඇයි සමාජයට කිව්වේ කියලා. අපි අසාත්සාලිගේ මේ දුෂ්ට උත්සාහය පිළිකුලෙන් හෙලා දකින ගමන් අපි කියනවා වහාම අසාත්සාලි අත්තනංගුවට ගන්න ඕන. අසාත්සාලි අත්තනංගුවට ගත්තොත් ඔක්කොම හොයන්න පුළුවන්. ඉතුරු අහබ්වාදී අන්තවාදී මූලධර්මවාදී රැළම හොයාගන්න පුළුවන්. රැළම හොයාගෙන වහබ්වාදී අන්තවාදී මූලධර්මවාදය මේ රටෙන් අතුගාන්න නම් අසත්සාලිලා රිචාඩ් බසු දීලා අත්තනංගුවට ගන්න ඕන. ඒගොල්ලන්ගෙන් තොරතුරු හොයන්න ඕන. ඒගොල්ලෝ දන්නවා මේකේ අලගිය තැන් වැලගිය තැන් මූලගිය තැන්, මේකේ තිබෙන ජාත්‍යන්තර සබඳතා, මේකේ තියෙන ජාතික වශයෙන් මේක ව්‍යාප්ත වෙලා තියෙන කොහෙටද ඊළඟ සැලසුම් මොනවද කියන එක අසාත් සාලිත් දන්නවා රිචාඩ් බදු දීලා මේ මහත්තුරු ඔක්කොම දන්නවා දැනගෙන තමයි මේක වවන්නේ මේක වවලා මේ රට නැවත වතාවක් මේකේ මලකඳන් ගොඩගස්වන්න හදන්නේ මුස්ලිම් දෙමළ සිංහල මලකඳන් ගොඩගස්වලා මේ රට නැවත වතාවක් මරණේ දේශය බවට පත් කරන්න හදන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ අසාත් සාල්ල රිචාඩ් බදු දීලා ඉඳ අපි නැවත අවධාරණය කරනවා තමුන්නාස්ලගේ කියන මහ ලොකු තේරීම් කාරක සභාවට පුළුවන් නම් ගෙන්නන්න නියෝජ්‍ය පොලිස්පති සබරගමුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයාවත් ඒ මාවනැල්ලේ බුදුවිල්ම කඩාදමීමේ සිද්ධියට සිදුවීම සඳහා ඒ විමර්ශන කණ්ඩායමේ නායකයා වෙච්ච අද අසාත් සාලිගෙන් තර්ජන පිට තර්ජන ලැබ ලැබ අසරණ වෙලා ඉන්න සහකාර පොලිස් අධිකාරී ගාමිණි තෙන්නකෝන් මහත්තයාවත් කරුණාකර ඔය තේරීම් කාර්ය සභාවට ගෙන්නලා මේ රටේ මරණ බිය තුරන් කරන මේ රටේ ජාතික සමගිය සිංහල දෙමළ මුස්ලිම් මැලේබග අපේ සමගිය ගොඩනගන සිංහලයා මුස්ලිම් මිනිස්සුගේ කඩෙන් බඩු ගන්න යන නැවත වතාවක් රාමසාන් සිංහල දෙමළ මුස්ලිම් මැලේබග ඔක්කොම එකතුලා සමරන්න පුළුවන් වාතාවරණය මේ රටේ නිර්මාණය කරන්න ඒකට එරෙහි වෙච්ච අසාත් සාල්ල රිෂාඩ් බදු දීලා වහාම නීතිය ඉදිරියට පමුණුවලා දඬුවම් කරන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවෙ කරනවා.
දැන් බොහොම ස්තුතියි. යෝජනා අංක 1 සභාව එකගද?
අය.
සභාව කල්තැවි සභා නායකතුමා.
පාර්ලිමේන්තුව හෙට සවස 1 දක්වා.
බොහොම ස්තුතියි.